නැවත අධ්‍යන කටයුතු ආරම්භ වෙනවා. අපි මේ වෙද්දි සාකච්ඡා කරගෙන ගියේ විනය පිටකේ මහවග්ගපාළී මොකද්ද කන්දක? චම්පෙයියක් කන්දක. චම්පෙයියක් කන්දකේ පෙළ අපි මුල් කොටස් ටිකක් කියලා නිදාන කතාවක් වගේ මට මතක එතනින් අවසන් කළා. ඊට පස්සේ අපිට අදත් අපිට දීර්ඝ වශයෙන් පෙළ තමයි ඇත්තටම සාකච්ඡා කරන්න තියෙන්නේ. අට කතාවේ බොහොම කෙටි විස්තරයක් තියෙන්නේ, දීර්ඝ විස්තරයක් මේ කන්ද කියේ නැහැ. අපි පුළුවන් තරම සාකච්ඡා කරමු. දැන් පැපොල එහෙම ඉවරයිද? තවත් ඉන්නවද කට්ටේ? ඉවරයි නේ. කෝ විවල ජීවා ඉන්නානේ. හරි. අපි කොතනින්ද නැවැත්තුවේ? සිය හැටේ නේද? 18 වෙනි අංකෙන්නේ. ඔව් ඔව්. මොකක්ද මේ සිද්ධිය සිද්ධ වුණේ? කෙටියෙන් කීව පෙළ මතක් කරගත්තොත් මොකද වුණේ? ඔව්. මේ ආගන්තුක වික්ෂූ ඇවිල්ලා නේද? කවුද මේ සන්නාසගේ නම? කස්සප ගොත්ත කියන සන්නාසේ නේද? අන්තිමට ඒ සන්නාසේ බුදුරැන් වහන්සේ ළඟට හම්බෙන්න ගියා. මාව මේ විදිහට ක්ෂේපණියක් කළා. ඉතින් මේක සිද්ධ වුණාද නැද්ද මේ කරුණු ටික දැනගන්නයි කියලා නේද? එතෙන් පටන් තමයි අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විනිශ්චය කළා මේක අධාර්මිකයි, මේක එහෙම ක්ෂේපණය කරන්න බෑ කියලා. පැහැදිලි නේද? ඊට පස්සේ බලාගන්න හේවා විතරණ පෙළ නම් අංක කීයද දන්නේ නැහැ. කී දැස්ම? 360ද? 68. 368 ලු. ඒක බලාගන්න බුද්ධ ජයන්තිය නම් 760 වෙන පිටුව. කවුරු හරි අපි පෙළ ටිකක් කියමු බලන්න. බැරි නෑ නේ දෙක්කින්ද? කියාගෙන යන්න
අවසරයි. අතකෝ තේසං ආගන්තුකානම් භික්ඛූනම් අහුදේව කුක්කුච්චං අහු විප්පටිසාරෝ අලාභා වතනෝ න වතනෝ ලාභා දුල්ලද්ධම් වතනෝ න වතනෝ සුල්ලද්ධම් සුලද්ධම් යේ මයං සුද්ධම් භික්ඛුං අනාපත්තිකං අවත්තස්මින් අකාරණේ උක්කු
අවත්තුස්මින් නේ
අවත්තුස්මින් අකාරණේ උක්කිතිම්හ හන්දමයං ආවසෝ චම්පං ගන්ත්වා භගවතෝ සන්තිකේ අච්චයං අච්චයතෝ දේසේ මාති
දේසේ මාති. ඔව්
දේසේ මාති.
හරි.
අතකෝතේ ආගන්තුකා භික්ඛු සේනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යේන චම්පා තේන පක්කමින්සු අනුපුබ්බේන යේන චම්පා යේන භගවා තේනුපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු ආචින්නං කෝපනේතං බුද්ධානං භගවන්තානං ආගන්තුකේහි භික්ඛෝහි සද්ධින් පටිසම්මෝදීතුම් පටිසම්මෝදීතුම් අතකෝ භගවා තේ භික්ඛුම් භික්ඛු ඒතදවෝච කච්චි භික්කවේ කමනීයං කච්චි යාපනීයං කච්චිත් අප්පකිලමතේන අද්දානං ආගතා කුතෝච තුම්හෙ භික්කවේ ආගච්ඡතාති කමනියම් භගවා යාපනියම් භගවා අප්පකිලමතේනච මයම් භන්තේ අද්ධානං ආගත අත්තිභන්තේ කාසීසු ජනපදේසු වා වාසභගාමෝ නාම තතෝ මයම් භගවා ආගච්ඡාමාති තුම්හෙ භික්කවේ ආවාසිකං භික්කුං උක්ඛපිතාති ఏవం భంతేతి కిస్మిన్ భిక్కవే వత్తుస్మిన్ కిస్మిన్ కారణేతి అవత్తుస్మిన్ భగవ అకారణేతి
హరి ఏటికి చుట్టం మం කියලා ඉන්නම් పాలి దన్నైట నా మీ కథావి తిం හොඳට తీరేనవ ముకద్ద మీ కివ్వే කියලා దే అలుత్ పిరిసగుత్ ఇన్న నిసా కెటియే మం విస్తరే කියන්න పాలి భాషావేమ හොඳට హదాగత్తట పస్సే మేవా అపహదిలికమక్ నేతో పహదిలి కరగన్న పులువా అమారు తెం సియల్ల అట్ట కథా టీకావల කියනවා ఇదకొట ముకద్ద ఉనే දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙලා අර කස්සපගොත්ත ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේ වැඩියා. ඒ වැඩියාට පස්සේ තේසං ආගන්තුකානම් බික්කුණං අහුදේව කුක්කුච්චං. මේ ආගන්තුක භික්ෂුන්ට මොකද උනේ? සැකයක් ඇති වුණා, විපලිසරක් ඇති වුණා. අහු විප්පටිසාරෝ කොහොමද? අලාභා වතනෝ. වතනෝ ලාභා. මට අපට ඒකාන්තයෙන් අලාභයක්මයි. ඒ වගේම ඒකාන්තයෙන් නොමලාභයක්ම. ඒ කියන්නේ තලාභයක්ම කියන එක. මේක දෙපැත්තට වාක්‍යමේ කියලා තියෙන්නේ. මෙතන නො අලාභා වත නො කියලා යෙදෙන්නේ මොකක්ද? සංගලෝකල නැහැ නේ නැත්නම් අහන්න පුළිබ්බා. ඊ පෙරේද ඔය පාඩම කරේ. දුල්ලද්දං වතනෝ වතනෝ සුල්ලද්දං. නොමනා ලැබීමකි. ඒ වගේම කල්පනා කරනවා යේ මයං සුද්ධම් භික්කුන් අනාපත්තිකං අවත්තුස්මින් අකාරණේ උක්කිපින්ම. පැහැදිලි නේද? පිරිසිදු භික්ෂුවක්ව ආපත්‍ති රහිත වූ, ඒ වගේම අවස්තුෙහි හරි කාරණයක් නැති තැන, ඒ වගේම අකාරණේ හේතු නැතිව උක්කිපින්ම උක්ෂේපණය කළෙමු නේද? කළෝ වම්හ, එහෙම තමයි ගන්න වෙන්නේ. හන්දමයන් ආවසෝ චම්පං ගන්තා භගවතෝ සාන්තිකි අච්ඡයන් අච්ඡේතෝ දේසා. හැබැයි හොඳ පිරිසක් නේ. ඒගොල්ලෝ කල්පනා කරනවා වරද වරද විදිහට දෙසමු කියලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න කල්පනා කරනවා. අච්ඡයන් කියලා කියන්නේ වරද. දැන් අච්ඡයන් කමත මේ බන්තිය කියලා එහෙම කියන්නේ වරදට කියන ඈ. ඊට පස්සේ මේගොල්ලෝ සේනාසන තැන්පත් කරලා පාත්‍ර සිවුරු අරගෙන චම්පානුවර යම් තැනකද එතෙන්ට එළඹිලා භාගිතුන් වහන්සේ ළඟට ගිහින් භාගිතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටියා. ඉතින් ආගන්තුක භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුරයන් වහන්සේ පිළිසඳර කතා කරනවානේ. ඒකයි මේ කියන්නේ ආගන්තුකේ භික්කුයි සද්දින් පටිසම්මෝදිතුන් කියලා. ඉතින් බොහොම කොහොමද සුවසේ ඉවසිය හැකිද, යැපිය හැකිද, වෙහෙසක් නැතුව දුර ඉඳලා පැමිණියාද, ওই විදිහට විස්තර බුදුරජාණන් වහන්සේ ඇහුවා. ඊට පස්සේ මේගොල්ලෝ විස්තරය කිව්වා තතෝ මයම් භගවා ආගච්ඡාම කාසීසු ජනපදේසු වාසභගාමෝ නම්. මෙහෙන් කාසී ජනපදයෙන් තමයි අපි ආවේ. තුම්මේ භික්කවේ ආවාසිකම් භික්කුන් උක්කිපිත්ත ඒවම් බන්තේ, නුබලා ආවාසික භික්ෂුව උක්ෂේපණය කළාද කියලා ඇහුවා. එසේ ස්වාමීනී කියලා කිව්වා. ආවාසික භික්ෂුවක්ව නේද? කිස්මින් භික්කවේ වත්තුස්මින් කිස්මින් කාරණේ, කුමන වස්වේ කුමන කරුණේද කියලා ඇහුවා. අවත්තුස්මින් භගවා කාරණේ, වස්තුවක් නැතුව කරුණක් නැතුවයි උක්ෂේපණය කළේ කියලා කිව්වා. විග්‍රහයි බුද්ධෝ භගවා අනනුච්චවියම් මෝග පුරිස අනුනුලෝමිකං අප්පති රූපං අස්සාවනකං අකප්පියං අකරණියං කතං ඉනාම තුම්මේ මෝග පුරිසා සුද්ධම් බික්කුන් අනාපත්තිකං අවත්තුස්මින් අකාරණේ උක්කිපිස්සත කියලා බුදුරජාණන් වහන්සේ ගරිහා කළා. මේක අනුලෝමයි, අප්පති රූපයි, කියන්නේ සුදුසු දෙයක්, අශ්‍රාමණකයි, මහානකමට ගැලපෙන්නේ, අකපයි, අකරණියයි, නොකළ යුත්තක්. ඔය විදිහට ගරිහා කරලා කොහොමද මේ අවස්තුෙහි අකාරණෙහි උක්ෂේපණය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගරිහා කරලා, න භික්කවේ සුද්ධෝ භික්ඛු අනාපත්තිකෝ අවත්තුස්මින් අකාරණේ උක්කිපිතබ්බෝ යෝ උක්කිපෙය ආපති දුක්කටස්ස කියලා දුකුලාපත්‍ය පනවා වදා. පැහැදිලිින කතාව නේද? ඊළඟට අතකෝතේ භික්ඛු උට්ටායසන ඒකංසං උත්තරා සංගම් කරිත්වා භගවතෝ පාදේසු සිරසා නිපතිත්වා භගවන්තං ඒතද වෝච. භාගතුන් වහන්සේගේ සිරිපතුල් යුගල අභියස සිරසින් වැතිරිලා බුදුරජාණන් වහන්සේට කිව්වා, අච්චයෝනෝ භන්තේ අච්චගමා යතා බාලේ යතා මූල්ලේ යතා අකුසලේ. ඒ මයං සුද්ධම් බික්කුන් අනාපත්තිකං අවත්තුස්මින් අකාරණේ උක්කිපිම්හ. කිව්වා ස්වාමීනි අච්චයෝ නෝ භන්තේ. ඔ ස්වාමීනි භන්තේ භාග්‍යතුන් වහන්ස පොඩකින්ද මේක පේන්නේ නම් නෝ අච්චයෝ නේද? වරදක් නැති තැන අච්ච ගම. ඔ අපි කියලා ගන්න, අපි කියලා ගන්න පුළුවන්. ඔ අපි අපි කියලා ඒගොල්ලෝ මේ පිරිසනේ කියන්නේ. ඔ ඊට පස්සේ අච්ච ගම කියලා කියන්නේ ඉක්ම ගියා වූ. ඔ ඉක්ම ගියා වූ යතා බාලේ අඥාණයන් යම්සේද, බාලය යම්සේද, යතා මූල්හේ මුලා වූවන් යම්සේද, යතා අකුසලේ අදක්ෂයන් කියලා තමයි මෙතන ගන්න වෙන්නේ. කුසල කියලා කියන්නේ දක්ෂයිනේ, අකුසලේ කියලා කියන්නේ මෙතන දක්ෂ කියන අර්ථයෙන් පේන්නේ. අදක්ෂයන් යම්සේද යේ මයං සුද්ධම් බික්කුන්, යම් ඒ අපි පිරිසිදු භික්ෂුවක් ව අනාපත්තිකව අවස්සුවේ අකාරේ අකාරණේහි උක්ෂේපණය කළෙමු. තේසං නොභන්තේ භගවා අච්චයන් අච්චේතෝ පතිගන්නාතු ආයතින් සංවරය සංවරය. ස්වාමීනි අපගේ මේ වරද වරද වශයෙන් පිළිගන්නාසේක්වා ආයතින් සංවරය. ඒ කියන්නේ මත්තේහි සංවරයේ පිණිස. ආයතින් කියලා කියන්නේ මත්තේහි. තග්ග තුම්මේ බික්කවේ, මෙතන තග්ග කියලා කියන්නේ නම් අර ආමන්ත්‍රණාර්ථ නිපාතයක් කියන එක පේන්නේ. නුබලා අච්චයෝ අච්චගමා යතා බාලේ යතා මූල්ලේ යතා කුසලේ යේතුම් මේ සුද්ධම් බික්කුන් අනාපත්තිකං අවත්තුස්මින් අකාරණේ උක්කිපිත්ත. මේ විදිහට බාලයන් වගේ මුලා වූවන්සේ අදක්ෂයන්සේ මේ විදිහට වරදක් ඉක්මවා ගියාද? යතෝචකෝතුම් මේ බික්කවේ අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝත. වරද වරද වශයෙන් දැකලා සුදුසු පරිදි ඒකට පිළියම් කරන්න ඕන. තං වෝ මයං පතිගන්නාම ඒක අපි පිළිගනිමු. බුද්ධි හේසා භික්කවේ අරියස්ස විනේ යෝ අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති ආයතින්ච සංවරං ආපජ්ජ තීති. ලස්සන බුදුරජාණන් වහන්සේ වැදගත් පණිවිඩයක් මේ දෙන්නේ. මොකක්ද? අරියස්ස විනයේ භික්කවේ මහණෙනි ආර්ය විනේහි යෝ යමෙක් අච්චයන් අච්චේතෝ දිස්වා වරද වරද වශයෙන් දැක යතා ධම්මං පටිකරෝති ඒ සුදුසු පරිදි පිළියම් කරයිද ආයතින්ච සංවරං ආපජ්ජති මත්තේ සංවරයටද පැමිණෙද්ද ඊසා බුද්ධි එය වෘද්ධියක්මයි කියලා කියනවා. පැහැදිලි නේද? ඒක ඉතින් ශාසනයේ දියුණුවක් කියලා කියන්නේ. ඒ නිසා වරදක් වුණත් ඒක වරද වරද වශයෙන් දකින්ද අපි පුරුදු කරගන්න ඕනේ. මේවා ඉතින් අමුතුවෙන් ආයේ කියලා දෙන්න අවශ්‍ය නැහැ. පොඩි ළමයි නෙවෙයිනේ. ඔයාට ඉතින් සූත්‍ර න්‍යායවන් ගොඩාක් තියෙනවා. ඒ දේවල් කල්පනා කරලා තමන් අතේ වරදක් වුණත් ඒ වැරදි හංගන්නේ නැතුව කල්යාණ මිත්‍රු ඉදිරියේ, ගුරුවරු ඉදිරියේ ඒවා විවෘත කරලා වරද වරද වශයෙන් දැකලා ඒවට අර වරද හංග ගන්න වෙන වෙන අනුන්ට වැරදි කියන්න හෝ එහෙම නැතුව ඒ වරද වරද වශයෙන් දැකලා ඒක හදා ගන්න ඕනේ. පැහැදිලි නේද? වරද වරද වශයෙන්වත් ඉස්සල්ලා තේරුම් ගන්න එක ලොකු දෙයක් නේක නේද? ඒතර මේක වැරද්දක් කියලා තමන් දන්නවනේ. ඒ නිසා ඒක ඒ බුද්ධිය ඇති කර ගන්න ඕනේ. ඉතින් මේක කාගේවත් වචනයක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ වචනයක් ඈ. ඒ නිසා ඒක ඒ විදිහට පිළිපැද්දාම තමන්ටත් දියුණුවක්, ශාසනයටත් දියුණුවක්. කාට කාටත් ඉතින් බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනෙ ගන්නට මේ දේවල් හේතු වෙනවා. ඔය ටිකටත් අට කතාව ලොකු විස්තරයක් නැහැ. අපි අර කර්ම කොටසටම එනකන් කියාගෙන යමු නේද? ඊළඟට බලන්න තේනකෝපන සමයේ චම්පායම් බික්කු ඒව රූපානි කම්මානි කරොන්ති. චම්පාවෙහි භික්ෂූහු මෙබඳු කර්ම කරනවා කියලා කියනවා. අස්මා මේක වහලා තියමු බල්බ් එක. කොහොමද මේ කර්ම කරන්නේ? මේක හොඳට බලාගන්න. අදම්මේන වග්ග කම්මං කරොන්ති. අදම්මේන සමග්ග කම්මං කරොන්ති. ධම්මේන වග්ග කම්මං කරොන්ති. ධම්ම ප්‍රතිරූපකේන වග්ග කම්මං කරොන්ති. ධම්ම ප්‍රතිරූපකේන සමග්ග කම්මං කරොන්ති. ඒකෝපි ඒකං උක්කිපති. ඒකෝපි ද්වේ උක්කිපති. ඒකෝපි සම්බහුලේ උක්කිපති. ඒකෝපි සංගං උක්කිපති. ද්වේපි ඒකං උක්කිපන්ති. ද්වේපි ද්වේ උක්කිපන්ති. ද්වේපි සම්බහුලේ උක්කිපන්ති. ද්වේපි සංගං උක්කිපන්ති. සම්බහුලාපි ඒකං උක්කිපන්ති. සම්බහුලාපි ද්වේ උක්කිපන්ති. සම්බහුලාපි සම්බහුලේ උක්කිපන්ති. සම්බහුලාපි සංගං උක්කිපන්ති. සංගෝපි සංගං උක්කිපති. පැහැදිලිද? මෙන්න මේ විදිහේ කර්ම කරනවා කියලා කියනවා. දැන් මේකේ මේ කර්මයක් අධාර්මික වෙන්නේ කොහොමද? ඒ වගේම කර්මයක් සමගි වෙන්නේ කොහොමද? කර්මයක් වාර්ගික වෙන්නේ කොහොමද? ওই විදිහේ යම් විස්තරයක් අපි කොහෙදිද කළේ? උපෝස්තක්කන්දකේ ඒක කළා. ඒකේ අධාර්මික ධාර්මික බව තීරණය කළේ පෙළේ යම් විදිහකට කිව්වද ඒ විදිහට නොකළොත් ඒක අධාර්මිකයි. පැහැදිලිද? ඒ කියන්නේ පාරිසුද්ධි උපෝසතේ කරන්න ඕන තැන සුත්තුද්දේශය කරනවා නේ. සුත්තුද්දේශය කරන්න ඕන තැන අදිෂ්ඨානය කරනවා. එහෙම නැත්නම් පාරිසුද්ධි උපෝසතේ කරනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දේ ඉක්මවනා නම් ඒක අධාර්මිකයි. ඒ විදිහටම කරනවා නම් ඒක ධාර්මිකයි. ඊට පස්සේ වර්ග කියලා කිව්වේ ඡන්දයේගෙන මේ මාදී හරියට කරන්නේ නැත්නම්, ඒ කියන්නේ සීමාව ඇතුලේ තවත් භික්ෂූහු ඉඳිද්දි උපෝසත ආදී කරනවා නම් අන්න ඒ තැන්වලදී වාර්ගික වෙනවා. ඒ වගේම අදහසක් තමයි මේක පෙළේම ඉස්සරහට විස්තර කරනවා. පැහැදිලිද? කොහොමද මේ අධාර්මික වෙන්නේ? කොහොමද ධාර්මික වෙන්නේ? කොහොමද සමගි කර්මයක් වෙන්නේ? කොහොමද වාර්ගික කර්මයක් වෙන්නේ? ඒ ටික ඉස්සරහට පෙළේම විස්තර කරනවා. ඒ නිසා විශේෂයෙන් මම මේක කියන්න යන්නේ නැහැ. එතනදී අපි ඒ තැනේදී කතා කරමු. දැන් මෙතන විශේෂයෙන් කතා කරන්නේ මේ උක්ෂේපණීය කර්මය ගැන. පැහැදිලි නේද? ඉස්සරහට දැන් තජ්ජනීය කර්මයක්, න්‍යස්සේ කර්මයක්, පටිසාරාණීයක්, ওই විදිහට මේ කර්ම කීපයක් ගැන කතා කරනවා. දැන් මේක විනය පිටකේ අම්පමණකට හරි හදාරූප පිරිසකට තමයි මේක යම් ටිකකට හරි තේරෙන්නේ මේ අපි කරන්නේ මොකක්ද කියලා. මොකද දැන් අපිට ඉස්සරහට චුල්ලවග්ග පාළියේ පළවෙනි කන්දකේ තමයි කම්මකන්දකේ. ඒ කම්මකන්දකේට අවශ්‍ය මූලික පදනමක් මේකෙන් සැකසෙනවා. පැහැදිලිද? මොකද සම්පූර්ණ විස්තරේ කරන්නේ ඒකයි අට කතාවේ කියන්නේ පරතෝ වන්නයිස්සාම කියලා බුදුගෝසාණන් හන්සේ මෙතනදී මේ කොටස අතාරිනවා. ඒ පරතෝ කියන එක චුල්ලවග්ග පාළියටත් සහ පරිවාර පාළියටත් තමයි ස්වාමීන් වහන්සේ යොමු කරන්නේ ඉදිරියේදී ඒ ටික සම්පූර්ණයෙන් විස්තර කරනවා කියලා. ඒ නිසා මේ කොටසට අදාළ පෙළ අට කතා ටික විතරක් අපි සාකච්ඡා කරමු. සියල්ලෙන් සියල්ල ඉතින් තේරෙන්නේ නැති වෙයි. ඒක තේරුම් ගන්න පුළුවන් ඉතුරු කන්දක ටික ඉවරුණාට පස්සේ. ඒ නිසා මේ කොටසට අදාළ ටික විතරක් අපි තේරුම් ගන්න උත්සාහවත් වෙමු. මෙතනට අදාළ නොතේරෙන කොටසක් කාට හරි තිබ්බොත් ඒක විවෘතව අහන්න කිසි ගැටලුවක් නැහැ. ඒක අපි කියලා දෙන්නම්. ඒ කන්දක වලදී විශේෂයෙන් විස්තර කරන්න යමක් තිබ්බොත් අපි ඒක අතහරිනවා. එතනදී ඒක විස්තර කරන්න පුළුවන්කම ලැබෙන නිසා. දැන් ඇත්තටම මේ මෙතනදී මේ අපි කිව්ව අදම්මේන වග්ගං, අදම්මේන සමග්ගං, ධම්මේන වග්ගං, ධම්ම ප්‍රතිරූපකේන වග්ගං, ওই විදිහට කර්ම කරන ස්වභාවයන් ටිකක් කියවන්නේ, ස්වરૂප ටිකක්. මේ සියල්ලම වැරදි විදිමේ. පැහැදිලිද? මේ එකක්වත් කර්ම කරාට හරියන්නේ නැහැ. කර්මය අසිද්ධයි. ඒක ඉස්සරහට කියනවා. ඒ නිසා මේ වැරදි විදි කරපු ටිකක් තමයි මේ කියන්නේ. ඔබ වහන්සේලාට හරියට කරන ක්‍රමේ මං අපි කියලා දෙන්නම්. ඉස්සරහට ඒක විස්තර වෙනවා. බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා මේ විදිහට කරොත් තමයි මේ කර්මය පිහිටන්නේ කියලා. දැන් අල්පේච්ච භික්ෂුව මොකද කරන්නේ? මේ විදිහට යේතේ බික්කු අප්පිච්ඡාතේ උජ්ජායන්ති කියන්ති විපාචෙන්ති කතං විනාම චම්පායම් බික්කු ඒව රූපානි කම්මානි කරිස්සන්ති. මේ බඳු කර්ම කරන්නේ කොහොමද කියලා ගරිහා කරන්න පටන් ගත්තා. කොහොමද ඒ කර්ම? හැමෝම කියන්න බලන්න. අදම්මේන වග්ග කම්මා. ඊළඟට අදම්මේන සමග්ග කම්මා. ඊළඟට දැන් උඩ කියපු ටික තේරුණාද? ඒ කියන්නේ එක පැත්තක් හරි වැරදිලා නම් කර්මය අසිද්ධයි. පැහැදිලිද? එක්කෙනෙක්ට කවදාවත් උක්ෂේපණේ එක්කෙනෙක්ට කරන්න බෑ. පැහැදිලි නේද? එහෙම එක්කෙනෙක්ට මේ උක්ෂේපණී කර්මය කරන්න බෑ. ඊට පස්සේ කියන්නේ එක ඒකෝපි ද්වේ. එක්කෙනෙක්ට දෙන්නේ උක්ෂේපණී කරන්නත් බෑ. ඒකෝපි සම්බහුලේ. එක්කෙනෙක්ට බොහෝ අය උක්ෂේපණී කරන්නත් බෑ. ඔව් ඒක තමයි. මම ඔක අහන්නේ හිටියේ. දැන් සම්බහුලේ කියලාත් කියනවනේ. ඊට පස්සේ ආපහු කියනවා සංඝ කියලා. දැන් ওই දෙකේ වෙනස මොකද්ද? ආ? ඔව් මෙතනදී ගන්නෙ තුන් දෙනෙක් කියන අර්ථයෙන් ඈ. සම්බහුල පදයට දෙන්නෙක් තුන් දෙනෙක් කියන අර්ථ දෙකම ගන්නවා. පැහැදිලි නේද? ඒක අපි කියලා දුන්න සංඝාදිශේෂ කාණ්ඩයේදීම. එතනදී එතන අට කතාව සහ ටීකාවේ විස්තරය ආවා. සම්බහුල පදේ ගන්නෙ කොහොමද කියන එක. පැහැදිලි නේද? ඇතැම් තැන්වලදී සම්බහුල පදේ යනවා. දැන් කර්ම වාක්‍ය එහෙම කියද්දි ආපත්‍ති තුනකට වඩා නේද? තුනකට එහා නම් සම්බහුලයි කියලා දාන්නේ කර්ම වාක්‍යයේ. එනිසා ඒ තැන්වල ඒ විදිහට අර්ථ ගන්න ඕනේ. මෙතන සම්බහුල අර්ථය යන්නේ තුන් දෙනෙක් කියන අර්ථය. ඊළඟට ද්වේපි සම්බහුලේ උක්කිපිස්සන්ති. ඒ කියන්නේ දෙන්නේ තුන් දෙනෙක්ව උක්ෂේපණය කරනවා. ද්වේපි ද්වේ උක්කිපිස්සන්ති. දෙන්නෙක් දෙන්නෙක්ව. ද්වේපි සංඝං. දෙන්නෙක් සංඝයා සම්බහුලාපි ඒකං. තුන් දෙනෙක් එකතු වෙලා එක්කෙනෙක් කරනවා. සම්බහුලාපි දේ. තුන් දෙනෙක් එකතු වෙලා දෙන්නෙක්. සම්බහුලාපි සම්බහුලේ. තුන් දෙනෙක් එකතු වෙලා තුන් දෙනෙක්ව. සම්බහුලාපි සංඝං. තුන් දෙනෙක් එකතු වෙලා සංඝයා. ඒ සංඝයා කියලා කියනකොට හතර දෙනෙක්ව ඊට වැඩි. සංඝෝපි සංඝං. එහෙම කරන්නත් බැහැ. එක එකනා තමයි උක්ෂේපණය කරන්න ඕනේ. සංඝයාට එක්කෙනෙක් පුළුවන්. පුළුවන් සංස එහෙමත් පුළුවන්. ඔව්. බෑ කියලා නෑ නේද මේ? ඔව්. බලමු එක පොඩ්ඩක් අපි. ඊළඟට අතකෝතේ බික්කු භගවතෝ ඒතමත්තං ආරෝචේසුං සච්ඡං කිර බික්කවේ චම්පායං බික්කු ඒව රූපානි කම්මානි කරොන්ති. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අහුවා ඇත්තද මහණෙනි චම්පාවෙහි භික්ෂූ මෙහෙම කර්ම කරනවද කියලා. අදම්මේන වග්ගකම්මං කරොන්ති කියලා පෙය්‍යාලමේ අර අපි ඉස්සෙල්ලා කියපු සියලුම ටික ඇතුළත් වෙලා තියෙනවා. සච්ඡම් භගව එහෙමයි ස්වාමීනි කියලා ඒක පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ ගරිහා කරලා කොහොමද මෙහෙම කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මොකද කළේ? භික්ෂු සංඝයා කැඳවලා ආපහු මෙන්න මේ පැනවීම කරනවා. කොහොමද? අධම්මේනචේ භික්කවේ වග්ගකම්මං අකම්මං. අධාර්මිකව මහණෙනි වාර්ගික කර්මයක් කරනවද ඒක අකර්මයයි. නැච කරණීයං ඒක නොකළ යුත්තකි. අධම්මේන සමග්ගකම්මං. අධාර්මික වූ සමගි කර්මයක් වේද එය අකර්මයයි. නැච කරණීයං ඒක නොකළ යුතුයි. ධම්මේන වග්ගකම්මං අකම්මං. ධාර්මික වර්ග ධාර්මික වූ වර්ග කර්මයේද අකර්මයේකි නැචකරණීය. ධම්ම ප්‍රතිරූපකේන වග්ග කම්මං අකම්මං නැචකරණීය. ධම්ම ප්‍රතිරූපක වූ වාර්ගික කර්මයේද අකර්මයි නොකල යුත්තකි. ධම්ම ප්‍රතිරූපකේන සමග්ග කම්මං අකම්මං නැචකරණීය. ඒකෝපි එකං උක්කිපති අකම්මං නැචකරණීය. ඒකෝපි ද්වේ උක්කිපති අකම්මං නැචකරණීය. ඔය විදිහට ඒකෝපි සම්බහුලේ ඊටස් ඒකෝපි සංඝං ද්වේපි ඒකං ද්වේපි ද්වේ ද්වේපි සම්බහුලේ ද්වේපි සංඝං සම්බහුලාපි ද්වේ සම්බහුලාපි සම්බහුලේ උක්කිපන්ති අකම්මං නැචකරණීයං. සම්බහුලාපි සංඝං උක්කිපන්ති අකම්මං නැචකරණීයං. සංඝෝපි සංඝං උක්කිපති අකම්මං නැචකරණීයං. පැහැදිලි නේද? මේ දේවල් එකක්වත් කරන්න බෑ. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරිමානි භික්කවේ කම්මානි අධම්මේන වග්ග කම්මං අධම්මේන සමග්ග කම්මං ධම්මේන වග්ග කම්මං ධම්මේන සමග්ග කම්මං. මහණෙනි කර්මයෝ හතරක් තියෙනවා. මොනවද? අධාර්මික වර්ග කර්මය, අධාර්මික සමගි කර්මය, ධාර්මික වර්ග කර්මය, ධාර්මික සමගි කර්මය. ඕකෙන් කැප කෝකද අපිට? ධම්මේන සමග්ග කම්මං කියන එක විතරයි කැප. අනිත් සියල්ල කළොත් අසිද්දයි. తత్ర භික්කවේ යමිදං අධම්මේන වග්ග කම්මං ඉදං භික්කවේ කම්මං අදම්මත්තා වග්ගත්තා කුප්පං අට්ඨානාරහං න බික්කවේ ඒව රූපං කම්මං කාතබ්බං නච මයා ඒව රූපං කම්මං අනුඤ්ඤාතං. පැහැදිලි නේද? බුදුරජාණන් වහන්සේ කියනවා අධාර්මික වූ වාර්ග කර්මයක් තියෙනවද? ඒ කර්මය අධාර්මික නිසා වාර්ගික නිසා අධාර්මික බැවින් වාර්ගික බැවින් ඒකයි අදම්මත්තා වග්ගත්තා කුප්පං අට්ඨානාරහං කෝප්‍ය වූ නුසුදුසු වූවකි කියලා කියන්නේ. නැ බික්කවේ ඒව රූපං කම්මං කාතබ්බං මෙබඳු කර්ම නොකළ යුතුය. නැච මයා ඒව රූපං කම්මං අනුඤ්ඤාත මෙබඳු කර්ම නොම අනුදාන ලද්දේය කියලා කියනවා. මෙහෙම කරොත් දුකුලා වෙනවද නැද්ද? ඇයි එහෙම වෙන්නේ? ඕ මේක නකාර පටිසංයුක්තයිනේ. එනිසා මහවග්ගපාලී අට කතාවේ මුලින් කිව්වා මින් ඉදිරියට තෙලේ අමුතුවෙන් ආපත්‍ති කියන්නේ නැත්නම් නකාර පටිසංයුක්තයක් තියෙන තැන අනිවාර්යයෙන්ම දුකුලාවක් පිහිටනවා කියලා. නෑ බික්කවේ කියලා ප්‍රතිෂේධනයක් නේ කරන්නේ. තත්‍ර බික්කවේ යමිදං අදම්මේන සමග්ග කම්මං ඉදං බික්කවේ කම්මං අදම්මත්තා කුප්පං අට්ඨානාරහං න බික්කවේ ඒව රූපං කම්මං කාතබ්බං නච මයා ඒව රූපං කම්මං අනුඤ්ඤාත. අධාර්මික වූ සමගි කර්මයක් බුදුරැන් වහන්සේ අනුදන්නේ නැහැ. ඊළඟට ධාර්මික වූ වාර්ගික කර්මය. ධාර්මිකයි හැබැයි වර්ගයි. භික්ෂුන් වහන්සේලා බෙදිලා කරන්නේ එක සීමාවේ තැන් තැන්වල ඉන්නවා. ඡන්දාදී ගෙනල්ලා නැහැ. ඒකත් එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තතර බික්කවේ යමිදන් ධම්මේන සමග්ග කම්මං. ඉදම් බික්කවේ කම්මං ධම්මත්තා සමග්ගත්තා අකුප්පං තානාරහ. පැහැදිලිද? ධාර්මිකයි සමගී කෝපය නොවෙනවා. මේක සුදුසු කර්මයක්. ඒව රූපං බික්කවේ කම්මං කාතබ්බං ඒව රූපංච මයා කම්මං අනුඤ්ඤාතං තස්මාතිහ බික්කවේ ඒව රූපං කම්මං කරිස්සාම යදිදන් ධම්මේන සමග්ගන්ති ඒවං හිබෝ බික්කවේ සික්ඛිතබ්බං. මහණෙනි මෙසේ නුඹලා හික්මිය යුතුයි කියලා කියනවා. තේන කෝපණ සමේන චබ්බග්ගයා බික්කෝ ඒව රූපානි කම්මානි කරොන්ති. මෙබඳු කර්ම කරනවා කවුද? චබ්බග්ගේ භික්ෂුව. අදම්මේන වග්ග කම්මං කරොන්ති. අදම්මේන සමග්ග කම්මං කරොන්ති. ධම්මේන වග්ග කම්මං කරොන්ති. ධම්මපති රූපකේන වග්ග කම්මං කරොන්ති. ධම්මපති රූපකේන සමග්ග කම්මං කරොන්ති. ඤත්ති විපන්නම්පි කම්මං කරොන්ති. අනුසාවන සම්පන්නං අනුසාවන සම්පන්නං. ඒක එක වාක්‍යයක් ඉදිරිය ගන්න වෙන්නේ. ඤත්ති විපන්නම්පි කම්මං කරොන්ති අනුසාවන සම්පන්නං. ඤත්තිය වැරදියට කරනවා, අනුශ්‍රාවණේ හරියට කරනවා. අනුසාවන විපන්නම්පි කම්මං කරොන්ති ඤත්ති සම්පන්නං. අනුශ්‍රාවණේ හරියට වැරදියට කරනවා, ඤත්ති හරියට තියෙනවා. ඤත්ති විපන්නම්පි අනුසාවන විපන්නම්පි කම්මං කරොන්ති. ඤත්තියයි අනුශ්‍රාවණේ දෙකම වරද්දනවා. අඤ්ඤත්‍රාපි ධම්මං ධම්මා කම්මං කරොන්ති. ඒ කියන්නේ ධාර්මික කර්ම වලින් හැර කර්ම කරනවා. අඤ්ඤත්‍රාපි විනය ඔක අට කතාවේ විස්තර කරනවා. මේ කර්මයක් ධාර්මික වෙන්නේ කොහොමද? කර්මයක් විනය කියලා කියන්නේ කොහොමද? සත්තු සාසන කියන්නේ මොකක්ද කියන අර්ථය පැහැදිලි කරනවා. සත්තු සාසනන්ති ඤත්ති සම්පදා අනුසාවන සම්පදාච. ඒ විදිහට කියන්නේ සාස්ෘ සාසනය කියලා කියන්නේ මේ මෙතන ඤත්තියයි අනුශාවනය ගැන කියන්නේ. සාසනානුකූලව කරන්න කියලා කියන්නේ ඒ අර්ථයෙන් මෙතන. ඊට පස්සේ පටිකුට්ට කටම්පි කම්මං කරොන්ති අදම්මිකං කුප්පං අට්ඨානාරහං. පටිකුට්ට කටම්පි කියලා කියන්නේ මේ පටික්කෝසණය කරන ලද. පටිකුට්ට කටම් කියලා කියන්නේ ඔව් ඒව වෙනම කියනවා. එස්ම පරිවාර කියනවා වෙනම. දසවිධ ව්‍යංජන බුද්ධි ප්‍රභේදී තියෙන්න ඕනේ. සිතල දනිත මාරු කරොත්, දීඝ රස්ස මාරු කරොත්, ඒ වෙන විදි ඉස්සරහට කියන වෙනම ආශතුන් මේ කර්මා කර්ම විනිශ්චයක්ම එනවා. ඒවටත් අදාළයි. ඔව්. මෙතන අර කියන්නේ ඤත්ති එහෙම මේ පිරිහෙලනවා. එස්ම දැන් අනුශ්‍රාවණේ දෙකක් කරන්න ඕනේ. ඤත්ති චතුත්ථ කර්මේ නම් ඤත්ති ද්විතීයි විදිහට කරනවා. එක අනුශ්‍රාවණය ගත හරිනවා. ඒ වගේ වැඩ. එතකොට ඒක සත්තු සාසන කර්මයක් නෙවෙයි. ලොකු විනිශ්චයක් ඉස්සරහට තියෙනවා. පරිවාර පාළිය තමයි ඈ. සහ ඒක ওই මාතිකට කතාවෙත් මේ අවසාන භාගයේ මට මතක හැටියට කම්මා කම්ම විනිශ්චය වෙනම කියනවා. මොකද නිසමුක්තක භික්ෂුවට කියනවනේ අර අංග විදිහටත් දැනගන්න කියලානේ කර්මා කර්ම විනිශ්චය දැනගන්න කියලා කියනවා. ඒ නිසා මාතිකට කතාවෙත් ඒක විස්තර කරනවා පරිවාරේන කොටස. ඒක අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ කර්මයක් කොහොමද හරියට කරන්නේ? උපසම්පදාවක්, උපෝසතයක්, කටිනයක්, අවාරණයක් ඒවා හරියට කරන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. අද ඔය මම කරුණු ටිකකුත් එකතු කරා. මේ ඔය සමාජයේ මේ එක කීප දෙනෙම අහපු නිසා තමයි ඒක ගැන හොයන්න මේ යොමු වුනේ. මේ සිංහලෙන් කර්ම වාක්‍ය කියන්න පුළුවන්ද කියලා. මේ ටික මම ප්‍රොජෙක්ට් එකේ දාලා පෙන්නන්න. මේ කරුණු ටික එකතු කරා. මොකද දැන් අපි දැන් ඔබ වහන්සේලා නම් ඔක්කොම එකට ගියයි එහෙම බෑ කියලා. බෑ කිව්වට දැන් ඉතින් සමහරු මේක කරුණුත් එක්ක පෙන්වන්න දෙපැ නේද? මේ ඒවා ඉතින් පැහැදිලිව මේවා කියලා තියෙනවා. ඒ ටික මම පෙන්වන්නම්. මේ ඔක මේ කීප දෙනෙක්ම හැවුවා. එතනදී ඒක අපි කතා කරමු නේ. ඊළඟට යේතේ බික්ඛු අපිච්චා පෙය්‍යාලන්තේ උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති කතංගි නාම චබ්බග්ගියා බික්ඛු ඒව රූපානි කම්මං කරිස්සන්ති අදම්මේන වග්ග කම්මං කරිස්සන්ති. ඔය විදිහට බුදුරජාණන් වහන්සේට මේ දේ කියලා බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරවලා ගරිහා කරලා මේ කර්ම සියල්ලම නොකල යුතුයි කියලා අර කලින් විදිහටම පැනවීම කළා. ඒක ටිකක් දිගට යනවා. මම ඒ ටික ඉතින් පාලියෙන් ආපහු කියන්නේ නැහැ. අපැහැදිලි නැහැනේ නේද? මේ උඩ කිව්ව ටිකම කරන්න එපා කියන එක ආපහු කියන්නේ. ඒවා දැන් කුටියේදී හැම කියවගෙන එන්න කියලානේ අපි තියෙන්නේ නේද? එලාටුවා දෙක කියවගෙන එන්න කියලානේ තියෙන්නේ. එහෙම නේද අරිජිත්? ඈ? ඔය එකත් අට කතාවේ විස්තර කරන්න නැස. මේ අට කතාවේ නෙමෙයි, තෙලේම ඉස්සරහට එනවා ඈ. ඒක නිකන් ධාර්මිකයි වගේ ප්‍රතිරූපයි. ඔව් ෆෙල ඉස්සරහට කියවුවා නම් ඕක අහු වෙනවා. ඊළඟට චෛමානි භික්ඛවේ කම්මානි අදම්ම කම්මං වග්ග කම්මං සමග්ග කම්මං ධම්ම ප්‍රතිරූප කියන වග්ග කම්මං ධම්ම ප්‍රතිරූප කියන සමග්ග කම්මං ධම්මේන සමග්ග කම්මං. දැන් අද දවස පුරාවටම දැන් මේ චම්පෙයියක් අන්දක ඉවරනකම් මේ වචන එක හා සමාන වචන ටිකක්ම තමයි දිගටම යන්නේ ඈ. ඒ නිසා නිකන් ඔක්කොම එක වගේ පේන්න ගනි වෙනස්කම් තැන් ටික ඉතින් ඔබ වහන්සේලා හොඳට සටහන් දාගෙන ඒව ඉතින් හදාගන්න නේද? දැන් පොඩි ළමයි වගේ ඇන ඇන මේ කරන්න බැහැනේ නේද? Tamanට උමනාව තියෙනවා නම් ඒවා සකස් කරගන්න පුළුවන්. ඒ අතරේ මොනවා හරි ওই පෙය්‍යාලම් වල ප්‍රශ්න එහෙම මොනවා හරි තිබ්බොත් මතක් කරන්න. මොකද මල් ළඟ බුද්ධ ජයන්ති පොත තියෙන්නේ. ඔබ වහන්සේලාගේ පොත්වල මොනවා හරි වෙනස්කම් ආවොත් ඒක මතක් කරන්න. චට්ට සංගායනාවක් තියෙනවා. මං චට්ට සංගායනාවක් බලලා ආවේ. ඒක ලොකු වෙනසක් නම් අහුුන්නේ නැහැ කොහෙවත්. ඛතමංච බික්කරේ අදම්ම කම්මං. ඔන්න දැන් අර කොටස් ටික පැහැදිලි කරනවා. පැහැදිලිද? අපිට ආපු මාතෘකා ටික කියන්න බලන්න.
මොනවාද ආපු මාතෘකා? අපි දැනගන්න ඕනේ අදම් කර්මය පාලින් කියන්න. ඊට පස්සේ වග්ග කම්මේ ධම්ම කම්ම කියලා හඳුනේ. ඊට පස්සේ සමංග කර්මය නේද?
අතර එකක්
බැලුවා. ධම්ම කම්ම වග්ග කම්ම සමංග කම්ම. ධම්ම කම්ම කියලා එන්නේ
නැහැ. ඔකෙන් අතර ධම්ම කම්ම වග්ග කම්ම ඒක වඩා මාරු වෙනවා.
ඔව්. තව එකක් කියනවානේ ධම්ම ප්‍රතිරූප කියන.
මේ හයයි
වෙන හරි නෑ.
ධම්ම හයයි වග්ග කම්ම කියන්නේ
මාතෘකාට
ධම්ම ප්‍රතිරූප
හරි.
ධම්ම ප්‍රතිරූපක සමග. ආමෙන්. ධම්ම
ප්‍රතිරූපක
සමග. ඔව් කමක් නැහැ. දැන් අපිට මේ අනිත්‍යව අවශ්‍ය නැහැ. මේක වර්ගම සමග මට අවශ්‍ය දැන්. අදාළක කියන්නේ මොකක්ද? හැදෙලි. සමග කියන්නේ මොකක්ද? ඒ වගේම ධම්ම ප්‍රතිරූපක කියන්නේ මොකක්ද? වාර්ග කියන්නේ මොකක්ද?
මේක ඒක මොනිකාර්ක දෙක දැනගත්තාම ඇති. ඊට පස්සේ ඒකට පද සම්බන්ධ වෙද්දී ඒක අල්ප ගන්න පුළුවන්. මේක නිකන් අපි දැන් මේ චිත්‍රයක් බලාගෙන කියවනවා වගේ නෙවෙයි. ඕක ඕන වෙන්නේ අපිට මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් ආපුවාම. තේරුණාද? ඕන කටිනයක් කරන්න යනකොට කෙනෙක් ඡන්දෙ ගිනල්ල නැහැ. අන්න දැන් කල්පනා කරන්න එනවා. ඒක දැන් ධාර්මික කර්මයක්ද, වාර්ගික කර්මයක්ද, සමගි කර්මයක්ද? පැහැදිලිද? ඒවා සමහර කිට විජුව ඒ තැන්වල කියලාත් නැහැ. මේ තැන්වලින් තමයි අපි දැනගන්න ඕනේ මේ කර්මය හරියට සිද්ධ කර්මයක්ද, අසිද්ධ කර්මයක්ද කියලා. පැහැදිලිනේ? මේක ඉතාම වැදගත් කොටසක් නේ. මේ ওই දිග විස්තර අපිට තේරුණා නිකන් අර රසයක් නැති වුණාට මේ කර්ම ටික පිළිထන ක්‍රම ටික මේ කියන්නේ. පැහැදිලි නේද? කර්මයක් පිළිထන පදනම මේ කියන්නේ. මේවෙන් තමයි තෝරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යම් කිසි දෙයක් අපි අවස්ථාවකදී අපි හිතමු දැන් මේ කාරණය හොඳට විස්තර කරන්න ඕනේ කාට හරි නේ. එහෙම නැත්නම් දැන් කාලේ නම් තිබෙන අඩුයි. අතීතයේ වගේ ලොකු සංගාධිකරණයක් එනවා. ඒ තැන්වලදී මේ කරුණ උපටලා අරගෙන මේවා පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලි නේ? වැරදි මතයක් තියෙනවා නේ, ඒ වැරදි මත ඛණ්ඩනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඒවට අපි සාධක පාට විදිහට ගන්න මෙන්න මේ තැන්. පැහැදිලිනේ? යම් තැනක උපසම්පදාවක් හරියට සිද්ධ වෙන්නේ නැත්තම් කොහෙද ඔබ බුදුරැන් අංශ කියලා තියෙන්නේ? ඔන්න ඔය කර්ම කර්ම විනිශ්චයේදී මේව පැහැදිලි කරලා තියෙනවා. දැන් මේකේ තවත් අදටම උපසම්පදාව ගැන එහෙම ඒ කර්ම වාක්‍ය කියන්න ඕනේ ක්‍රමයේ කොහොමද, සීමාව කොහොමද? දැන් සීමාව ගැන නම් අපි උපෝසථක අංගකේ කළා ගැඹුරටම. ඉතින් තව ඉදිරියටත් අපලෝකන කර්ම, ඤාති කර්ම, ඤාති ද්විතීයි කර්ම, ඒවා කර්මා කර්ම විනිශ්චය ඉස්සරහට කතා කරනවා. දැනට මේ කුංචි පාරක් අපට හදලා දෙන්නේ ඉදිරියේ කන්දක සඳහා. ඒ නිසා මේ ටික මූලික පදනමක් විදිහට අනිවාර්යයෙන්ම දත යුතුයි ඉදිරි කොටස කරන්න. මූලික කරුණු ටික මේකෙදි කියලා දුන්නාම අනිත් තැන්වලදී එච්චර අපිට අපහසුාවක් වෙන එකක් නැහැ. මොකද දැන් මෙතනදී කියනවනේ මුල් ටික නේද? හරි. ඔන්න බලන්න ඊළඟට කියනවා කතමංච භික්කවේ අදම්ම කම්මං ඤත්ති ဒුතියේචේ භික්කවේ කම්මේ ඒකාය ඤත්තියා කම්මං කරෝති නච කම්ම වාචං අනුසාවේති අදම්ම කම්මං. ඔන්න අධාර්මික කර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඤත්ති ဒුතිය කර්ම වාක්‍යයක්. පැහැදිලිද? ඤත්ති ဒුතිය කර්ම වාක්‍යයක් තියෙනවා. මේ කර්ම වාක්‍ය මොකද කරන්නේ? ඤත්තිය තියනවා, හැබැයි අනුශ්‍රාවණය කරන්නේ නැහැ. එහෙමනම් ඒක අධාර්මික කර්මයක්. පැහැදිලි නේද? ඔය එන්නේ ඒසා ඤත්ති කියලා එහෙම අවසන් වෙන්නේ. අන්න එතනට තමයි කර්ම වාක්‍යයක ඤත්ති කියලා කියන්නේ. පැහැදිලි නේද? ඒ ඤත්ති එහෙම හරියට තියන්න ඕනේ. ඤත්ති කියලා කියන්නේ කෙටියෙන් කිව්ව සංගයයට දැනුම් දීම කියන එක. දැන් උපෝසථේ නම් ඤත්ති කර්මයක් නේ. ඒක ඤත්ති විතරයි. අනුශ්‍රාවණයක් නැහැ. ඊළඟට ඤත්ති ဒුතියේචේ භික්ඛවේ කම්මේ ඒකාය කම්ම වාචාය කම්මං කරෝති නැච ඤත්තින්ට අපේති අදම්ම කම්ම. එක කර්ම වාක්‍යයෙන් කර්මය කරනවා ඤත්ති තියන්නේ නැතුව. ඒක අධාර්මිකයි. ඊළඟට ඤත්ති ဒුතියේචේ භික්ඛවේ කම්මේ ද්විහි කම්ම වාචාහි කම්මං කරෝති නැච ඤත්තින්ට අපේති. කර්ම වාක්‍ය දෙක කියනවා. ඒ කියන්නේ දැන් මොකක් හරි ඒ වෙලාවේ කරන්න ඕනේ සිද්ධිය කියනවා. හැබැයි සංඝයාට දැනුම් දීම මේ ඤත්තිය කරන්නේ නැහැ. ඊළඟට ඤත්ති ဒුතියේචේ භික්ඛවේ කම්මේ ද්විහි කම්ම වාචාහි එක කිව්වනේ නේද? ඤත්ති චතුත්තේචේ භික්ඛවේ කම්මේ ඒකා ඤත්තියා කම්මං කරෝති නැච කම්ම වාචං අනුසාවේති අදම්ම කම්මං. හරිනේ? ඤත්ති චතුත්තේක. ඒ කියන්නේ ඤත්ති එකයි අනුශ්‍රාවණ තුනයි නේ? ඤත්ති හතරවෙනි කොට ඇති කර්මයනේ. අනුශ්‍රාවණ තුනයි. අපි හිතමු 100ක් විතර 200ක් විතර උපසම්පදා කරන් ඉන්නවා නේද 50 60ක් කරගෙන යද්දී හොතර හෙම්බත් වෙනවා අපි ඕක ඉතින් එකපාරින් කියලා දාමු කියනවානේ අඩු කරලා ගන්නවා යත් මේ අනුශාවන ටික මොකද වෙන්නේ කියන්නේ තේරු උපසම්පදා පිහිටන්නේ ඥාති චතුත්තේ චේ බික්කේ කම්මේ ද්විහි ඥාතිහි කම්මං කරෝති නච කම්ම වාචං අනුසාවේති අදම්ම කම්මං ඥාති දෙකකින් කරනවා ඥාති චතුත්තේක ඊළඟට ඒකම තුනකින් ඥාති චතුත්තේ චේ බික්කේ කම්මේ චතුයි ඥාතිහි කම්මං කරෝති නච කම්ම වාචං අනුසාවේති අදම්ම කම්මං කර්ම වාක්‍ය කියන්නේ නැහැ ඥාති තීති ඉන්නවා ඥාති චතුත්තේ චේ බික්කවේ කම්මේ ඒකායි කම්ම වාචායි කම්මං කරෝති නච ඥාතින් තපේති අදම්ම කම්ම එක කර්ම වාක්‍යයක් කියනවා ඥාති තියන්නේ ඒත් අධාර්මිකයි ඥාති චතුත්තේ චේ බික්කවේ කම්මේ ද්විහි කම්ම වාචායි කම්මං කරෝති නච ඥාතින් තපේති අදම්ම කම්ම ඥාති තියන්නේ නැත්නම් ඒත් අධාර්මිකයි ඥාති චතුත්තේ චේ බික්කවේ කම්මේ තී කම්ම වාචායි කම්මං කරෝති නච ඥාතින් තපේති අදම්ම කම්ම ඥාති තියන්නේ නැහැ ඥාති චතුත්තේ චේ බික්කවේ කම්මේ චතුහි කම්ම වාචායි කම්මං කරෝති නච ඥාතින් තපේති අදම්ම කම්මං ඉදං උච්චති බික්කවේ අදම්ම කම්ම පැහැදිලි නේද මොකද ආශිතුන් ඔය දේවල් දැන් අපිට ඕක අපේ කෙරෙන බොහෝ ඒවා අපිට දැන් ප්‍රායෝගික කෙරෙන නිසා ප්‍රශ්නයක් නැහැ සමහර තැන් තියෙනවා මේ දැන් එහෙම කිව්වයි කියලා ගැටලුවක් නැති තැනුත් තියෙනවා ඈ ඒක එහෙමම ගන්න යන්න එපා එහෙම කිව්ව සියලුම දේවල් අකපයි කියලා ගන්න එපා සිද්දයි කියලා දැන් සමහර ඒවා තියෙනවා තුන් වතාවක් හරියට කියන්න ඕන එක වතාවක් කියනවා මහා සංඝරත්නයේ දනවදාර්ණසේක්වා අපි මේ දේ මේ විදිහට මෙහෙම කරනවා කියලා දෙවනුවත් තෙවනුවත් මෙහෙමයි කියලා සම්මත කරනවා එහෙම කරන්න බැරි තැන් තියෙනවා ඔය ඒ වගේ ක්‍රම මේ පැහැදිලිද අනුශ්‍රාවණේ හරියට තුන් වතාවක් කියන්න ඕන නම් තුන් වතාවක් කියන්න ඕන. සංගයාට වෙලා යනවා කම්මැලිකමේ එහෙම බෑ. ඒක හරියට ඉදේ කරන්න ඕනේ. පැහැදිලි. සමහර තැන් ඉතින් එහෙම දැනුම් දුන්නත් ප්‍රමාණවත් තැන් තියෙනවා. වචනෙන් හරි දැනුම් දුන්න මොකද සමහර ඒවා තියෙනවා. මොකොත් කියන්න ඕනේ නැහැ ඉතින් හොඳයි කියලා ඔළුව වෙනවත් ඇති කියන තැන් තියෙනවා. ඒ තැන් ඒ විදිහට ගන්නත් ඕනේ. එහෙම නැතුව හරියට කරන්න ඕනේ තැන් හරියට කරන්නත් ඕනේ. පැහැදිලි නේ? ඊළඟට ඤත්ති චතුත්තේ චේ බික්කවේ කම්මේ චතුහි කම්ම වාචාය කම්මං කරෝති නච ඤත්තින් තපේති අදම්ම කම්මං ඉදං උච්චති බික්කවේ අදම්ම කම්මං කතමංච බික්කවේ වග්ග කම්මං පැහැදිලි ද ආ 45 බුද්ධ ජයන්තියද ඤත්ති චතුත්තේ චේ බික්කවේ කම්මේ චතුහි ඤත්තිහි කම්මං කරෝති නච කම්ම වාචං අනුසාවේති ආයස්ම ඤත්ති හතර වතාවක් තියෙනවා කර්වාක්‍ය කියන්නේ ඔව් එහෙම කරාට බෑ සංගයා දැනගන්නා සීක්වා දෙවුනවත් සංගයා දැනගන්නා සීක්වා හොවිදිර හතරක් කියලා ඉතින් නතර කරනවා එහෙම බෑ සිංහලෙන් නෙවෙයි ඈ මේ කර්ම මේවා කරන්නේ සිංහලෙන් කරන්න පුළුවන් ඒවත් තියෙනවා අපලෝකණයක් ආදී බාණ්ඩ බැහැරීමක් ඒ වගේ දේවල් අපලෝකන කර්ම එහෙම ඉතින් සිංහලෙන් සංගයාට දැනුම් දුන්නයි කියලා ප්‍රශ්නයක් නැහැ උපසම්පදාවක් එහෙම සිංහලෙන් ඉතින් කරන්න පුළුවන් කියන අයත් ඉන්නවා ප්‍රතිමෝක්ෂේ සෑහෙන්ට අර ඇද්දලු සිංහලෙන් කියන්න. පින්වත් මහණෙනි කණ්ඩායම තමයි ඔය. ඉතින් මොකක්ද ඔයාලට කියන්නේ නේ? මගෙන් ඇහුවා ඉතින් කියනවා ඉතින් එහෙනම් සුද්ධ සිංහලෙන්ම කියාගන්න කියලා නේද? සිංහලෙන් නැතුව එතකොට හරිනේ. ඉසාර ඈ? ඔව්. මොකද මේ ওই සාසනේ කාලෙන් කාලෙට එනවා මේ කොටස් කොටස් කෑලි කණ්ඩ එන පිරිසක් කෑලි කණ්ඩ එන කට්ටිය කාලා දැන් නැට්ටවත් ඉතුරු වෙද්දත් නැහැ මේ කන විදිහට ඉතින් අපරාධි මොකද ඒවා තර්ක කරන ගිහියොත් හදාගෙන ඉන්නේ පිරිස හදාගෙන ඉන්නේ ඉතින් අනිත් පැත්තට කතා කරන මේ මම ඒ කරුණ ටික පෙන්වන්න ඉතින් අපි හැමෝම හදන්න බෑ අපිවත් ඒ කාරණේ හරියට දැනගෙන මේ ප්‍රවේණි අඩුම ගානේ අපි ටිකවත් හරියට කරගෙන ගියොත් ඉතින් ලොකු දෙයක් නැත්තම් ඉතින් සාසනේ අනාගතයේ ඉතින් මේ මොකක් වෙයිද කියන එක කියන්න බෑ ඊ යන මට්ටමින් ගියොත් පැහැදිලි නේ ඊළඟට දැන් කියන්නේ වාර්ගික කර්මය කියන එක. ඉස්සල්ලා කිව්වේ අධාර්මික කර්මය කියන්නේ මොකක්ද කියන එක. පැහැදිලි නේද? ඒත් අධාර්මික කර්මය කියලා කියන්නේ ඥාත්‍ය එක වතාවක් තියලා අනුශ්‍රාවණයක් කරන්න තියනා නම් ඒක හරියටම ඒ විදිහට කරන්න ඕනේ. පැහැදිලිද? වැඩිපුර කියලා වෙන විදිහට කරන්නත් බෑ. පැහැදිලිද? දැන් වැරදුනොත් වෙනම කතාවක් ඒක. හරිද? දැන් අපි කියනකොට සුනාතුමේ භන්තේ සංඝෝ සුනාතුමේ භන්තෝ සංඝෝ කියලා හරි ඔහොම කියවෙනවා කියන්නකෝ. ඒක අපි ආපහු කිව්වයි කියලා ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? අර ඒ තියෙන මේ નિયમિત ප්‍රමාණ ආදී වෙනස් කරන්න බෑ. ඥාති එකවතාවයි අනුශ්‍රාවණ දෙකක් නම් ඒක ඒ විදිහට කරන්න ඕන. පැහැදිලිනේ? ඉතින් කියපු දේ හරියට බුදුරැන් වහන්සේ කිව්ව දේ හරියට කරන්නේ නැත්නම් ඒ කර්මය අධාර්මිකයි. ඊළඟට වාර්ගිකයි කියලා කියන්නේ ඥාති ဒුතියේචේ බික්කවේ කම්මේ යාවතිකා බික්කු කම්මප්පත්තා. කර්ම ප්‍රාප්ත වූවහුද තේ අනාගතා හොಂತಿ. චන්දාරහණං චන්දෝ අනාටෝ හෝති. චන්දේ ගේන්න සුදුසු අයගේ චන්දේ ගෙනල්ලා නැහැ. සම්මුඛී භූතා පටික්කෝසන්ති. එහෙමත් නැත්නම් රැස්වෙච්ච පිරිස අතරයි මොකද කරන්නේ? පටික්කෝසනයක් කරනවා. වග්ග කම්ම. ඇස්ම? ඔකේ තියෙන එහෙමද? හොඳට බලන්න. දෙවෙනි එක නම් දෙවෙනි එක ආගතය. ඊළඟට චන්දෝ අනාහටු සම්මුඛී භූතා පටික්කෝසං. ඊළඟට ඥාති ဒුතියේ චේ බික්කේ කම්මේ යාවතිකා බික්කෝ කම්මප්පත්තා තේ ආගතා හොಂತಿ චන්දාරහණං චන්දෝ ආහටෝ හොති සම්මුඛී භූතා පටික්ක. චන්දෙත් ගෙනල්ලා අත්පසත් ඉන්නවා. හැබැයි මොකද කරන්නේ? පටික්කෝසනයක් කරනවා. එහෙම වුණත් ඒත් බෑ. වාරික කර්මය. ඊළඟට ඥාති චතුත්ථේචේ බික්කවේ ඥාති චතුත්ථ කර්මයේට නොවා වූ භික්ෂුව ඉන්නවා. ඡන්දේට සුදුසු අයගේ ඡන්දය ගෙනල්ලා නැහැ. සම්මුඛී භූතය පටික්කෝසණයක් කරනවා. ඒක වාර්ගික කර්ම. සන්නස මෙතනද? එතන ඉන්නයි සන්නස මේ අර කියවනේ නමේ තං උච්චති කියලා ඉන්න පිරිස මේ කොටසක්ෝ ඒ පටික්කෝසණේ කරාට පස්සේ කර්මය කරන්න බෑ සන්නස. විසඳලම තමයි කරන්න ඕනේ. ඔව්. කවුරු හරි එතන කිව්වොත් එහෙම දැන් ඒගොල්ලෝ අදාර කොහොමත් පටික්කෝසණේ කරන්නේ අධාර්මික කර්මයකට. ඇයි ඒ? තමන් බේරෙන්න එතන. අධාර්මික කර්මයට තමන්ට සම්බන්ධ වෙන්න බෑනේ. ඒකෙන් බේරෙන්න නිකන් ධාර්මික කර්මයේ පටික්කෝසණේ කරන්න බෑ ඉතින්. ඉතින් අන්තිම ඒ තැන ඉන්නේ සන්නස අර කලහ විවාද ආදී ඇති වෙනවනේ. මේක දැන් කියා ගන්න බෑ. ඕක කියන්න ගියොත් එහෙම ගුටි ගන්න වෙනවා. එහෙනම් තමන්ට බේරෙන්න නැමේ තන් රුච්චති කියලා හිතාගත්තාම හරි. මේක ඉතින් මං කැමති නෑ මේ කර්මයට. කොහොම කළා ඒගොල්ලෝ කළත් මගේ ඡන්දය ආදී මොකක්වත් නැතුව කළත් ඒක ඇත්තටම අසිද්ධ කර්මයක්. ඒ නිසා අසිද්ධ දැන් අධාර්මික කර්ම වලට අපිට සමගිය දෙන්න බෑනේ. දැන පැහැදිලිද? හැබැයි ඊතන කතා කරන්න ගියොත් එහෙම ඔව් ප්‍රශ්නයක්. ඒ නිසා Tamanට බේරෙන්න පටික්කෝසණයක් ඉතිං උනත් කරලා පාඩු හිටපම හරි. කියන්න පුළුවන් නෑ හැබැයි මුලින් කියලා මුලින් කියන්නේ කියන්න කියලා. පැහැදිලිනේ? සංගමයට කියන්න පුළුවන්, සංගයාටම කියන්න පුළුවන්. එහෙම නැත්තම් ළඟ ඉන්න කෙනාට හරි කියන්න පුළුවන්. අනන්ත රස්ස බික්කුස්ස කියලාම කියනවා ඉස්සරහට. අද කාලෙදී සමහර තැන්වල ඕක කරන්න වෙනවා. ඉතින් මොනවා කරන්නද? වෙන ඉගෙන ගන්නවා නම් ඔබ වහන්සේලාට තේරේ කර්මයේ සිද්ධද නැද්ද කියලා. ඉතින් සමහර දේවල් කතා කරන්නත් බෑ. ඉතින් පාඩු ඉතින් හිතාගෙන හිටපුවාම හරි ඉතින් මම මේකට ෘචි නැහැ කියලා. මොනවා කරන්නද? ඊළඟට සීමාවක සීමාවක දිනම් අස්මා මේ එකතු කරන්න ඕනේ. ඔව් නැත්තම් ඉන්න ඡන්දේ දීලා සීමාවෙන් එක්ක බැහැර වෙන්න ඕනේ. නැත්තම් ඡන්දේ දීලා ඉන්න පුළුවන්. ඒ හැමතැනකම ඉඳන් කියන්නේ අස්ම මේ සංඝයාට මතක් කිරීම නම් කළ යුතුයි. ඔව් ඒ කියන්නේ සම්මුඛී භූතයනේ, කියන්නේ එතන බෙදෙන තැනට ඇවිල්ලානේ. ඔව් ඔව් කොතනද ඔය අහන්නේ බං? ඔව් ඒ කියන්නේ බෙදලා ඉවර වෙන්න කලින් ඇවිල්ලා කට්ටිය. එහෙම උනොත් දෙන්න වෙනවා. ටිතිකා ක්‍රමයෙන් පටන් ගත්තාම ඒ ටිතිකා ක්‍රමයෙන් පටන් ගන්නෙම සාංගික භාවයෙන් නිදහස් කරලා පුද්ගලිකව දැන් දීගෙන යන්න. පැහැදිලිද? ඉතින් ඒ නැවතෙන තැනට එනකන් ආයස්මා ඒ බෙදිච්ච ටික තමයි බෙදිලා තියෙන්නේ. ඉතින් අපි හිතමු ටිතිකාව නතර වුණා කියලා. එතකොට ඉතුරු වුණා කියලා බෙදිලා නැති ඒ ටික අපි ඊළඟ ටිතිකාවට හරි දෙන්න තියාගත්ත කියමුකෝ. එතකොට ඒව අනිත් අයට ගන්න බෑ. ටිතිකාව පටන් ගත්ත ගමන් ඔක්කොම සාංගික භාවයෙන් නිදහස් වෙනවා කියලා වගේ දහන්නේ. එහෙමනම් වෙන්නේ නැහැ නේ. දෙන එකනේ නිදහස් වෙන්නේ. දැන් බෙදීමේ ක්‍රමයක් වෙන්න එපායස්ම ඒකනේ අර කිව්වේ කහ කෑල්ලකින් ඉරක් හරි අඳින්න ඕන කියලා. බෙදීමේ ක්‍රමයක් දැන් එහෙමනම් ඉතින් අර කිව්වනේ මේ ඕවා ඉතින් අපිටම තමයි ඉතින් අපිත් සංගයන්නේ කියලා ගන්න පුළුවන් කියලා කිව්වේ. එහෙම ගන්න එපා කියලා කියන ගතගතට්ටානි සංගික මේව කියලා කිව්වා. හරි. ඊළඟට ඤත්ති චතුත්තේචේ දික්කේ කම්මේ පටමං කම්ම වාචං අනුසාවේති. පච්චා ඤත්තින් ඨපේති. ඒක කිව්වේ නැද්ද? ධම්ම ප්‍රතිරූප කතාව කිව්වද? ධම්ම ප්‍රතිරූප කියන වග්ග කම්මා. ඔන්න ධම්ම ප්‍රතිරූපක කියලා කියන්නේ සමග්ග කම්මේනේ. ඤත්ති ဒුතියේචේ බික්කේ කම්මේ යාවතිකා බික්කු කම්මප්පත්තා තේ ආගතාවන්ති චන්දාරහණං චන්දුවාහටෝ හොති සම්මුඛී භූතාන පටික්කෝසන්ති සමග්ග කම්ම. ඔන්න හයිලයිට් කරලා තියාගන්නේ ඔය කර්මය තමයි අපිට කරන්න පුළුවන් කර්මය. පැහැදිලිනේ? කර්ම ප්‍රාප්ත විය යුතුයි. පැමිණිය යුතු අය පැමිණිලා ඉන්නවා. ඡන්දයට සුදුසු අයගේ ඡන්දය ගෙනල්ලා ඉන්නවා. සම්මුඛී භූතය පටික්කෝසණය කරන්නේත් නැහැ. කරන්නේ නැහැ කියන්නේ මේක ධාර්මික කර්මයක්. සමග්ග කම්මා. ඊළඟට ඤත්ති චතුත්තේචේ බික්කවේ කම්මේ යාවතිකා බික්කු කම්මප්පත්තා තේ ආගතාවන්ති චන්දාරාහණං චන්දෝ අහටෝ සම්මුඛී භූතාන පටික්කෝසං සමග්ග කම්මං ඉදං උච්චති බික්කවේ සමග්ග කම්මා. ඊළඟට කතමංච බික්කවේ ධම්ම ප්‍රතිරූප කියන වග්ග කම්මං ඤත්ති ဒුතියේචේ බික්කවේ කම්මේ පටමං කම්ම වාචං අනුසාවේති පච්චා ඤත්තෙන් තපේති යාවතිකා බික්කු කම්මප්පත්තා තේ අනාගතාවන්ති චන්දාරාහණං චන්දෝ ආනාහටෝ හෝති සම්මුඛී භූතා පටික්කෝසන්ති ධම්ම ප්‍රතිරූප කියන වග්ග කම්මා. ධම්ම ප්‍රතිරූපක වාර්ගී කර්මේ ඤත්ති ဒුතියේචේ බික්කවේ කම්මේ පටමං කම්ම වාචං අනුසාවේති පච්චා ඤත්තෙන් තපේති. කර්ම වාක්‍යයක් කියනවා ඤත්තියක් තියෙනවා. හරිද? ඒක නිකන් ධාර්මික ප්‍රතිරූපකයි. ඔව්. හැබැයි මේක ප්‍රතිරූපක වෙන්නේ ඇයි ඒ? ඤත්තිය තියන්නේ පස්සේ. ඒ නිසා තමයි මේක සුසුසු කර්මයක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි දෙකම කොහොම හරි කරානේ නේද? උඩයට මාරු කරලා හරි කරානේ කියලා. එහෙම බෑ. ඒ නිසා තමයි ඔය ධම්ම ප්‍රතිරූපක කියලා කියන්නේ. ඊට පස්සේ සම්මුඛී භූතය පටික්කෝසණයක් කරනවා. ඡන්දේ ගේන්න ඕන අයගේ ඡන්දේ ගෙනල්ලත් නැහැ. ඒ නිසා කර්මය මොකද වෙන්නේ? වාර්ගික වෙනවා. ඊළඟට පළමුව කර්ම වාක්‍ය අනුශ්‍රාවණය කරනවා. පස්සේ ඤත්තිය තියෙනවා. නොපමිනියා වූ අයගේ ඡන්දේ ගේන්නේ සම්මුඛී භූතය පටික්කෝසණය කරනවා. ධම්ම ප්‍රතිරූපක වාර්ගික කර්මය. ඊළඟට පළමු කර්ම වාක්‍ය අනුශ්‍රාවණය කරනවා. පස්සේ ඤත්තිය තියෙනවා. ඡන්දේ ගෙනල්ලා හැබැයි සම්මුඛී භූතය පටික්කෝසණය කරනවා. ධම්ම ප්‍රතිරූපකයි මේ කර්මය වාර්ගිකයි. ආනන්දස්ම අයියාසතුම් මේ ධම්ම ප්‍රතිරූපක කියලා කියන්නේ අන්න හරි. ඥාත්‍ය අනුශ්‍රවණය කොහොමාරි කරනවා. ඉතින් ඥාත්‍ය ද්විතීය විනය කර්මයක්නේ. දෙකම කරනවා. කලහට වැරදියට කරන්නේ. දෙවෙනියට තමයි ඥාත්‍ය තියන්නේ. පැහැදිලි. ඊළඟට ඥාත්‍ය චතුර්ථ කර්මයේත් එහෙමයි. පළමුවෙන් කර්ම වාක්‍ය අනුශ්‍රවණය කරනවා. පස්සේ ඥාත්‍ය තියෙනවා. කර්ම ප්‍රාප්තයි. ඒ අය ඡන්දය ගෙනල්ලා නැහැ. පැමිණිල්ලත් නැහැ. සම්මුඛී භූතය පටික්කෝසණය කරනවා. ධම්ම ප්‍රතිරූපක වාර්ගයේ කරන. හරිද? පොත බලන්න නැතුව මං කියන්නම්. ඔබ හන්සලා කියන්න මොකද්ද මේ කර්මය කියලා? හිතන්නත් දෙයක් එපයි නේද? මේක ඥාති චතුත්ථ කර්මය. ඉස්සෙල්ලා කර්ම වාක්‍ය අනුශාවනය කරනවා. පස්සේ ඥාතිය තියෙනවා. භික්ෂු කර්ම ප්‍රාප්තයි. ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ ඡන්දේ ගේන්න ඕනගේ ඡන්දයක් ගෙනල්ලා. සම්මුඛී භූතය පටික්කෝසණයත් කරනවා. ඕක හඳුන්වන්නේ මොන කර්මයක් විදිහටද? ඈ? දැන් පෙළේ ආපු ණය ක්‍රමයට මේක කියන්න ඕනේ කොහමද? නෑ නෑ. දැන් මේ කියන්නේ ධම්ම ප්‍රතිරූපක වාරේ. ධම්ම ප්‍රතිරූපකේන අන්න හරි. ඡන්දේ ගෙනල්ලා හැබැයි පටික්කෝසණය කරනවානේ. ඒ නිසා මොකද වෙන්නේ? වග්ගකම්. ධම්ම ප්‍රතිරූපකේන වග්ගකම්. ඊළඟ ඥාති චතුත්ථයි. ඉස්සෙල්ලා කර්ම වාක්‍ය අනුශ්‍රවණය කරනවා. පස්සේ ඥාතිය තියෙනවා. ඡන්දය ආදී ගෙනල්ලා සම්මුඛී භූතය පටික්කෝසණය කරනවා. ඔය එකත් ධම්ම ප්‍රතිරූපකේන වාර්ගී කරනවා. තියන්න ඕනේ. ඒ නිසා තමයි සන්නාස මේ ධර්ම ප්‍රතිරූපක වෙන්නේ. ඕ අපි හිතමු ඥාතිය තියන්නේ නැතුව කර්ම වාක්‍ය විතරක් කියනවා. එහෙම වුණොත් අධාර්මිකයි. ඕ ඥාති චතුත් එක්කද? ඕ එහෙම වුණොත් අධාර්මිකයි. නෑ නෑ නෑ. ඕ නැද මේක කිව්වේ කර්ම වාක්‍යයත් අනුශ්‍රවණය කරනවා ඥාතියත් පස්සේ තියෙනවා. මේක ඥාති ද්විතීයික කර්මයක්. එතකොට දැන් කරන්න ඕනේ විදිය කරලානේ. හැබැයි මාරු කරලා. පැහැදිලිද? ඕක අඩු වැඩි කරොත් තමයි කෙලින්ම ධර්ම ප්‍රතිරූපක නැහැ. කෙලින්ම අධාර්මිකයි. පැහැදිලිද? අයිසම් පැහැදිලි. මේක ඇත්තට මේ අමාරු කතාවක් නෙවෙයි. පොඩි අර දීරස ගතියක් එන නැති මේ කලින් කරපු විනය පාඩු වුණොත් එක්ක එහෙම අපිට දීරස රස කියලා බෑනේ ධර්මයේ නේද? ඒ නිසා රසවත් කරගෙන ගන්න බෑ. එහෙම අතාරින්න බෑනේ. මේ ටික අනිවාර්යෙන්ම ඕනේ. ඊළඟට මම කියන්නම් මේක ඥාති ද්විතීය කර්මයක්. හරිද? පළමුව කර්ම වාක්‍ය අනුශ්‍රවණය කරනවා. පස්සේ ඥාතිය තියෙනවා. ඡන්දේ ගේන්න ඕන අයගේ ඡන්දයක් ගෙනල්ලා. පටික්කෝසණේ කරන්නේත් නැහැ. වෙනත් උත්තර තප්පර 3ක් දෙනවා. එන උත්තර තියෙනවද? නැහනේ. ඒක තමයි එන්න ඕනේ. ඇයි ඒ? දැන් ඥාති ද්විතීය එකක්නේ. ඉතින් අනුශ්‍රාවණයකුත් කරනවා, ඥාතියකුත් තියෙනවා. හැබැයි ධම්ම ප්‍රතිරූපක වෙනවා. මොකක් හින්දාද? ඕ ඥාතිය පස්සේ තියෙනවා. ඔය කට්ටියත් ඇවිල්ලා. ඔව් ඡන්දේ ගේන්න ඕනේ නැහැ. හැබැයි ගිනාපු අය අතරින් මොකද වෙන්නේ? පටික්කෝසණේ වෙනවා. ඒ හින්දා සමගි නෑ, පටික්කෝසණේ කරන්නේ නැහැ කිව්වනේ. ඔව් ඒ නිසා සමගි. ඊළඟට ඥාති ද්විතීය කර්මය. ඉස්සෙල්ලා ඥාතිය තියෙනවා. ඥාති ඉස්සෙල්ලා තියෙනවා. පස්සේ එක කර්ම වාක්‍යයකින් කර්මය කරනවා. හරිද? ඡන්දේ සුදුසු අයගේ ඡන්දයක් ගෙනල්ලා සම්මුඛී භූතයි පටික්කොසණේ කරන්නේත් නැහැ. එහෙනම් ඈ ඥාති ဒုတိයයි මේක. ඥාති ඉස්සලා තියෙනවා. අනුශ්‍රාවණයක් කරනවා. ඔව්. වෙන උත්තර තියෙනවද? ඥාති ဒုတိය කර්මයක්. ඥාති ඉස්සලා තියෙනවා. අනුශ්‍රාවණය කරනවා. ඡන්දේ ගේන්න ඕන අයගේ ඡන්දයක් ගේනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා කර්ම ප්‍රාප්තයි. ඒ වගේම පටික්කෝසණය කරන්නේත් නැහැ. ධම්මේන සමංග කම්ම. පැහැදිලි නේද? ඊළඟට ඥාති චතුත්තයි. ඉස්සල්ලා ඥාති තියෙනවා. කර්ම වාක්‍ය තුන පස්සේ කියනවා. කර්ම ප්‍රාප්තයි. ඡන්දයක් ගෙනල්ලා සම්මුඛී භූතයි පටික්කෝසණය කරන්නේත් නැහැ. ධම්මේන සමංග කම්ම. ඉදං උච්චති භික්ඛවේ ධම්මේන සමංග කම්ම. පංච සංඝා කියලා වාරයක් පටන් ගන්නවද බලන්න දැන්. පැහැදිලි? චතුවග්ගෝ භික්ඛු සංඝෝ. පංචවග්ගෝ භික්ඛු සංඝෝ. දසවග්ගෝ භික්ඛු සංඝෝ. වීසති වග්ගෝ භික්ඛු සංඝෝ. අතිරේක වීසති වග්ගෝ භික්ඛු සංඝෝ. පැහැදිලිද? සංඝයා වහන්සේලා කොටස් පහක් ඉන්නවා. සමූහනේ සංඝ කියලා කියන්නේ සමූහාර්ථයනේ. පැහැදිලිද? ඇතැම් තැන්වලවල පුද්ගලාර්ථයෙන් එහෙමත් කතා කරන තැන් තියෙනවා ඈ. මතකයි නේද අර එකතැන ගාවා බිම තියනෝදෙන එහෙම කිව්වේ. දැන් සකුණ සංඝ කියලා එහෙමත් පාවිච්චි කරනවා නේ. කුරුළු සමූහය කියන අර්ථය. සංඝ කියන පදේ කවුද ආයෙත් මතක තියාගන්න ඕක විභාගෙට අහලා දෙනවා නේ. සංඝ පදේ තේරුම ඕක තියෙන්නේ මාති කට්ට කතාවේ. ඔබ වහන්සේලාගේ මට්ටමේදී එකයි. මාති කට්ට කතාව යොග විස්තර කරනවා. සංඝෝති සමූහෝ නොහොම විස්තරයක් කරනවා. සංඝයා කියන වචනේ සරල අර්ථය. එතකොට චතුවාර්ගික සංඝයා ඉන්නවා, පංචවාර්ගික සංඝයා ඉන්නවා, දසවාර්ගික සංඝයා ඉන්නවා, විස්තිවාර්ගික සංඝයා ඉන්නවා, අතිරේක විස්තිවාර්ගික සංඝයා ඉන්නවා. පැහැදිලි නේද? එතකොට මේ අයට කරන්න පුළුවන් ඒ සුදුසු කර්ම තියෙනවා. පැහැදිලි නේද? මේ ඔය විනයට ගොඩක් ප්‍රසිද්ධ. මගේ නම් මෙහෙම ඉතින් කියන්න එපා. හදිසියෙන් හරි මුණ ගැහුණොත් එහෙම මොකද මුණ ගැහෙන්නත් පුළුවන් ඔබ වහන්සේලාට. ඒක ඉතින් අපි කාරණේ විදිහට මේ මතක් කරන්නේ පුද්ගල මේ අමනාපාදී මුකුත් එහෙම නැහැ. මේ ඔය සමහර කර්ම, ඒ කියන්නේ සංගයා කරනකොට දැන් ඔය අපලෝකන කර්මයක් වගේ දේවල්. සහ මට මතක හැටියට උන්වහන්සේ කියන හැටියට උපෝසථය කියන එක හතර දිනෙකට කරන්න බෑ කියලා තමයි උන්වහන්සේ කියන්නේ. මේ ළඟදිත් ඒක එහෙම මගෙත් එක්ක කිව්වා. මේ මම නිකන් ප්‍රශ්නයක් විදිහට ඇහුවා. ඉතින් සනන්ද මෙන්න මෙහෙම දේකුත් තියෙනව නේද කියලා එකපාරට ඉතින් කියන්න බෑනේ වැඩි හිටින්ද. මේ පස්සේ ඒකටත් අපි කරුණු ටිකක් එකතු කරා. මේ පැහැදිලිවම පුළුවන් උන්වහන්සේ ඒක කියන්නේ තව වැඩිපුර එක්කෙනෙක් ඉන්න ඕන කියලා උන්වහන්සේ ගරු පැත්තේ ඉන්නේ. නමුත් දැන් හැම දෙයකම ඉතින් ගරු පැත්තේම කියලා ඉතින් අර නැති දෙයක් අපිට තියෙනවා කියන්නත් බෑනේ නේ. උපෝසථයක් එහෙම කරන්න පස් දිනක් ඕනේ කියලා කියයි. ඒකයි වැඩි. ඊට පස්සේ දැන් අපිට මුකු පෞද්ගලිකව භාණ්ඩ පැවරීමක් හරි මොනවා හරි කරොත් ඒකේ නා හැර තව පස් දිනක් ඕනේ හරි ඔන්නෝම එකක් කියන්නේ. දැන් උපෝසථය අපි හතර දිනක් හිටියොත් දැන් ඒ කියන්නේ ඥාතිය තියෙන එක්කෙනා හැර තව හතර දිනක් ඕනේ කියන අදහසක් තමයි කියන්නේ. කරන්න. ඥාතිය තියෙන කෙනා කර්මාරහ නැහැ කියලා. ඒ කියන්නේ ඒක පූර්ණේ වෙන්නේ නැහැ කියලා එකක්. එහෙම එකක් නැහැ. ඉතින් මේ විමති නෝදනියෙත් එක පාඩයක මම දැන්ක පැහැදිලිවම කියනවා. ඈ ඔව් 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 පොඩි අයට එහෙම කියවොත් එහෙම දැන් විනේ දන්නේ නැති අය නම් ඒක ගන්නවා. ඒක එහෙම ඒකයි වැඩි. විනේට ප්‍රසිද්ධ නිසා මේ කමන්නේ නැති ඒක අපි හරියට කරුණු ටික දැනගත්තාම හරි ඉතින් වාද විවාද කරන්න යන්න ඕනෙත් නැහැ. අපි ඒක කියන්න පුළුවන් අවස්ථාවක් හම්බුනොත් අපි එහෙම හිට කියමු නේද? ඒකට උන්ට කරුණ ටික එකතු කරන්න ඕනේ මේ මතේ බිඳින්න. මේ කියන්නේ අනිත් පැත්තට කියන්න බැරි වෙන්නම කරුණ ටිකක් එකතු කරන්න ඕනේ. පොඩි පොඩි කොටස් ටිකක් එකතු කරලා තියෙනවා. මේ වැඩේ අර සමහර ඒවා Taman දාගත්තොත් පේන්නේ මේ පැත්තටමනේ එකයි වැඩේ. කතාව ආලා තින්නේ දුන්නාසේ පස්සේ අහගන්න කතාවේ. ඔබ තියෙනවා මේ පොල්ලත්තේ හිමි සමග වාදයක් කියලා පොතක් තියෙනවා. තාම ඒකේ උග ලස්සනට කියනවා රාමඤ්ඤනිකායි සාන්නස් වෙනවා. මිනිස්සෙක් මැරිලා මැරුණයි කියලා පණිවිඩ එනවා නේද ගෙදරට නෝනට. ඊට පස්සේ ඇත්තටම යුද්ධෙදී මැරිලා නැහැ. ගෙදර ඇවිල්ලා කියනවා මේ මම මැරුණ නැහැ ජීවත් වෙලා ඉන්නේ කියලා. ඒක ලස්සන කතාව උඩ ඉඳගෙනවා මම මේ කෙටියෙන් කියන්නේ මේ නෑ නෑ දැන් ඉතින් මැරුණ කෙනා මැරුණ දැන් මැරිලාම ඉන්නේ මැරිලාම තමයි. අය ඒක පිළිගන්නේ නෑ. දැන් මේ ඇවිල්ලා ජීවමානව ඇවිල්ලා ඉන්නේ. ඒව කරත් පිළිගන්නේ නෑ. ඒ වගේ කෙනෙක් කියලා තමයි පොල්ලත් සාංශයට කියන්නේ මේ රාවජනිකායි සාංශනව. පිළිගන්නේ නෑ කියලා කොච්චර කරුණු කිව්වත් ආයෙක පිළිගන්නේ නෑ කියලා. ඒ වගේ තියෙනවා. හරි. තත්‍ර භික්කවේ යායන් චතුවග්ගෝ භික්කු සංඝෝ ඨපෙත්වා තීනි කම්මානි. කර්ම තුනක් හැර උපසම්පදං පවාරණං අබ්භානං ධම්මේන සමග්ගෝ සබ්බ කම්මේසු කම්මප්පත්තු. ධාර්මික සමගි සියලු කර්මයන් මේ කර්ම ප්‍රාප්තයි කියලා කියනවා. හතර දෙනෙක් ඈ. තත්‍ර භික්කවේ යායන් පංචවග්ගෝ භික්කු සංඝෝ ඨපෙත්වා ද්වේ කම්මානි. කර්ම දෙකක් හැර මජ්ජිමේසු ජනපදේසු උපසම්පදං මධ්‍යම දේශේ උපසම්පදාව අබ්බහණය ධම්මේන සමග්ගෝ සබ්බ කම්මේසු කම්මප්පත්තු. පස් දෙනෙක්ට උපසම් මධ්‍යම ජනපදේ උපසම්පදාවයි අබ්බහණය හැර ඉතුරු සියලු කර්ම කරන්න පුළුවන්. ඔව් ඒක තමයි පැහැදිලිවම පෙළේම තියෙනවා ඉතින්. ඔව් තත්‍ර භික්කවේ යායන් දසවග්ගෝ භික්කු සංඝෝ ඨපෙත්වා ඒකං කම්මං අබ්බහණං ධම්මේන සමග්ගෝ සබ්බ කම්මේසු කම්මප්පත්තු. එතකොට දසවාර්ගික භික්ෂු සංඝයාට අබ්බහණේ හැර ඉතිරි සියලු කර්ම කරන්න පුළුවන්. තත්‍ර භික්කවේ යායන් වීසති වග්ගෝ භික්කු සංඝෝ ධම්මේන සමග්ගෝ සබ්බ කම්මේසු කම්මප්පත්තු. උන්වහන්සේලාට තින් නොකළ හැකි කර්මයක් නැහැ. පැහැදිලි නේද? සියලුම කර්ම උන්වහන්සේලාට කරන්න පුළුවන්. තත්‍ර භික්කේ ව්‍යායං අතිරේක වීසිවග්ගෝ භික්කු සංඝෝ ධම්මේන සමග්ගෝ සම්මකම්මේසු කම්මප්පත්තු. ඉත අතිරේක වීසති වාර්ගික 20ට වැඩිය නම් ඒත් ඉත ඕනම කර්මයක් කරන්න පුළුවන්. චතුවග්ග කරණංචේ භික්කවේ කම්මං භික්කුණී චතුත්තෝ කම්මං කරවි. අන්න බලන්නකෝ ඔතනිනුත් පැහැදිලිනේ. චතුවාර්ගිකයකට හතරවෙනියා භික්ෂුණිය කරගෙන. පැහැදිලිද? ඒ කියන්නේ හතරවෙනියා භික්ෂුවක් වුණොත් පුළුවන්ද බෑද? පුළුවන් නෑ. ඒ කියන්නේ උපරිමයෙන් හතර දෙනා ඉන්න ඕනේ. පැහැදිලි නේද? උන්වහන්සේ කියන්නේ අර ඥාත්‍යයේ තියෙන හෝ අනුශ්‍රාවණය කරන හෝ අපලෝකන කර්මයක් කරන හෝ ඒ භික්ෂුව හැර තමයි අනිත් අය වැඩිපුර ඉන්න ඕනේ කියන එකක් කියන්නේ ඉතින්. නමුත් ඉතින් මේ තැන්වලිනුත් තේනවා ඉතින් එහෙම අවශ්‍ය නැහැ කියලා. ඒක විස්තර ඉතින් මං ඇහුවේ නෑස්ම. කලින් මං අහලා තිබ්බා උන්වහන්සේ දැඩිව ඒ මතේ ඉන්නවා කියලා. මේ ඒක වෙලාවට මටත් ඒකම කිව්වා එක දසක්. ඉගෙන කවුරුත් මේ කියනවා අහලත් නෙමෙයි මයිත් එක්කම කතා කරා ඒකයි. එතනින් තමයි මම දැනගත්තේ හරි හරි උන්වහන්සේ තාමත් ඒ මතේ ඉන්නවා තමයි කියලා. පුළුවන්. එමෙයිට අපි මේ නොදැනුවත්ව ඒක ඛණ්ඩණය කරලා අපි ලිපියක්වත් හදමු නේද? නැත්නම් සාසනේ අනිත් අයට ඒක ගියොත් එහෙම අපරාධයක් නේ. ඔව් ඒකයි වැඩි. උන්වහන්සේ අනිත් පැත්තේ ඉති ශාසනයට ලොකු සේවයක් කරනවා එක පැත්තකින්. ඒක එහෙමයි ඉතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් අර වැඩේ අර විනය පැත්තම විතරකුත් නෙවෙයි අර හිතේ තියෙන අර අනිත් පැතිත් දැන් මම උන්වහන්සේ ගැන හිතලා නෙවෙයි මේ කියන්නේ ඒක අයින් කරන්න. මේ අපිට හැදෙන්න දෙයක් කියන්නේ ඉතින් අපි ඔయిత වඩා හපන් වෙන්න පුළුවන් ඉස්සරහට ගිය කෙලස් එක්ක. මේ ඒ නිසා ඉතින් අර ಗುಣධර්ම ටිකත් හිතේ වැඩුන්නේ නැත්නම් අපි එක පැත්තකට බර වෙනවනේ. දැන් Taman සමහරක් විතර තැන් තැන් වල කියලා පොතුත් ගහලා ප්‍රසිද්ධ කරලා වැරදිච්ච මතයක්. ඒකට ඕක වෙනස් කරගන්න කැමති නැහැ සමහර විට. සහ ඒ වෙද්දි ඉතින් තාන්න මාන්න තනතුරු ආදී ඒවත් ලැබිලා. එතකොට තවත් ඒක අමාරුයි. ඉතින් ඒ වගේ දෙනවා ඉතින් අඩුම ගානේ මේ ධර්මේ නාමයෙන්වත් වෙනස් විය යුතු තැන වෙනස් වෙන්න නිහතමානීකමක් ඉතින් හදාගන්න වෙනවා අනිවාර්යෙන්. එහෙම නැතුව වෙන්නේ Tamanta සාසනයට හානියක්නේ. ඉතින් ඔය නිന്ദා පහසෝ නැත්තම් Tamange ඔය චුට්ටක් Taman ඔය පොඩ්ඩක් පල්ලු වෙන ගතිය හරි නේද? අපි සාමාන්‍ය වචනින් කිව්වොත් ඕවා ඉතින් පැත්තකට දාලා සාසනය වෙනුවෙන් සාසනය අනාගතේ වෙනුවෙන් මේ සාසනය ගැන හිතලා පොදුවේ අපි ඒක හිතලා අපි මේ දේවල් අතහරින්න අපි හිතක් හදාගන්න ඕන. එහෙම වුණොත් තමයි අර සාසන වෘද්ධියක් ඇති වෙන්නේ. පැහැදිලි නේද? නැත්තම් මේ එක්කෝ තමන්ගේ ඉගෙනගත්තු ගුරු ස්වාමීන් කියපු නිසා සමාජයට වෙනස් කරන්න තමන් කැමති නැහැ. ඒ එතකොට මං ඉත ඉගෙනගෙන තියෙන. එතකොට මේ වගේ සාන්නාසි නමකගෙන එතකොට ඒ සාන්සිට හානියක් නේ ඔක කියලා අර මතේ වෙනස් කරන්න කැමති නැහැ. වැරදි මතේ සුද්ධ කරන්න හදනවා. සුද්ධ කරන්න තමයි කරුණු කියන්නේ. ඉත එහෙම ඒවා අගතියට යන ගති. ඒවා අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් හරියට කරුණු සහිතව ඔප්පු කරලා පෙන්නනවා නම් ඒක ඉතින් පිළිගන්න නිහතමානීකමක් ඇති කරගන්න වෙනවා. මේ තමනුත් සාසනය විශේෂයෙන්ම සාසනය වෙනුවෙන් දැන් තමන් විතරක් ඒක දරාගෙන මේ වෙනසෙනවා නම් කමක් නැහැ. ඒක යාටනේ හානිය. නම් සාසනයේටම ප්‍රශ්නයක් වෙන තැන් තියෙනවානේ නේද? වාද විවාද ඇති වෙනවා ඊට පස්සේ. ආන් ඒ තැන්වලදී අපි නිහතමානීන අර කියන්නේ නේද? කොහොමද කියන්නේ? පෙළාට කතා ටීකානුසාරයෙන් තියෙනවා නම් ඒක ගණ්ඩ. එහෙම නැත්තම් ඊතරම් ඡඩ්ඩේත ඊතරතා තුන්නේ බයිතබ්බන්. හැබැයි තමන් මේක හරියට දන්නේ නැත්තම් ඕ කටවාගෙන හරි ඉන්න කියලා කියන්නේ. කස්මා සාසන නාස හේතුත්ත. විනේ විනිශ්චය සංකර කරේන පන නැ භවිතබ්බ මේව. විනේ විනිශ්චය නම් සංකර කරන්න එපා. ඇයි ඒ සාසනේ නැසෙන්න හේතු වෙනවා කියනෝනේ. වජිරබුද්ධ ටීකාව අවසන් වෙන්නේ ඔන්න ඔය පාට ටික. හරි. ඊළඟට චතුවග්ගකරණංචේ බික්කවේ කම්මං බික්කුණී චතුත්තෝ කම්මං කරේ අකම්මං නච කරණී. ඊළඟට කියනවා චතුවග්ගකරණංචේ බික්කවේ කම්මං සික්කමානා චතුත්තෝ කම්මං කරේ. පැහැදිලි නේව නේද? ශික්ෂාමානාවක් හතරවෙනියා කරලා කරනවා. ඊළඟට සාමනීරියක් හතරවෙනියා කරලා කරනවා. ඊළඟට සාමනීරියක් කරනවා. ඔය අපලෝකන කර්ම වලටත් මේ සාමනීරය නම් ගන්න බෑ. එහෙම කොහෙවත් මේ සාමනීර පිරිස ඝනපූර්ණණයට එනවා කියලා විනය කොතනකවත් නැහැ. එහෙම අදහස් ඇහිලා තියෙනවා. ඒ නිසා ඒක දරාගන්න එහෙම එකක් කරන්න බෑ කියලා. එහෙම නැතුව පුළුවන් සංසය. යාළුවනේ මතක දැන් අපි ඔය අපි සමහර හිටපු තැන්වලත් මේ බඩු බෙදීමක් කරනවා නම් සාමනීරයට දැනුම් දීමක් කරනවා. අපි අහවල් වෙලාවට මෙතන මේ විදිහට භාණ්ඩ භාජනයක් කරනවා කියලා. ඕ ඒගොල්ලන්ට අර කොටසක් ලැබෙන්න ඕනේ කියලා කියනවා. ඒක යුතුයකමක් වශයෙන් කරන්න ඕනේ. කළ යුතුයි. ඔය ඒක නොකළයි කියලා හස්ම අපේ කර්මය අසිද්ධ කරන්න බෑ යාළට. එහෙම වෙන්නේ නැහැ. මොකද සාමනීරිය කිසිම හේතුවකින් අපේ කර්මයක් අසිද්ධ වෙන්නේ නැහැ. අර අත්පස ඉඳගෙන අර වජිනීය තත්වේදී උපෝසතිති ඒ තැන් තියෙනවා. එහෙම නැතුව ගත්තේ නැහැ කියලා ප්‍රශ්න නැහැ. මෙහෙමයි සන්නස. එයාලා දැනගන්න ඕනේ නේද? ගෙඩියක් හරි අපි ගහනවානේ. එතකොට එයාලා ඉල්ලගෙන එන්න දැනගන්න ඕනේ. එහෙම ආවේ නැහැ කියන්නේ එයාලගේ වරදක් නේ. ඔව් 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 සමහර ඔය ඡන්ද පාරිවාසී සම්බන්ධයෙන්ුත් මේ ටිකක් අර කොහොමද ඒක කියන්නේ ඒකේ තින් ඡන්ද පාරිවාසී වෙන විදිහක් තියෙනවා. ඒ හැර අපි අනවශ්‍ය ලෙස ඉතින් මේ හතර දිනක එක දවසක් ඔය වගේ ඡන්දයක් ගෙනල්ලා දැන් කර්ම අපේක්ෂාවක් ඇත්තෙම නැහැ. දැන් ඔගේ කර්ම අපේක්ෂාව ආපුවාම තමයි මේ ඡන්දය හතර දිනක් ළඟට පැමිණෙන්නේ, සංඝයා ළඟට පැමිණෙන්නේ. පැහැදිලිද? අපි තුමු අද උදේ අපි ඡන්දයක් ගන්නවා. සමහරකට දවල් දානෙට වෙලාවට සංඝයාතරට ඇවිල්ලා දානෙ ටික අරගෙන හවසට තමයි සීමාවට යන්නේ කර්ම ප්‍රාප්ත වෙන්න. ඉතින් ඒතනෙදී එතනදී අපි ඡන්දේ දෙනකොට ඒ සංඝයා ළඟට අපි ගියපුවාම එතනදී සංඝයාට අත්පසට ඡන්දේ යනවා. එහෙම නැතු වෙ ඉතින් අර විදිහට මොකද එක දවසක් ඔය ඡන්දයක් ගෙනල්ලා මේ අමුවමෝ යන්න ඕ එලවල දැම්ම මේ මේ වෙලාවේ කර්මයක් කරන්න ඇත්තරම අවශ්‍ය ඒ කියන්නේ එහෙම අදහසක් තිබ්බෙත් නැහැ. ඒ නිසායි තිය අර අනවශ්‍ය විදිහට සමහර තැන් මේවා කරගත්තාම සංඝයාටත් ඒක වෙහෙසක් කරදරයක්. ඊට පස්සේ අර එහෙම සැක දාපුවාම මේ හැමතැනම පීඩාවක් එන්නේ මනසට. ඊට පස්සේ ඕන ආපහු කර්ම වාක්‍යයක් කියලා මොකක් හරි කරනකොට එතනත් සැකයක් එනවා. ඊට පස්සේ තව පොඩ්ඩක් මොනවාරනොත් එතනත් සැකයක් එනවා. ඊට පස්සේ අර විනය මේ විපලිසරි ඇති වෙන්න හේතු වෙනවා. ඊට පස්සේ අනවශ්‍ය දේවල් පැහැදිලිනේ. ඒ නිසා ඒතෙන් අපි දැනගන්න ඕනේ ඉතින් මේ හිත හදාගන්න මේක මේ වෙලාවේ වෙන්නේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. එහෙම ස්ථිරව පිළිහෙඩ ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිනේ? එහෙම දැන් තියෙනවා. පාරිවාසී ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඊට පස්සේ සික්කා පච්චක්කාතකෝ. සික්කම් පච්චක්කාතකෝ කියලා කියන්නේ ශික්ෂාව ප්‍රතික්ෂේප කරපු කෙනා. අන්තිම වත්තුන් අජ්ජාපන්නකෝ. ඒ කියන්නේ පරාජිකා කෙනා. උක්කිත්ත චතුත්තු ආපත්‍ය අදස්සනි. උක්ෂේපණය කරපු කෙනා. ඒ කියන්නේ ආපත්‍ති නොදැකීමෙහි උක්ෂේපණය ලද කෙනා. ඊට පස්සේ ආපත්‍ය අපටිකම්මේ උක්කිත්තක චතුත්තු. එයාව හතරවෙනියා කරලා කරනවා. මොකද ඒගොල්ලෝ ගන්න බෑ උපෝසථාදී නම් තුලසියක් වෙනවා වෙනම කර්ම ප්‍රාප්ත කරගත්තොත්. ඊළඟට ආපත්‍ය පාපිකාය දිට්ඨිය අපටි නිස්සග්ගේ උක්කිත්තක චතුත්තු. එයත් බෑ. ඊළඟට පණ්ඩක චතුත්තු. තෙය සංවාසක චතුත්තු. තිට්ඨිය පක්කන්තක. තිරච්ඡානගත. මාතු ඝාතක. පිතු ඝාතක. අරහන්ත ඝාතක. භික්කුණී දූෂක. සංඝ ભેදක. මේ සියල්ලම අකම්මං නැච කරණීයං කියලා කියනවා. ලෝහිතුත්පාදක චතුත්තු. උබතෝ බ්‍යංජනක. නානා සංවාසක චතුත්තු. නානා සංවාසක. අර කිව්වනේ කම්ම නානා සංවාසක, ලද්දි නානා සංවාසක වශයෙන්. ඊට පස්සේ නානා සීමාය තිත චතුත්තෝ කම්මං කරේ. සීමා දෙකක ඉන්න කෙනාව පැහැදිලිද? දැන් ග්‍රාම සීමාවයි බද්ධ සීමාවයි කියලා හිතන්නකො. ග්‍රාම සීමාවේ ඉන්න කෙනාව ගන්නවා කර්මයේ හතරවෙනියා විදිහට. එහෙම කරන්න බෑ. ඊළඟට ඉද්දියා වේහාසේ තිත චතුත්තෝ. ඔතන නම් පේන්නේ අත්පස අතහැරලා. එහෙමත් බෑ. ඊළඟට නැච කරණිය යස්ස සංඝෝ කම්මං කරෝති තං චතුත්ත්ව කම්මං කරේය අකම්මං නැච කරණිය. සංඝයා මේ විදිහට කර්ම කරනවා නම් මොකක්ද ඇස්ම? ඔව් යස්ස සංඝෝ කම්මං කරෝති තං චත්. ඔව් ඔව් එහෙමත් දන්නේ ඇස්. සන්නස ආකාශයේ නම් බද්ධ සීමාව පිහිටනවනේ. උඩට නෑ නේ, පහළට නේ පිහිටන්නේ නේද? ඔව් ඒක මම බලන්නම් පොඩ්ඩක්. ඊර්ති බලයෙන් ඉන්නවා කියුව එක. ඇසන් ඔව් ඒ කියන්නේ මෙයා අත්පස ඉන්නවා, හැබැයි අහස ඉන්නේ. කොතනද ඒ විද්‍යා කරාණ යන? ආයස්ම අත්පස්සේ ඉඳගෙන අහසින් ඉන්නවනේ. සීමා දෙකක් නේ අහසයි. පොළොවේ යටරනේ ආයස්සුන් සීමා බහින්. හැබැයි ගොඩ නැගිල්ලකින් පිටියේ දිගේ තමයි උඩට නගින්නේ නේ. සත්තබ්බන්තරේ තමයි ගන්න වෙන්නේ නේ. ඒක ගමක් කියලා අපි ගන්න නෑනේ අහස. ඔව් ඒකක් කියනවා. ඒකම තවදුරටත් විස්තර කරා වගේ තමයි පේන්නේ මෙතන. මම බලන්නම් ටීකාවේ මේ මොකක් හරි කියලා තියනවද කියලා. විමතිය නොදනීත් නම් මොකක් කියන්නේ නැහැ. බලුම් පාචිත්‍ය යෝජනාවේ හරි. අස්ම ඉහළට නම් පිහිටනවා කියන්නේ නැහැ නේ. පහළටනේ පිහිටනවා කියන්නේ. ජල පොළොව දක්වා. ඔව් එයා ගැන ඉතින් විශේෂයෙන් කියන්නේ නැහැ. ඒක අර කර්මා කර්ම විනිශ්චයේදී එහෙම මේ ටික විස්තර කරනවා. නෑ නෑ එතන සීමාවක නම් කියලාම කියන්නේ නැහැ මට මතක. හැබැයි සියලු දෙනාට මතක් කරන්න කියන එක කියනවා. මොකද භාණ්ඩ භාජනයක් නෑ අස්ම. හැමෝටම දැන් බෙදනවා කියන එක දැන් එහෙම නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් නේ මේක. සංගයා දන්නේ නැතුව බඩු බෙදන්න ගත්තාම මතක් කරන්න කියන එක නම් කියනවා ඉතින්. දැනට මේ සේනාසන කන්දකේ තාම බැලුවේ නැති හින්දා අපි බලමු එතනදි මොකක් හරි නායක්‍රමයක් තියෙනවද කියලා. මෙහෙමයි අර අපමත්තක විස්සජ්ජක සම්මුතියක් වගේ ගබඩාවේ ඉන්න සාන්නහසට එහෙම දීලා තියෙනවනම් උන්නහසට එහෙම බෙදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මදත් නොකලයි කියලා ගැටලුවක් නෑ. මොකද කලින් සම්මුතියක් අරගෙන නැතිද? එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක තමයි අපමත්තක කියලා කියේ මුලින්. ඔය තේ ටිකට එහෙම කියන්නේ
නෑ. වාදක සම්මුතියේ
කොහොමද යන්නේ? සංඝයාගේ කැමැත්තෙන්ම සන්නාංශ මේ හැමෝගෙම කැමැත්තෙන් මුන්නහන්සේට පෞද්ගලිකව පවර්ලා උන්නහන්සේ කැමති විදිහකට බෙදන්න කියලා කිව්වොත් නම් ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් අර ගෙඩියක් ගහලා හරි ඉතින් මතක් කරාට පස්සේ ඒගොල්ලෝ එපා කියලා කියනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපලෝකණය කියලා කියන්නේ සංස දැනුම් දීමෙන්නේ. අර ස්ත්‍රීවරයන් වහන්සේට මුල් කොටසක් දීලත් ගන්න පුළුවන්. ඒක එක ක්‍රම ඉතින්. කොහොමද අපලෝකණයද? ඒක ඉතින් අපි අපලෝකණය කියන එක ක්‍රම කීපයකින් කරන්න පුළුවන්. අපි හිතමු අර උභවහන්සේ කිව්වා වගේ බඩු බෙදන්න කවුරුහරි ලෑස්ති කරනවා කියලා. ඒ සංගය ඔක්කොම රැස් කරා. ඡන්දේ ගේන්න ඕනයි ඡන්දේ ගෙනාවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ අහවල් භික්ෂුන් වහන්සේට අපි සාංගික ලැබිච්ච, හැබැයි වේභංගී ඒවා. අවේභංගී බෑ. වේභංගී සියලු පරිස්කාර පෞද්ගලිකව පවරන සංඝයාට බෙදා දීම සඳහා. රුචිනන් නිහඬ වේවා, අකමැති නම් කතා කෙරේ. ඒ දැනුම් දෙන්න.
බෙදන. එතකොට හේතක් දැන මත විතරයි අර සම්දාමල දිනේනේ ඒවලට විතරයි එන.
ඔව් අපි බලමු අයිස්ම සේනාසන කන්දේ ආපුවම බලමු එතන සිට මොකක් හරි ඉදින් තියනවද කියලා. සේනාසන කන්දේ ඔක දීර්ඝ වශයෙන් කියනවා, එතනදී බලමු. ඉදම් පන අයුත්තට්ටානම් නේද? තස්මා තුන්හි බරිතබ්බං. ඕ ඔය අටුවාව එහෙම බල්ල නෑනේ. අටුවාව එහෙම තියෙනවා මේකේ. මේ කියන්නේ මොකද්ද මේ මැද තියෙන මොකද්ද? සීමන්තරිකේවත් ඉන්න එපා කියලා කියන්නේ. සීමන්තරිකයත් ග්‍රාම සීමාව භජනය කරනවා අට කතාවේ කියන නේ. හරි, මේ කොටසට අදාළ අපි අටුවාව කියලා ඉමු. චතුවග්ග කරණං කියලා මේක අවසන් වෙනවා. ඊට පස්සේ ආපහු වෙනම ණය ක්‍රමයක් පටන් ගන්නවා. ඔන්න ඕකයිසම අරණ ගවිස කියන්නේ. අර කර්ම වාක්‍ය පාලි කතාවත් ඒකත් මම කියලා දීලා මින්න. ඕක කොන් කරා. චුට්ට පුස්සන්න බැදුක කොට්ටයක් කොට්ටයක් හරි ගමන් ලොකු ඉස්ස වැඩි වෙන්නේ. ඔකේ එපුවනම් හරි සම ඔබන්න. මේ බෑග් එක ඔතල තියන්නකෝ. ඔබහන්සලාට මේ හොයාගන්න පුළුවන් මේ පොඩි තැන් දෙක තුනක් මතක් කරන් විතරයි තියෙන්නේ මෙහෙම තැන් තියෙනවා කියලා. පේනව නේද? එකක් තියෙනවා මේ සමන්තපාසාදික අට කතාවේ. මෙන්න මෙතන තියෙනවා යම්පන සුත්තන්තිකත් තේරා දකාරෝ තකාරමාපජ්ජති, තකාරෝ දකාරමාපජ්ජති, චකාරෝ ජකාරමාපජ්ජති, ජකාරෝ චකාරමාපජ්ජති, යකාරෝ කකාරමාපජ්ජති, කකාරෝ යකාරමාපජ්ජති, තස්මන් දකාරාදීසු වත්තබ්බේසු තකාරාදී වචනන් නැ විරුද්ධ තීපී වදන්ති.
කං කම්ම වාචං පත්වා න වට්ටති. කර්ම වාක්‍යයට නම් මෙහෙම දේවල් හරියන්නේ නැහැ. තස්මා විනේදරේන මේව දකාරෝ තකාරෝ කාතබ්බෝ. දකාර තකාර මාරු කරන්න එපා කියලා කියන්නේ විනේදරය. පෙය්‍යාලං කියලා මේ කිව්ව ජකාර චකාර යකාර කකාර ඒවා එකක්වත් මාරු කරන්න බෑ. යතා පාලියා නිරුත්තිං සෝදිත්වා. පාලි නිරුක්තියම පැහැදිලිද? යතා පාලියම් කියලා කියනවනේ. පෙළේ තියෙන යම්සේද එය ශෝධනය කියලා කියන්නේ ඒක හරියටම කියන්න කියලා කියන්නේ. ඒ පෙළේ මුද්‍රණ දෝෂයක් තිබ්බත් ඒක අපි හදලා කියන්න ඕනේ. පැහැදිලිද? දැන් ණය ක්‍රමය අනුව අපිට තේරෙනවනේ. නේද? ඒ විදිහට කියලා දසවිදාය ව්‍යංජන නිරුක්තියා උත්ත දෝෂේ පරිහරන්තේන කම්ම වාචා කාතබ්බ. දසවිද ව්‍යංජන නිරුක්ති ඉතරතාහි සාවනං හාපේති නාම. මේ කියන්නේ මේවා දෝෂයන් ශෝධනය කරලා දෝෂයන් අතහැරලා කරන්න කියලා කියන්නේ. න වට්ටතිති. දැන් න වට්ටති කියලා මේ මෙතන කියවනේ. පැහැදිලිද? ඔන්න ඔය අටුවා පාඨයේට පාචිත්‍ය යෝජනා කියන වට්ටතිති අක්කර විකාරෝ න වට්ටති. පැහැදිලිද? අකුරු විකාර කරන්න බෑ. විනේදරේන කම්ම වාචා කාතබ්බාති සම්බන්ධ යතා පාලියාති. කොතනද අටුවාවේ කිව්වේ? මේ මෙතන කියව නේද යතා පාලියා කියලා. පැහැදිලිද? යතා පාලියාති භගවතා යතා උත්තාය පාලි. භාගිතුන් වහන්සේ වදාරන ලද පාලි. පැහැදිලිනේ? ඊළඟට කියනවා තව තැන. මෙන්න මේ තැන. ඒ තැනත් අපි මතක තියාගන්න එක කමක් නැහැ. නිස්සජ්ජනේපි සචේ ඒකං යථාපාලිම ඉදම් මේ භන්තේ චීවරං इति වත්තබ්බා. දැන් සිවුරු නිසගියාදියක් වුණාම ඉදම් මේ භන්තේ චීවරං රත්ති විපුත්තං නිස්සග්ගයන් අඤ්ඤත බික්කු සම්මුතිය ඔය විදිහට කියන්න කියලා කියනවනේ. හැබැයි ඒතෙන්න ඉමානි මේ බන්තේ චීවරානි දසාතික්කන්තා නිස්සග්ගයන් ඉමානාහං සංගස්ස නිස්සජාමීති වත්තබ්බම් පාලින් වත්තුන් අසක්කොන්තේ. පාලිය කියන්න බැයි නම් අඤ්ඤතාපි වත්තබ්බා වෙන භාෂාවකින් හරි කියන්න පුළුවන් ඒතෙන්. පැහැදිලිද? ඒ නිසා සිංහලෙන් කියන්න පුළුවන් කිව්ව තැන්වල අපි සිංහලෙන් කියවට කමක් නැහැ. පැහැදිලිනේ? ඒක සමන්ද පාසාදිකාවෙම කියනවා. ඊළඟ භාසාන්තරේනපි වත්තුම් ලබ්බන්ති න කේවලම් පාලි භාෂායන් ඒව සීහල සීහලාදී භාෂායපි නිස්සජ්ජිතු ලබ්බතිති අත්තු. මේ කුදුසිල ටීකාල්. ඒ වගේ එකක් කියන්න පුළුවන්. තස්මින් නිස්සජ්ජනේ අයංගදී අඤ්ඤතාපීති භාසාන්තරේනාපි යායකායිති භාසායපීති අත්තු. අnder දෙමලෙන් හරි ගමන් නැහැ. නිස්සජ්ජනේ කරන එක නම් ඉතින් නිස්සජ්ජනාදී කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අnder දෙමල කියන්නේ ආන්දර දේශයේ දමිළ භාෂාව ඈ. ඊළඟට පාලියෙන් ඉගෙන ගන්න බැරි නම් ඒ අයටත් මේ තැන්වල පුදුවා. ඊළඟට යතා පාලියාවති ඒව සද්දෝ sannittānatto තේනේව. තේනේව යතා පාලියාව උද්දිස්තබ්බානි යතා පාලියන් විස්සජ්ජෙත්ව අඤ්ඤතායව උද්දිස්තබ්බානි සි වාදං නිවාරේ. දැක්කද මේ තැන්වල නම් මේ මට මතක සරණාගමණී වගේ තැන්වල සික්ඛාපද නම් ප්‍රශ්නයක් නැහැ වගේ පේන්නේ. සරණාගමණී ආදී තැන්වල නම් යතා පාලියා කියලා කියද්දිම ඒවකාරේ අවධාරණාර්ථයක් තියෙනවනේ. ඒ තැන්වලින් අඤ්ඤතායේව උද්දිසිතබ්බානීති වාදං නිවාරති. වෙන වාදයක් තියනවා නම් ඒව නවත්තලා දානවා කියලා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ වෙනත් භාෂාවකින් කියන්න බෑ කියන එක මේ කියන්නේ. ඊළඟට මේ විනය අලංකාර ටීකා පාඨයකුත් තියෙනවා. උන්වහන්සේ මේ බුරුම දේශයේ භික්ෂුන් වහන්සේලා මේ කරපු වැරදි පවා ඔක්කොම කියනවා. දැන් අද සමහරක් විට ඉතින් කොහොම ඔය උච්චාරණ ආවද කියන එක හිතා ගන්න බෑ. නිසඟි දෙසීමත් සාමණේර දස සික්ඛාව උදෙසීම ආදී තැනුන් කැමැති භාෂාවකින් කරන්න පුළුවන්. හැබැයි කර්ම වාක්‍ය නම් යථාපාලියා නිරුත්තින් සෝදිස්සා දසවිදාය ව්‍යංජන නිරුත්ත්‍යා උත්ත දෝෂේ පරිහරණ තේන කම්ම වාචා කාතබ්බායයි අවධාරණයෙන් පෙළයා අවිරින්න කළ යුතු බව දක්වා ඇත. එම පාඨයේ යථාපාලියාති භගවතා යථා උත්තායි පාලියා කියලා. පාචිත්‍ය යෝජනාවේදී කියලා තියෙන නිසා අරම වාක්‍ය පාලියෙන් හැර කිසිසේම වෙනත් භාෂාවකින් නොකිය යුතුයි. හැදිරෙන්නේ තව ඉතින් තොරතුරු අනිත් සියලු මේවා සංස්කාර. ඔව්. ඥාති ඥාති තියෙනවා අනුශ්‍රාවනාදී මේ සියලුම කර්ම පාලියෙන් කියන්නේ. තව තොරතුරු තියෙන මේ ටිකක් ඔය එකතු කරේ හදිසියෙන් මේ ඔය ටිකක් ඇති ඉතින් එතනින් එහාට පිළි ඔය වගේ එකක් පෙන්නලා ඉතින් පිළිගන්නේ නැත්නම් සාදු සාදු එහෙනම් ඉතින් කැමති දෙයක් කරගන්න කියලා පාඩුවෙන් එනවා තියෙන්නේ. එහෙනම් මොනවා කරන්නද? හරි. මේක අවශ්‍යයිට පස්සේ උන්නම් අරගෙන තියාගන්න. අපි තාම අට කතාවට ආවේ නැහැ නේද ඒකට? ඔව් බලමු ඇස්නේ. අපි එහෙනම් විවේකයක් අරගෙන මෙතුරු ටික සාකච්ඡා කරමු. අට කතාවට එමු. අට කතාව පිටුවක් විතර කියන්න තියෙනවා. ඒ නිසා ওই සිංහලෙන් පිරිත් කියන ඒවා අර්ථය ඉතින් දැනගන්න එක හොඳයි සිංහලෙන්. නමුත් ඉතින් පිරිත පිරිත විදිහට ඒක කියන්න නේද? පුළුවන් නම් ওই සංවෘත විවෘත ભેද ගැනත් හොඳට ඉගෙනගෙන ඒවත් මේ භාවිතා කරමින්ම පිරිතක් උනත් දේශනා කරනවා නම් ඒක වටිනවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ওই කියන දසවිධ ව්‍යංජන බුද්ධි ප්‍රභේදෙම තියෙන්න ඕනේ. එහෙම කියවම තමයි ඒකේ අර නියම ශක්තිය පිහිටන්නේ. ඝන පිහිටන්න ඕනේ නැහැ. මේ මොනවද ඔය සත්‍යානුභව බලයක් තියෙන. ඒ නිසා ඉතින් ඒ ආනුභවයෙන් ඔබට සෙත් වේවා කියලා ඉතින් සිංහලෙන් කිව්වත් ඉතින් ඒක සිද්ධයි කියලා ඉතින් තර්ක කරනවා. මේ ඉතින් අර්ථය Taman සිංහලෙන් හොඳට දැනගෙන ඒ අර්ථය සිහි කරන ගමන් පාලියෙන් ඒ දේවල් කියපුවහම තමයි ඒකේ නිවැරදිම ප්‍රතිඵලාදී ලැබෙන්නේ. මොකද පුරාණේ ඉඳලා මෙච්චර කල් ආපු ප්‍රවේණියක් අපේ තියෙනා නේද? තමන් මන්දබුද්ධික උනායි කියලා අනිත් අයත් මන්දබුද්ධික කරන එක අපරාධයක් නේ. මේ මොකවත් නෙවෙයි මට ඒ සංසේ නමම කිව්ව ප්‍රතිමෝක්ෂේ සංඝ සභාවකදී තීරණය කළාලු මේ සිංහලෙන් කියමු කියලා. ඊට පස්සේ හිටපු තව දෙතුන් නමක් තමයි විදේශික සංඝන්සේ නමක් එහෙමත් ඉඳලා උන්වහන්සේලා කෑ ගහලා එහෙම කරන්න බෑ. මේක අපි පාලියෙම උදෙසන්න ඕනේ මෙහෙමයි කියලා. ඒ තැන විතරක් නෙවෙයි මේ කොහේ හරි කවන්නේ ඉතින් වැරදි දෙයක් නම් ඒ වැරදි ඒක වැරද්ද විදිහට අපි දැනගෙන හරි දෙය කරපුවාම හරි නැත්තම් සාසනයට ඉතින් අපරාධයක් වෙන්නේ. ඊට පස්සේ නේද හැමදේම සරල කරලා 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 දැන් ඉතින් මේ අමුතුම විකෘතියක් වෙලා තියෙනවා. ඈ ඔව් ඉතින් ඇයි ඔව් මෙයාත් හපල රොඩ දෙනවා. එයාත් හපල ඉතුරු රොඩ දෙනවා. රොඩු ටික තමයි අතර ඉස්තරහට යන්නේ. අර මතකයි නේද මේ මොකද්ද අමාවතුර සංඥාපනේ කෝදාගොඩ ඥානාලෝක සන්නාංශ කියනවා අව්‍යක්තය දැනගන්න ඕනේ කියනවා. සමාවෙන්න ව්‍යක්තය දැනගන්න ඕනේ කියන අව්‍යක්තයනුත් ව්‍යක්ත කරගෙන යන්න. නැත්තම් කවදාවත් අනාගතයේ ව්‍යක්තියක් බිහි වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද අව්‍යක්තයන්ට ඕන විදිහට ව්‍යක්තියත් අව්‍යක්ත වෙන්න ගත්තොත් කවදානම් ව්‍යක්තියෙක් බිහි වෙයිද? තේරෙනවද? ඉතින් සමාජයට ඕන විදිහටම අපි ලේසි කරන්න ගත්තාම භික්ෂුන් වහන්සේලාට ඕන විදිහම අපි ලේසි කරන්න ගත්තාම කවදාවත් මේක දියුණුවක් වෙන්නේ නැහැනේ. ඉතින් අපිට හැමෝම ඇදගෙන යන්නත් බෑනේ. එන ප්‍රමාණය තියෙනවනේ. ඉතින් ඒ ටිකට හරි ඉතින් මේ හරිද දැන් ඒ පුරාණීට පුසන්නන්සලත් ওই වැඩේ කරලා තිබ්බනා. දැන් බුද්ධිමත් කෙනාට මොකද වෙන්නේ අද? පාරමී හරියට පුරා ගන්න කෙනාට මොකද වෙන්නේ? හිතලා බලන්නකෝ. නේ? සාමාන්‍ය ඉතින් මෙලෝ හසරක් බැරි ගිහියෙක්ට වගේ නම් ඉතින් කමක් නැහැ. නමුත් දැන් භික්ෂුන් වහන්සේලාත් ඕකම කරනවානේ. අපරාධයක්. ඒ නිසා ඉතින් හාමුදුරුවරු ටික අනිවාර්යයෙන්ම පාලි ඉගෙන ගන්න ඕනේ. මුල් කොටස් ටිකක් හරි. පාලි ඉගෙන ගන්න ඕනේ. ත්‍රිපිටකයේ කොටසක් හරි ඉගෙන ගන්න ඕනේ. ඒ ටික අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. නැත්නම් ඉතින් ශාසනය ඉස්සරහට පවත්වන්න බෑ. එනිසා ඒ කරුණුත් ඉතින් මේක ඇත්තටම මේ අපේ නම් ලොකු ගැටලුවක් නෑ. ඒ ප්‍රවේණිය තාම ඉතින්
යම් ප්‍රමාණයකට හරි යනවා. මේ දේශනාව පිටායත් අහනවනේ. ඒ නිසා තමයි ওই සමහර කරුණු ටිකක් කියන්නේ. මොකද ඒ ඇයටත් එතකොට ප්‍රයෝජනයක් ලැබේ. ඔව්. ඒ සංස ලොකු අධ්‍යාපනයක් නැහැ. ඉතින් මික්ෂුන් වහන්සේලාට අපරාධ. ඒ නිසා ඔය මේ සරල සිංහල පොත් අරවා මේ ඔබ වහන්සේලා නම් භාවිතා කරන්න මෙපා දැනට. කොහොම හරි කමන්නේ, අමාරුවෙන් හරි කමන්නේ, පාලි කියවන්න උත්සාහවත් වෙන්න. බැරි තැන් ශබ්දකෝෂ වලින් ඒ තැන් වලින් උදව් ගන්න දැන් තාක්ෂණික ක්‍රම තියෙනවා. අනික ශබ්දකෝෂ මත යැපෙන්නත් එපා. වචන වලට අටකතාවක අර්ථය ශබ්දකෝෂයෙන් බලනට වඩා ටීකාවකින්ම පාලියෙන් මේ අර්ථය හොයන එක තමයි යුතු. එහෙම නැත්නම් අභිදාන ප්‍රදීපිකාදීන් හොයන එක. පැහැදිලිද? එතකොට අර දාත්තරතාදියත් එක්කම නියමිත අර්ථයෙන් මොකද දැන් සමහර ශබ්දකෝෂ වල මේ ශබ්දකෝෂයේ ලියපු සාන්නාංශයට ගැළපෙන එකක් කියන්නේ. පැහැදිලිද? දල සරල අර්ථයක් ඒකේ තියෙනවා. අදහස ගන්න. හැබැයි ඒ වගේ නිරුක්තිත් එක්ක හොඳට අර්ථ තෝරන්න නම් එහෙම නැත්නම් එක අටුවාවක අර්ථේ තව අටුවාවකින් හොයන්න පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අමාරු තැනක් තිබ්බොත් ඕක ටීකාවක කොහේ හරි කියනවාම තමයි. ඒ ඒ ඒ එහෙමම පාලියෙන්ම අර දැන් අර ඔය ඉංග්‍රීසි ඉගෙන ගන්න අය ස්ම පාවිච්චි කරන්නේ මේ ඔක්ස්ෆෝඩ් වෙනම ඩික්ෂනරි එකක් තියෙනව නේද? ඒ වචන ඉංග්‍රීසියෙම විස්තර කරලා තියෙනවනේ. එතකොටනේ භාෂාව හැදෙන්නේ. අන්න ඒ වගේ මේ ටීකාවෙම විස්තර කරනවා සමහරක් විට ඒවට වේ වචන දීලා සමාන වචන. අන්න ඒ වගේම අර්ථ අපි හොයාගත්තාම හොඳව පාලි දැනුමක් හදා ගන්න පුළුවන්. එතකොට ඉතින් බය නැතුව හොඳට පාලියෙන් පොත් කියවන්න පුළුවන්. බය ඇරෙනවා. විශේෂ වචන එනකොට ඒව සටහන් දාගෙන ඉතින් ටිකක් මහන්සි වෙන්න ඕනේ. කම්මැලි වෙලා ඉතින් මුකුත් හම්බෙන්නේ නැහැ නේද? ඒ නිසා ඔය සරල සිංහල පරිවර්තන පුස්තකාල වලින් ඒව බැහැරම කරන්න මේ පාලි ඉගෙන ගන්න. ඒව පැත්තකින් දාලා Taman හොඳට මේ මොකද අපිට ඉගෙන ගන්න කාලේ බණක් අහන්නවත් දුන්නේ නැහැ. මේ ඔය ගමන බිමනක් යනකොට අහනවා නැත්නම් සාන්නංශ කියන්නේ පොත්ම කියවන්න කියලා. බුද්ධ ජයන්ති පොතත් අපි අමාරු තැනක් ආවොත් විතර පුස්තකාල පොතෙන් බලනවා. එහෙම නැත්නම් ඔය හේවා විතරන පාලියම තියාන තමයි කරේ. පුංචි පුංචි වචන පවා අපි මුල් කාලේ ලියාගත්තා ඔක්කොම ගුරුවරු දෙන අර්ථ. මේ එතකොට තමයි ඉතින් පාලිය හොඳට තියෙන. Tamanට තවත් පාරමී ශක්තිය වැඩි නම් හොඳට පාලි දියුණු කරගන්න පුළුවන්. ඒ ඥානාලෝකල හැම් පේන්නේ නැද හොඳට පාලි හදාගෙන ඉන්නේ. ඒ ඇයි? ඉස්සර මට මතකයි සිංහල පොත් එහෙම ඒ අසම බලන්නෙම නැහැ. අපි නම් ටිකක් හරි බැලුවා බුද්ධ ජයන්ති හරි. කොහොම හරි හොයනවා වචන. හොය හොය තමයි හදාගත්තේ. මේ මහන්සි වුණාම මේ Tamanටත් හොඳ මතක ශක්තියක් එනවා. හරි එහෙනම් අපි විවේකීකින් පස්සේ විනාඩි 10කින් ආපහු එකතු වෙලා ඊටු ටික සාකච්ඡා කරමු. එහෙමනම් අපි අට කතාව කියමු. චම්පෙයියක් කන්දකේ 850 පිටුව නේද? විමල ජීවයන් කියන්නකෝ අටුවාව. පාලි පොඩි කොටසක් කළා වගේ නේද? ආ. ආයික තමයි. අපිට තියෙන්නේ අර අදම්මේන වග්ගකම්මං කරොන් තීති එතන ඉඳලා නේ. ඒ ගග්ගරායේ පොක්කරණියා කියලා කියන්නේ ගග්ගරා කියලා ස්ත්‍රියක් තමයි මේ පොකුණ කළේ කියලා කියන්නේ. තන්තිබද්දෝ කියලා කියන්නේ මේ ආවාසයේහි කළ යුතු කටේතු වල උත්සාහයෙන් බැඳුනේ. ඔය තන්ති උච්චති ව්‍යාපාරෝ කියලා කියනවා. තන්ති කියලා ඔතන කියනවා ව්‍යාපාරයට. දැන් අපි අද කියන්නේ මේ ව්‍යාපාරයන් කරනවා එහෙම කියලා. ඒ ව්‍යාපාර කියන්නේ එතන කියන්නේ අර නිකන් මේ මුදල් හම්බ කරනවා වගේ අදහසක්නේ. ওই ව්‍යාවටෝ කියලා ව්‍යාපෘත වෙනවා කියලා එහෙම කියන්නේ. ඒ කියන්නේ යමක යෙදෙනවා කියන අර්ථය. පැහැදිලිද? ව්‍යාපාරෝ. තන්ති කියලා කියන්නේ ඒකයි. ඒ කටයුත්තේ යෙදිලා කියන අර්ථය. ඒකට හොඳට තදින් බැඳිලා ඒකෙම නියලිලා ඉන්නවා. ගොඩාක් ඔය පාලි වචන තියෙනවා මේ මට ඔය අභිදානම් ප්‍රදීපිකාවෙනුත් සමහර වචන වගේක් අහුණා සුබෝදාලංකාරය කියලා පොතක් තියෙනවා. ඒකෙත් අපි ඔය ප්‍රායෝගිකව භාවිතා කරන සිංහල වචන ගොඩාක් හැදිලා තියෙන්නේ පාලියෙන්. දැන් මට ඔක්කොම මතක් වෙන්නේ නැහැ මේ දැන් ප්‍රහේලිකාව කියලා කියනවා. ඒකෙත් එක තැනක තිබ්බ ගාථාවකින් ප්‍රහේලිකාවක් විසඳන්න. මේ ගාථා වලින් තමයි ඒක දෙන්නේ. පොතේම විසඳලා තියෙනවා පහේලිකා කියලා කියන්නේ පාලියෙන් ප්‍රහේලිකාවට. ඒ කාලේ මේ පාලියෙන් ප්‍රහේලිකා පව විසඳලා තියෙනවා. ඒ වචනත් පාලියේ තියෙන වචන. සමහර කට වචන සංස්කෘතෙත් තියෙනවා ඇති ඔය වගේ වචන. ටයක රකාරාංශ ඒ වගේ ඉන්නේ සංස්කෘත බරනේ නේ. මතකයි නේද අපිට අර සතුටට මොනා හරි දෙනකොට වචනයක් කියවනේ. තුට්ටිදායෝ කියලා කිව්වනේ. අල්ලස් දෙන එකටත් වෙනම කිව්වනේ. ඒ වගේ ලස්සන වචන තිබ්බා. ඒවා එනකොට පුංචි පොතක් තියාන වෙනම ලියාගත්තා නම් හරි නේද? අලුත් වචන, හම්බෙන වචන. හරි. අදම්මේන වග්ග කම්මං කරොන්ති ඉති. එතන ඉඳලා කියන්න ගාසුදු.
වග්ග කම්මං කරන්ති ඉති ආදීනම් පරතෝ පාලියං ඒව නානාකරණං ආගමිස්සති. අඤ්ඤත්‍රාපි ධම්ම කම්මං කරොන්ති ඉති අඤ්ඤත්‍රාපි ධම්මං කම්මං කරොන්ති අයමේව වා පාඨෝ. භූතේන වත්තුනා කතං ධම්මේන කතං නාම හෝති තතා න කරොන්ති ඉති අත්තෝ. අඤ්ඤත්‍රාපි විනයා කම්මං අඤ්ඤත්‍රාපි සත්තු සාසනා කම්මන්ති ඒතේ සුපි ඒසේව නයෝ. එත පන විනයෝති චෝදනා සාරණාච සත්තු සාසනන්ති ඥති සම්පදා අනුසාවන සම්පදාච්ච තාහි විනා කම්මං කරොන්තීති අත්තෝ. පටිකුට්ට කටන්ති පටිකුට්ටංචේව කටංච යං අඤ්ඤේසු පටික්කෝසන්තේසු කතං තං පටිකුට්ටංචේව හෝති කටංච තාදි සම්පි කම්මං කරොන්තීති අත්තෝ. ච ඉමානි භික්ඛවේ කම්මානි අධම්ම කම්මන්ති ආදිසු ධම්මෝති පාලියා අධිවචනං තස්මා තං යථා වුත්තාය පාලියා න කරීයති තං අධම්මන්ති වේදි තබ්බං. අය මෙත්ත සංකේපෝ විතාරෝපන පාලියං ඒව ආගතෝ සෝචකෝ ඤත්ති ဒුතිය ඤත්ති චතුත්ථ කම්මානං ඒව වසේන යස්මාපන ඤත්ති චතුත් ඤත්ති ඤත්ති කම්මේ ඤත්ති ဒුතිය ඤත්ති චතුත්තේසු විය හාපනං වා අඤ්ඤතා කරණං වා නැති අපලෝකන කම්මංච සාරෙත්වාව කරියති තස්මා තානි පාලියං න දස්සිතානි තේසං සබ්බේ සම්පි කම්මානං විනිච්ඡයං පරතෝ වන්න ඉස්සාම ඉඳානි අදිදං චට්ටං ධම්මේන සමග්ග කම්මං නාම තං යේහි සංඝේහි කාතබ්බං තේසං ප්‍රභේදං දස්සේතුම් පංච සංඝාති ආදි වූත්තං.
හරි. මේක ඉතින් අමාරු කොටසක් නෙවෙයි කියන්නේ. දැන් අපි අර පෙලේ කතා කරපු අදම්මේන වග්ගකම්මං කරොන්ති කියලා පෙලේ කිව්වේ මේ තැන් ආදීනම් පරතෝ පාලියං ඒව නානාකරණං ආගමිස්සති. දැන් මෙතෙන්ට එනකොටම අටුවාව බැලුවනම් අටුවාවේ කියනවා පෙලේම ඉස්සරහට එනවා. ඉතින් අපි විස්තර කරන්න ඕනේ නැහැ කියලා. පැහැදිලි නේද? ඒකනේ අර බෝඩ් එකේ ඇඳලා ඊට පස්සේ මම මේ පෙලේ ණයක්‍රම ටික විස්තර කරලා දුන්නේ. පැහැදිලි නේ? අධාර්මික කර්මය කියන්නේ මොකද්ද? වාරික කර්මය කියන්නේ මොකක්ද? සමී කර්මය කියන්නේ මොකක්ද? ඊට පස්සේ ධම්ම ප්‍රතිරූප කර්මය කියන්නේ මොකක්ද? අඤ්ඤත්‍රාපි ධම්ම කම්මං කරොන්ති ඉති. අඤ්ඤත්‍රාපි ධම්මං කම්මං කරොන්ති. හැර ධාර්මික කර්ම හැර කරත් අයමේවා පාටු. මේ කියන්නේ මෙතන මෙහෙම පාටයක් තියෙනවා. මොකද්ද මේ උඩ පාටේ මේ පාටේ අතර වෙනස? හරි සිරියස්ම පවි එකයිස්තු. මෙහෙමත් පාටයක් තියෙනවලු. රතන ගවේසි ඔව් මේ වාක්‍ය දෙකේ වෙනස මොකද්ද? දැන් පෙලේ තිබ්බ පාටේන ওই කළු පාටින් උද්දෘත කරලා තියෙන්නේ. එහෙම නැතුව මෙහෙම පාටේකුත් තියෙනවා. දැන් උඩ එකයි මේකයි අතර වෙනස මොකද්ද? ඔව්. හොඳලාට ඇහුවේ නේ. මම අහන ප්‍රශ්නේ තේරෙන්නේ නැද්ද? දැන් කළු පාටින් තියෙනවනේ අස්ම අඤ්ඤත්‍රාපි ධම්මකම්මං කරොන්ති ඉති කියලා. ඒකට දැන් විස්තරයක් කරනවානේ අඤ්ඤත්‍රාපි ධම්මං කම්මං කරොන්ති අයමේවා පාටෝ. මෙහෙම පාටයකුත් තියෙනවලු. එතකොට මෙහෙම ඈ ආ මෙහෙම පාටයක් තියෙනවා කියලා කියනවා. එතකොට දැන් උඩ එකයි මේකයි වෙනස මොකද්ද? දැක්කද වෙනස? තේරුණාද රතනගමිස්ති? මොකද්ද වෙනස? බින්දුව කපලා තියෙන උඩ එකේ. පැහැදිලි උඩ එකේ තියෙන්නේ අඤ්ඤත්‍රාපි ධම්මකම්මං කරොන්ති. බුදුගෝසානන්ද කියනවා අඤ්ඤත්‍රාපි ධම්මං කම්මං කරොන්ති කියලා පාඨයකුත් තියෙනවලු. වරදක් නැහැ ඉතින් දෙක සමාස වෙලා වගේ පේන්නේ. තේරුණාද? එහෙමත් පුළුවන් ඈ. භූතේන වත්තුනා කතං ධම්මේන කතං නාම හෝති. භූත වූ ඒ කියන්නේ සත්‍ය වස්තුවකින් කීවනම් ඒක ධාර්මිකව කරන ලද්දක් වෙනවා. තථාන කරොන්ති ඉති අත්තෝ. එසේ නොකරයි කියන අර්ථය. ඊළඟට අඤ්ඤත්‍රාපි විනයා කම්මං. අඤ්ඤත්‍රාපි සත්තු සාසනා කම්මන්ති. ඒතේසුපි ඒසේව නයෝ. ඒ ණය ක්‍රමෙමයි. එත්තපන විනයෝති. මේන් බලන්න අඤ්ඤත්‍රාපි විනයා කම්මං කියලා මෙතන විනය කියලා කියන්නේ චෝදනාච සාරණාච. චෝදනාවක් සිහි කිරීමක්. පැහැදිලිනේ? ඒ චෝදනාව සිහි කිරීමට ලක් කරලා තමයි අපි අධිකරණයක් විසඳන්නේ. හෝ වෙන කර්මයක් කරන්නේ. පැහැදිලිද? සරලව කිව්වොත් මේ කවුරු හරි වැරද්දක් කළා කියලා කියමුකෝ, නිකාම ඇදගෙන ඇවිල්ලා එහෙනම් ඔය හිටු කියලා නේද? ගත්ත කර්ම වාක්‍ය කියලා දැම්මා. එහෙම නෙමෙයි. උන්වහන්සේගෙන් ඉස්සෙල්ලා චෝදනාවට ලක් කරන්න ඕනේ. ආශ්‍රතුන් වහන්සේ, ඔබ වහන්සේට මෙහෙම චෝදනාවක් තියෙනවා. පැහැදිලිද? මෙන්න මේ තැන්වලදී මේ දේවල් වෙලා තියෙනවා. ඒවට සාක්ෂි සහිතයි. ඒ වගේම ඒවා දිට්ඨ සුත පරිසංකිත විදිහට අපිට ඔප්පු කරන්නත් පුළුවන් කියලා ওই විදිහට ඉතින් හරියට චෝදනාව සීකිරීම හරියට කරලා ඊට පස්සේ උන්වහන්සේ කරුණු කියනවා නම් නෑ සන්නංස ඕක ඔහොම නෙවෙයි උනේ, මේක මෙහෙමයි 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 කියලා ඔන්න උන්වහන්සේ ඉතින් විස්තරේ හරියට කියලා අපිටත් තේරෙනවා නම් ඒ කියන දේ හරි, අපි වැරදියට දැන් මේ අරන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔන්න අධිකරණයේ ඉතින් විසඳනවා. එහෙමත් නැත්නම් ඉතින් පිළිගන්නෙත් නැත්තම් නේද? වෙච්ච දේවල් කටවහගෙන ඉන්නවා නම් සංවර වෙන්නත් කැමති නැත්තම් ඉතින් ඒ වගේ තැන්වල විනය කර්ම කරන්න පුළුවන්. සමහර කර්ම තියෙනවා මට මතක හැටියට තජ්ජනීය කර්ම එහෙම අසම්මුඛේ කරන්නත් පුළුවන්. නැති තැන කරන්නත් පුළුවන්. පස්සේ ඉතින් දැනුම් දෙන ඔබ වහන්සේට මෙහෙම එකක් කරලා තියෙන්නේ. දැන් ඉතින් පිළියම් කරගන්න කියලා. ඊට පස්සේ ඉතින් ඒ අදාළ වත පුරණකම් උන්වහන්සේ නිදහස් වෙන්න බෑ. දැන් ඒ කාලේ එහෙම නෙවෙයිනේ. මෙහෙ කරොත් එහෙම දකුණු දිශාවේ විහාරයකට ගියොත් එහෙනුත් දන්නවා. මේ අනුරාධ මහ විහාරයෙන් කරලා තමයි මෙහෙට ආවේ කියලා. ඒතර එහෙම පිළිගන්නෙත් නැහැ. ඊට පස්සේ යනවා හරි හරි ඔගොල්ලෝ ගන්න නැතුනට අපි යනවා මෙහෙ කියලා තව තැනකට යනවා. එහෙන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ වෙන්නේ මොකද? එක්කෝ ඉතින් හැදෙන්න වෙනවා නැත්නම් ඉතින් යන්න වෙනවා. ඉතින් එහෙම වුණාම හැදෙනවා. සාසනේ ඉන්න වෙනවනේ කොහෙන් හරි. සංගමෙන්තර ගන්නවා සන්නංශ. මේ දැන් සමහර තියෙනවානේ පබ්බාජනීය කරපුවා එහෙම, මේ කවුද උක්ෂේපණී කරපුවා එහෙම ගන්න බෑනේ. ගත්තොත් බෑ, කරන්න බෑ බෑ බෑ. ඉස්සරහට කියනවා එහෙම කරන්න බෑ කියලා. දෝසාරිතෝ කියලාම කියනවා ඉතින්. මේක නොමනා ගැනීම. ඔව්, උපෝසත ආදි හිම කරන්නත් බෑ ඒ භික්ෂුන්ට ඇවත්. එතකොට ඇයි උක්ෂේපණීය අයත් එක්කනේ? ඒ කිසි වජ්ජනීය අයනේ. උක්ෂේපණීය භාවයෙන් නැගී හිටවනවා. එහෙ කට්ටියද? හැබැයි මුන්නහන්සේ නියමිත වත පුරලා ඒ සංඝයා ළඟ නැගී හිටින්නේ. නිකම්ම නැගී හිටවන්නත් බෑනේ සංසනේ. කර්මයේ සංසිදුවන්න කරුණ තියෙන්න බෑ. ආදී අපි දෙනා ඔය සිද්ධාන්තයෙන් හරියට වෙනවා. සමහර ඉතින් වැරදියට කරොත් අධාර්මික පැත්තට යන්නත් පුළුවන් ඉතින් ඒ කර්ම. ඒක තමයි ප්‍රශ්නේ. කරන්න නැති එක තමයි ප්‍රශ්නේ. නේද? අදලම් කරා නම් හරි නේද? අපි ධර්මයෙන් පිළිගන්නේ නැති කාණ්ඩය අල්ලලා. මොනවා කරන්නද ඉතින් සාසනේ යන තත්ත්වෙනේ ඉතින්. හරි. අපිට කරයි අද නේද අපි කරන්නේ කිව්වොත්. ඕයිස්ම රටේ රජතුමාගේ ඉඳලා පහළට එන්න ඕන මේක දාමයක් වගේ. කියන්නේ ඉහළ බලේ නැතුව ඉතින් පුංචි අපි ඉතින් කෑ ගැහුවට නේද? අපි මෙතන පොතේ ඉඳන් ඉතින් පොඩ්ඩක් කෑ ගහා ඉතින් ඕක මොනව කරන්නද? ඉතින් ඒක යන්නේ නැහැ. ඇතැම් තැන් ඉතින් වෙනස් කරන්න බැරිත් නැහැ. මොකද කරන්නේ ඉතින් එක එක කාලෙට යන රටාව ඉතින් අපිට වෙනස් කරන්න බෑනේ නේ. අපිට පුළුවන් ප්‍රමාණය හරි අපි කරමුකෝ නේ. අපේ අතින් හදාගන්න තියෙන දේවල් හරි ටිකනේ. කරන කරොත් ඉතින් ඉන්න 25,000න් විතර බාගෙට භාගයක්ම ඉවරයි නේ. 3,400 500ක් විතර ඉතුරු වෙයි. ඒකයි වෙන්නේ. මම දන්න විදිහට බහුතරයක් සාමාන්‍යයෙන් උපරිම 30,000කට වෙන්න පුළුවන් ඉන්නේ ලංකාවේ හාමුදුරුවරු. ජනගහනය කොච්චරද? කෝටි 2යිද? ඈ? 2.5ක් වගේ නේ. ඒ අතරනොත් බහුතරයක් මේ සාමාන්‍ය හාමුදුරුවරු ඉන්නේ. ඔය පිරිවෙන්වල ඉන්න පොඩි අය ඔය ඔක්කොම සංගණනේ නෝයි. බොහෝම අල්ප පිරිසක් ඉන්නේ. එනිසා සිවුරු ඇල්ල හැම යන්න එපා කවුරුත් ඈ. ඉන්නේ ටිකයි නේද? ඉන්නේ උණුක් ගියපහම කවුද මේක කරන්නේ? හරි. ඊළඟට පටිකුට්ට කට. සත්තු සාසනන්නේ. සත්තු සාසනන්ති ඤත්ති සම්පදා අනුසාවන සම්පදාච. ඤත්ති සම්පත්තියත් අනුශ්‍රාවන සම්පත්තියත් කියන අර්ථය. පැහැදිලි නේද? දැන් අපි පෙළ නිකන් බැලුවා නම් පරිවර්තනයක් එක්ක බැලුවා නම් අපට තේරෙන්නේ ආශාස්ත්‍රු සාසනානුකූලව. ඔච්චරයි නේද වැටෙන්නේ නේ? එතනින් එහාට ඉතින් මේ අටුවාව එක තේරෙනවා නම් එයා ඉතින් නේද පටිසම්භිදාලාභී කෙනෙක් වගේ වෙන්න ඕනේ ඉතින්. එහෙම තේරෙනවා. මෙතන සත්තු සාසනං කියලා කියන්නේ ඤත්ති සම්පත්තියත් අනුශ්‍රාවන සම්පත්තියත් කියන අර්ථය. තාහි විනා කම්මං කරොන්තීති අත්තෝ. ඤත්ති සම්පත්තියත් අනුශ්‍රාවන සම්පත්තියත් නැතුව කර්ම කරනවා නම් ඒක සත්තු සාසන නොවේ කියන අර්ථයෙන් ගන්න. පටිකුට්ට කටං කියලා කියන්නේ පටිකුට්ටං චේව කටංච. ඔතන ඔය පටික්කෝසණය කළා කියන අර්ථයෙන් පිළිකුල් කියන අර්ථයකුත් යනවා. කටං කියලා කියන්නේ කත්තබ්බං කළ යුත්ත. ප්‍රතිකුල් කළ යුතු ප්‍රතිකූලද ප්‍රතික්කූලද කළ යුතුද කියන අර්ථයෙන් සමාස පදයකින් වගේ අරන් තියෙනවා. පාචිත්‍ය යෝජනාවෙත් ඕක විස්තර කරනවා. පදස්ස ද්වන්ද වාක්‍යයන් දස්සේති. ද්වන්ද සමාසයකින් තේන්නේ පටිකුසි තබ්බන්ති පටිකුට්ටං කත්තබ්බන්ති කතා. ඒ අර්ථය දක්වන්න තමයි ඔය ඉස්සරහට කියන්නේ යං අඤ්ඤේසු පටික්කෝසන්තේසු කතා. මේ කියන්නේ පටික්කෝසනේ කරන කල්හි කරන ලද්දා. තං පටිකුට්ටං චේව හෝති කටංච. ප්‍රතික්කූලද කරන ලද්දක්ද වේ. තාදි සම්පි කම්මං කරොන්ති. එහෙම කර්ම කරන්න බෑ. චෛමානි බික්කේ කම්මානි අදම්ම කම්මං ඉති ආදීසු. ධම්මෝති පාලියා আদি වචන. පැහැදිලිද? ඒතර ධම්මේන කියලා කියනකොට අර පෙළේ තියෙන විදිහට කියන අර්ථයෙන් ඈ. আদি වචනං කියලා කියන්නේ සමාන වචනය. තස්මාතං යථා උත්තාය පාලියා න කරේති. බුදුරජාණන් වහන්සේ පෙළෙහි යම්සේද නොකිව්වේ ඒ විදිහට කරන්නේ නැහැ කියන අර්ථය. කං අදම්මන්ති වේදි තබ්බං. එහෙම කරන්නේ නැත්නම් ඒක අධාර්මිකයි කියලා දැනගන්න කියනවා. අයමෙත්ත සංකේපෝ. මේ මෙහිලා සංක්ෂේපයයි. විත්තාරෝපණ පාලියන් ඒව ආගතෝ. විස්තරේ පෙළේනවා. සෝචකෝ ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථ කම්මානං ඒව වශයෙන්. පෙළේ තියෙන්නේ ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථ කර්ම වශයෙන්. හැබැයි ඔය කියන්නේ මෙතන පෙළේ. චම්පෙයියක් අන්දගේට අදාළ පෙළේ. පැහැදිලිද? හැබැයි යස්මාපන ඤත්ති කම්මේ ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථේසු විය. දැන් අපි ඤත්ති කර්මයයි ඤත්ති ဒုတိය ආදී කර්ම ගැන විශේෂයෙන් කතා කරේ නැහැනේ. ඔක ඤත්ති තතිය වෙන්න ඕනේ නෑ. ඤත්ති තතිය කර්මයක් නෑනේ. ඤත්ති කර්මය ඤත්ති ဒုတိයයි ඤත්ති චතුත්ථයි අපලෝකණයනේ තියෙන්නේ. ඒකයි ඒ වාක්‍ය ගන්න ඕනේ ඤත්ති කම්මේ ඤත්ති කර්මයෙහිද ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථේසු විය. දැන් පෙළේ කිව්වනේ ඤත්ති ဒုတိයයි ඤත්ති චතුත්ථ කර්මය කරන විදිහ. පැහැදිලිද? ඒ වගේ තෝරගන්න කියලා කියන්නේ. යේව වශයෙන් යස්මාපන ඤත්ති කම්මේ ඤත්ති ဒုတိය ඤත්ති චතුත්ථේසු විය හාපනං වා අඤ්ඤතා කාරණං වා නත්ති. හැබැයි දැන් මෙතන හාපනං වා අඤ්ඤතා කාරණං වා නත්ති කියලා කියනවනේ. ඔය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද විමල ජීව? මොන වගේ එකක්ද කියන්නේ? ඔව් හරි හරි නෑ 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 ඈ ඔව් ඔව් බෑනේ අයියේ. ඒ ඤත්ති විතරනේ තියෙන්නේ. තේරුණාද? දැන් මේකේ සරලම කියන්නේ ඔබහන්සලා කියේක හරි දැන් ඤත්ති ဒုတိය කර්මයයි ඤත්ති චතුත්ථ කර්මයයි තිබ්බහම ඒකේ දැන් ඤත්තියයි අනුශ්‍රාවණත් වෙනවනේ. තව එක අනුශ්‍රාවණයක් කො ඤත්ති චතුත්ථ කියන අනුශ්‍රාවණ තුනක් එනවා. ඒතර ඒක අඩු වැඩි කරලා මාරු කරන්න පුළුවන්නේ. ඒ කියන්නේ ඤත්ති ဒုတိය කියේ පුළුවන් අනුශ්‍රාවණේ අයිම්ම කරලා ඕන්න ඤත්ති විතරක් තියන්න. ඒක හාපනේ. පැහැදිලිද? එහෙම නැත්තම් ඤත්ති චතුත්ථයේ කිය අපි පුළුවා ඕන්න එක මේ අනුශ්‍රාවණයක් අයින් කරලා ඤත්තියයි අනුශ්‍රාවණ දෙකෙන් කරන්න. අඤ්ඤතාව වෙනත් ආකාරයකින්. පැහැදිලිද? ඉතින් ඒ විදිහට එහෙම කිරීම ඤත්ති කර්මේ නැහැ. ඇයි ඒ? ඒක ඉතින් කොහොමත් අනුශ්‍රාවණ ආදී නැහැනේ. ඤත්ති කර්මේ ඤත්තිය විතරමයි. දැන් උපෝසතේදී කොහොමද කියන්නේ? යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ උපෝසතං කරෙය්‍ය. ඒසා ඤත්ති. ඔච්චර. එතනින් එහාට ඉතින් ප්‍රාතිමෝක්ෂයට අදාළ කොටස්නේ. එතනින් ප්‍රාතිමෝක්ෂය සිද්ධයි ඇත්තට. උපෝසතේ සිද්ධයි එතනින්. ඒ වගේ. ඊළඟට ඕක ටීකාවේ ඔහොමම විස්තර කරනවා. පැටලෙන්න දෙන්නේ නැහැ අපිට ඉතින්. නේද? ටීකාචාර්යයන් වහන්සේ කියනවා කොහොමද? හාපනං වා අඤ්ඤතා කාරණං වා නත්ති ඉති. විමති නෝදිනී ආචාර්යයන් වහන්සේ කියනවා ඤත්ති කම්මස්ස ඤත්තියා ඒකත්තා හාපනං න සම්භවති. ඤත්තිය විතරක් තියෙන හින්දා හාපනයක් ඒකේ කරන්න දෙයක් නැහැ. තස්සා ඒකත්තා ඒව පච්චා ඤත්ති තපන වශයෙන් දික්කත්තුන් තපන වශයෙන් ච අඤ්ඤතා කාරණං නැති. ඒක ඉතින් දෙවිධයකට තියන්න විදියකුත් නැහැනේ. ඒ නිසා අඤ්ඤතාවයකුත් නැහැ එතන. ඊළඟට කියනවා තස්මා තානි පාලියන් න දස්සිතානි. පෙළේ ඒක බුදුරයන් වහන්සේ කිව්වේ නැහැ. තේසං සබ්බේ සම්පි කම්මානං විනිච්ඡය. හැබැයි ඔය ඤත්ති කර්මාදියත් අපලෝකන ආදියත් ඔය අපලෝකන කම්මංච සාරිත්වාව කරියති. ඈ සිහි කරලා තමයි කරන්නේ. එතකොට මේ අපලෝකනයත් ඤත්ති කර්මයත් ආදිය ඒ විනිශ්චය පරතෝ වන්න ඉස්සම්. පරතෝ කියලා කියන්නේ කොතනද? පරතෝති පරිවාරයේ කියලා කියනවා. පරිවාර පාළියේ ඔන්න ලියන්න තියාගන්න. පරිවාර පාළිය තමයි ඔපි ඉතුරු ටික විස්තර කරන්නේ. පරිවාර පාළියේ වර්ණා කරන්නම් කියලා කියනවා. ඉදානි යදිදං චට්ටං ධම්මේන සමංග කම්මන්නාම තං යේහි සංගේහි කාතබ්බං තේසම් ප්‍රබේදං දස්සේතුම් පංච සංඝා ඉති ආදී බුත්ත. මේ වශයෙන් ඒ යම් සංඝයා විසින් කළ යුතු කර්ම ප්‍රභේද වෙනවා. ඒව දැක්වීමට තමයි බුදුරයන් වහන්සේ සංඝයා කොටස් පහකට බෙදලා වෙන් කරලා දැක්වේ. මොනවාද තික්කින්ද්‍රයස්ම මේ කොටස් පහ? ඔව් චතුවාර්ගික දසවාර්ගික චතුවාර්ගික පංචවාර්ගික දසවාර්ගික විස්තිවාර්ගික අතිරේක විස්තිවාර්ගික මේ ප්‍රශ්නයක් අහන්නේ එහෙම ඥාතියද අනුසාර ඒක සාන්නංශ ඒක මේ අර ඒ කියන්නේ දැන් අනුශ්‍රාවන දෙකක් කරද්දී වැරදිච්ච එකට හරි ගස්සනවා කියන අදහසින් නෙවෙයි කරන්නේ නේ. ඤත්ති ဒုတိය කර්මය ඤත්ති චතුත්ථ කර්මයක් විදිහට තමයි කරන්නේ එතකොට. ඔව්. ඇසන්. ඔව්. හතරක් කරනවානේ. ඔය එහෙම ඤත්ති පංචකර්මයක් කිහිම කියන්නේ නැහනේ. ඈ? ඈ? නෑ මුලේ ඉඳන් අයිස්ම මෙහෙම සංගයා හිතනවා නම් අපි මේක හතර වතාවක් කරමු කියලා මුලේ ඉඳන්ම අර වැරදි කර්මයක් විදිහට කරන්නේ. එහෙම නම් ඉතින් මං හිතන්නේ ඔක සිද්ධයි කියන එක දැනගන්න එපා. අපි හිතමු තුන්වෙනි පාර කියවිච්ච එක ඔන්න අකුරු ටිකක් වැරදුනාද එහෙම. ඔව් ඒ වගේ ඒක නිකන් දල්ලි කර්මයක් වගේනේ. මේ දල්ලි කර්මයක් කරන අදහසින් කරාට ප්‍රශ්නයක් පේන්නේ නැහැ. ඔව්. දැන් ওই සමහරට ඔය මේ මොනවාද ඔය මාන පිරිවෙස් දෙද්දිත් ඔය එකට කියා ගන්න බැරි වෙනවා ආයි මුලින් ඉඳන් කියන්නේ. එහෙමනම් ප්‍රශ්නයක් නැහැ. අදහස තියෙන්නේ. ඔව්. අදහස නැත්නම් ඇයි උපසම්පදා සීමාවකට යන්නේ මං අහන්නේ. හිතලා බලන්නකෝ. ඔව්. ඉතින් ඔබ වහන්සේ කෑ ගහලා කියන්න ඔහොම කරන්න බෑ සන්නන්ද කියලා. ප්‍රායෝගිකව මන් දන්නේ නැති ඔය වගේ. ඒ ඔහොම ඕක තේරෙන්නේ නැති කෙනෙක් නම් කර්මවාක්‍ය කියන්නේ. අයිසුන් කර්මවාක්‍ය කියන්න කොච්චර සුසුකමක් තියෙන්න ඕනද? හිතලා බලන්න. ඒ වගේ වෙලාවට අයිස්ම හොඳම දේ විනේ විනිච්ඡේසු ආගතේසු ගරුකලහකේසු ගරුකේ තාතබ්බන් කියනවානේ. දැන් මේක අයිස්ම උපසම්පදාදී කර්මයක්නේ. ඒ නිසා හොඳම දේ අයිස්ම ආපහු කර්මය කරන එක. පැහැදිලිද? ඒ වගේ තැනක මේ වැරදියට කරලා තිබ්බොත් හතර වතාවක් මුල ඉඳන්ම අදහසක් උත් නැතුව ඔහෙ ඉදින් කියලා තියෙනවා. ඒ වගේ ඔව් නෑ එහෙම වුණාම ඉතින් හොඳම දේ හරියට ආපහු කියන එක ඈ. හරි ගස්ස ගත්තාම හරියට. මොකද ඔය හැම දෙයක්ම අසුම් ප්‍රායෝගික කතන්දර කිව්වොත් එහෙම කොච්චර කියන්නද නේ. දැන් අටුවාවේ මේ ටිකවත් කියලා මේ පිළිගන්න කැමති නෑ. ඕ ඒක පෙළේ තියෙන විදිහටම කරන්න කියලා නෑ අසුම් කියන්නේ. ඕ නෑ එහෙම කියවුනොත් ඒකයි මං කිව්වේ. ආපහු ඒක පිරිසිදු කර්මයක් විදිහට අසුම් කරගත්තාම හරි. වෙන මොකද කරන්නේ? අපිට සැකයට තියන්න බෑනේ අස්ම. තේරුණා. ඔව් කෙරුණා කියලා හිතේ තියාගෙන ඉන්න තාක් ඉතින් ප්‍රශ්නයක් පේන්නේ නැහැ. හැබැයි ඉතින් විනේ ඉගෙන ගද්දි හරිය අස්ම ආයේ සැකයක් ආවොත් එහෙම නේ. සියලුම මන් දන්නේ නැති මන් තව ටිකක් ඔය හොයලා බලන්න. ඔය වගේ ඉතින් හොයන්න වෙහෙතන එකත් ඉතින් නේද ප්‍රායෝගික ඔබ හන්සේ ප්‍රශ්නයක් ආවොත් කියන්නකො. එදාට ඉතින් පීරලා හොයලා බලන්න ප්‍රායෝගික යදින අඩුයි. අනික එහෙමයි ඉතින් එහෙම මේ කර්ම වාක්‍ය හරියට කියාගන්න බෑ නේ යන්න එපා සීමාවට ඔබ හන්සේලා නේ. කොහෙන් හරි සාන්තිලාට කියලා ආරාධනා කරගන්න මේ හරියට ඥාති චතුර්ථ කර්මයේ ඥාති චතුර්ථයේ විදිහට කරගන්න පුළුවන්. එහෙම බැරි සාන්තිලා ඉන්නේ නැහැ අපේ සීමාවට. මුලින් කියන්නේ ඇයියේ වික්ත ප්‍රතිබල නේ අඩුම ගන්න ඉතින් නිද්දෙන් ලොකු සාන්තිලා නම් කියන්නේ ඔහොම කර්ම වාක්‍යයක්වත් කටපාඩමින් කියාගන්න පුළුවන් වෙන්න ඕන කියලා ඉතින් වික්ත ප්‍රතිබල වෙන්න නම් ඒ මට්ටමවත් තියෙන්න ඕනේ. අපි ওই මුල් පෙළේ ඉන්න ගොඩක් සාන්තිලාට පුළුවන්. කවුද මන් දැක්ක ඔය හැවෙන් පැලැස්ස සාන්තිෙම කටින් එහෙම අතුරද්දි පොත් බලන්නේ. කටපාඩමින් තමයි කියන්නේ. බලන්නේ. ආ. හරිනේ. ඊළඟට ඊළඟ කොටස අපි මේ පෙළ කියන්න ඕනේ. චතුවග්ගකරණං කියන එක අපි ඉවර කරා. ඊට පස්සේ පංචවග්ගකරණං චේ භික්කවේ කම්මං භික්කුණී පංචමෝ. ඔය විදිහට බෙදීමක් කරනවා. ඒ කියන්නේ දැන් පවාරණේ වගේ විනය කර්මයකට කී නමක් ඕනේද? පස් නමක් ඕනේනේ. එතකොට මේ පස්වෙනියා වෙනුවට ගන්නවා භික්ෂුණියක්ව. එහෙම අරගෙන කර්ම කරන්න බෑ. ඔය විදිහටම සික්කමානාවක් සාමණේර කෙනෙක් සාමණේරියක් ශික්ෂා ප්‍රත්‍යක්ඛාන කළ සිවුරු ඇරපු අදස්සන අප්පටිකම්ම පාපිකාය දිට්ඨියා අපටි නිස්සග්ග ඔය කියන ඔක්කිටක තුන් දෙනා පණ්ඩක තේය සංවාසක තිතිය පක්කාන්තක තිරච්ඡානගත මාතුගාතක පිතුගාතක අරහන්ත ඝාතක බික්කුණී දූසක සංගබේධක ලෝහිත උත්පාදක උබතෝ බ්‍යංජනක අර නානා සීමා ඨිත පංචම පංචමෝ ඒ විදිහට ඒ විස්තරේ කරනවා. ඒ සියල්ල ඉතින් අකම්මං නැච කරණීය. පැහැදිලිනේ සංස? සාරි සාරිත්වාව නේද? ඒ කිසන්නංශ දැන් අපලෝකන කර්මය ඥාතියක් තියෙනවා හෝ අනුශ්‍රාවණයක් කරනවා හෝ ඒ කරන විදියක් කියන්නේ නැහැ. මේ පිරිසට මෙහෙම දෙයක් කරනවා කියලා දැනුම් දීම තමයි කරන්න ඕනේ. ඒක තමයි ඉතින් සිහි කිරීම කියලා පේන්නේ. ඒක නම් සිංහලෙනොත් ප්‍රශ්නයක් පේන්නේ නැහැ. දැන් බණ්ඩු කර්මයක් වුණත් සංඝයාට දැනුම් දෙන විදියක් එහෙම කියන්නේ නැහැ. කොහොමාරි කමන්නේ අපි ඒක සංඝයාට දැනුම් දුන්නාම ගැටලුවක් නැහැ. බණ්ඩු කර්මයෙන් මේ කිව්වෑස්ම කර්මය කරනවා කියනවා සංඝයාට දැනුම් දෙන එකනේ. ඔව් ඔව් ඉමම් බණ්ඩු කම්මං ආපුච්චාමි ඒ ටිකනම් ඉතින් පාලියෙන් කියන එක තමයි යුතු. මේක දැක්කේ නැහැස්ම ඒක මම පොඩ්ඩක් බලන්නම් ඈ. මොනවාගේ අර්ථයකින්ද ඒක තව වෙන මොකක් හරි එතන තියනවද කියලා? ඒ මම අනිවාර්යෙන් බලලා කියන්නම්. ඊළඟට දසවාර්ගිකකෙත් අර විදිහම තමයි. දැන් මේ කියපු ටික ඔක්කොම පෙය්‍යාලම් කරලායි තියෙන්නේ. දසවග්ග කරණං චේ භික්කවේ කම්මං භික්කුණී දසමෝ කම්මං කරේ අකම්මං නච කරණීයං. දසවග්ග කරණං චේ භික්කවේ කම්මං සික්කමානා. ඔය විදිහට ඒ විස්තරේ කරනවා. එහෙමනම් කියන්නේ සංස උඩට නගිනවා කියන්නේ නැහැනේ සීමාවනේ කොතනක මට නිකන් ওই බනවලට එහෙම නිකන් ඇහිලා තියෙනවා වගේ උරුයි නේද කියනවා නේද බඹලෝ දක්වා ඕ ඒක තමයි ඒ උරුව වෙන්නේ නැති ඔය අපටත් තියෙන්නේ ඒ ටිකක් අතිශෝක්තියෙන් කියන්න ගිහපහම තෝර වැඩි විස්තර කියන්නේ වැඩි වැඩ දාන්න වැඩි වැඩ දාන්න යන්න එපා බණ කියද්දී. දැන් ඉස්සර වගේ නෙමෙයි ගිහි මිනිස්සු මේ හොයනවා ඔක්කොම කියන කරුණු. හරි, දස වාර්ගිකකත් කිව්වා, ඊළඟට වීසති වාර්ගිකකත් ඔය කලින් කිව්ව විදිහම තමයි, වෙනසක් නැහැ. ඔන්න කවුද මේ විමල ජීවස්ම ඇහුවේ පාරිවාසික චතුත්තෝචේ කියලා? ඒකනේ වැඩි, ඒකනේ හොඳට පෙළ බලලා තියෙනවා නේද? හරි, බලාගන්න. ඊළඟ ණය ක්‍රමය, පාරිවාසික චතුත්තෝචේ භික්කවේ පාරිවාසං දදෙය්‍ය මූලාය පටිකස්සෙය්‍ය මානන්තං දදෙය්‍ය. ඊළඟට කොහොමද තියෙන ඔබන්සලේ පොතේ? වීසෝ අබ්බේය අකම්මං නැච කරණීයං මූලාය පටිකස්සනාරහ චතුත්තෝචේ භික්කවේ පාරිවාසං දදෙය්‍ය මූලාය පටිකස්සේ මානන්තං දදෙය්‍ය. ඒ කියන්නේ මේ ඔව් මානතක් දෙනවා. දැන් මානතක් පිරිසක් දෙන්න හතර දෙනෙක් ඉපැයි. හැබැයි එතන නම් උන්නාන්සේ හතර විනියා කරලා බෑ. පැහැදිලිද? වෙන හතර දෙනෙක් ඉන්න ඕනේ. එහෙම වෙන්නත් පුළුවන්. ওই වගේවත් එක්ක වෙන්න ඇති. නිකාමත් නෙවෙයි වෙන්න ඇති උන්නාන්සේ කියන්නේ. ඒ වුණාට ආයෙත් උපෝසතේ ආදීන නම් ඉතින් එහෙම එකක් පේන්නේ. පැහැදිලි ඉන්නේ මෙතන. එහෙමනම් දැන් අතනත් අර විදිහටම වෙන්න එපානේ. එහෙමනම් එතන උපෝසත චතුත්තු හරි එහෙම කියන්න ඕනේ ඉතින්. ඊළඟට මානත්තරහ චතුත්තෝ චේබික්කේ පාරිවාසං දදේයි මූලාය පටිකස්සේ මානත්තං දදේ තං වීසෝ අබ්බේ අකම්මං නැච කරණීය. එහෙම කරන්න බෑ. අබ්බානාරහ චතුත්තෝ ඒත් බෑ. අකම්මං නැච කරණීය. ඊළඟට ඒකච්චස්ස භික්කවේ සංගමජ්ජේ පටික්කෝසනා රූහති ඒකච්චස්ස න රූහති. ඇතමෙකුගේ ප්‍රතික්‍රෝෂය, ඒ කියන්නේ පටික්කෝසනේ රූහණේ වෙනවා, ඇතැම් අයගේ රූහණේ වෙන්නේ නැහැ. රූහණේ වෙනවා කියන්නේ මෙතන නම් සුදුසුයි කියන අර්ථය. ඒ කියන්නේ ඒක පටික්කෝසනේ සිද්ධයි, සිද්ධයි අසිද්ධයි කියන අර්ථවලින්. කස්සච භික්කවේ සංගමජ්ජේ පටික්කෝසනා න රූහති. කාගි පටික්කෝසනේද අසිද්ධ. භික්කුණියා භික්කවේ සංගමජ්ජේ පටික්කෝසනා න රූහති. භික්ෂුණියක් ඇවිල්ලා පටික්කෝසනේ කරාට ඒක අදාළ නැහැ. සික්කමාන සාමණේර සාමණේරි සික්කම් පච්චක්කාතක සම්තිම වත්තුන් අජ්ජාපන්නක උම්මත්තක කිත්තචිත්ත වේදනට්ට උක්කිටක තුන් දෙනා තිත්තේ පක්කන්තක තිරච්ඡානගත තේසංවාසක මාතුගතක පිතුගතක. ඉතින් ඔය කිව්ව අර කලින් සියල්ලෝම ඇතුළත් වෙනවා. කස්සච භික්කවේ සංගමජ්ජේ පටික්කෝසනා රූහති. භික්කුස්ස භික්කවේ පකතත්ස්ස සමාන සංවාසකස්ස සමාන සීමාය ටිතස්ස අන්තමසෝ ආනන්තරිකස්සාපි භික්කුණෝ විඤ්ඤාපෙන් තස්ස. ළඟ ඉන්න භික්ෂුවට හරි දන්නන්නහුට දන්නන්නවගේ සංගමජ්ජේ පටික්කෝසනා රූහති. පැහැදිලිද? ප්‍රකෘතිමත් වෙන්න ඕනේ, සමාන සංවාසක සීමාවක වෙන්න ඕනේ. ඒ වගේම අත්පස ඉඳගෙන ළඟ භික්ෂුවට හරි විනවීම කරන්න ඕනේ. හැබැයි ඉතින් ඔක අදිෂ්ඨානයක් පුළුවන් කියලා කලින්ම පෙළේ කිව්වා ඈ. ඔය ඒක කරන්න පුළුවන් වෙන්නේ ඇස්ම අරුබුද ඇති වෙනවා නම් ඈ. නෑ නෑ, ඉතින් කොහොමත් අධාර්මිකයි කර්මය. තමන්ට අවතක් වෙන එකෙන් බේරෙන්න මේ අස්ම කියන්නේ. ඈ. සම හොඳ කර්මයකට එහෙම වෙන්නේ නැහැ සංස. එහෙමනම් තමන් අත්පසින් බැහැර වෙලා ඡන්ද දෙන්නේ නැතුව හරි එහෙම හිටියලා ප්‍රශ්නයක් ඇද්දොත් තමයි. නෑ නෑ, ඒක කොහොමත් අධර්මිකයි. ඒක කොහොමත් අධර්මයි. ඒක ධාර්මිකවද අධාර්මිකවද? කර්මය අධාර්මිකව තමයි කරන්න යන්නේ. දැන් තේරුණාද කාරණේ? නෑ සංස නෑ. වැරදියට කරනේවද? ඔව් 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 කවුද? ආ ඒ කියන්නේ ලක් වෙන කෙනා. ඔව් ඔව්. ලක් වෙන කෙනාද? ඔව්. කොහොමද සන්නංස මේ ඒ කිව්ව ණයක්‍රම අනුව ධාර්මික කර්මයක් කාටවත් ප්‍රතික්ෂේපණය කරන්න බෑනේ? කරනවා නම් ඒ ප්‍රතික්ෂේපණයක් නැතුව ඉතින් මේ හරි මම ඡන්ද දෙන්නේ නැහැ පුළුවන් නම් කරන්න කියලා ඉතින් එක්ක සීමාවේ හරි ඉන්න ඕනේ නේ. ඔව් ඒ වගේ. ඔව් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අධිකරණයක් ගෙනල්ලා විසඳලා ඉන්න ඕනේ. කරන්න වෙන්නේ ඔව්. නැත්නම් ඒක සීමාවෙන් එක්ක අත්පසින් බැහැරට යවනවා නැත්නම් ඡන්දේ දීලා යවනවා. අර කියවනේ නේද එක එක විදි ක්‍රම කිව්වනේ නේ. සමහර අර ටිකක් කලහ කරන අය එනවා නම් එහෙම පොඩ්ඩක් මේ තොරතුරු එහෙම අහලා පොඩ්ඩක් මුලා කරලා එහෙම නේද? එහෙම කතා තියෙන කිව්වනේ. මතකද කිව්වා? ඔව් පවාරණේ දවසේම පවාරණේ නතර කරන් එනවා නම් එහෙම නේද? ඊළඟට රූහණේ වෙන අය කිව්වා. පැහැදිලි නේ? ද්වේමා භික්කවේ නිස්සාරණ. අත්ති භික්කවේ පුග්ගලෝ අපත්තෝ නිස්සාරණං තංචේ සංඝෝ නිස්සාරේති ඒකච්චෝ සුනිස්සාරිතෝ ඒකච්චෝ දුන්නිස්සාරිතෝ. ද්වේමා භික්කවේ නිස්සාරණ. මහණෙනි නිස්සාරණියෝ දෙකයි. පැහැදිලිද? නිස්සාරණිය කියන්නේ මොකද්ද? බැහැර කරනවා කියන අර්ථය, නිරපනවා කියන අර්ථය. නිස්සාරණේ කියලා කියන්නේ බැහැර කරන සංගයාගේ. ඕසාරණේ කියන්නේ ඔව් සංගයාට ඇතුළත් කරගන්නවා. නිස්සාරණ කර්ම, ඕසාරණ කර්ම. අද මෙතෙන්ට ඒක අදාළව තමයි සංස කියන්නේ. ඔව් මොකද මේ පරිවාරී කියන සංස නිස්සාරණ කර්ම මට හිතේට පහක්ද ගොඩු තියෙනවා. ඕසාරණ කර්මත් පහක් 10ක්ද තියෙනවා. ඕක තියෙනවා අර මේ කංක මාතිකා මොකද්ද? ඔබ වහන්සේලායි පොත උපසම්බදාවට කරව ගන්නන්නේ. නෑ නෑ. ප්‍රාතිමෝක්ෂ වර්ණාව පොතේ තියෙනවා. විස්තර කරනවා. නිස්සාරණ ආදී මොන කර්ම වලටද අයිති වෙන්නේ කියලා. ඕසාරණ නිස්සාරණ මේ පැහැදිලි කරනවා. මේත් නිස්සාරණ එක කර්මයක් සංස. අත්ති භික්කවේ පුග්ගලෝ අපත්තෝ නිස්සාරණ. ඒ කියන්නේ මේ නිර්පීමට නුසුදුසු නිස්සාරණයට නොපැමිණි පුද්ගලයෙක්. පැහැදිලිද? එයාව ඒ කියන්නේ සංඝයාගෙන් බැහැර කරන්න බෑ. තංචේ සංඝෝ නිස්සාරේති. එයාව නිස්සාරණය කළොත් ඒකච්චෝ සුනිස්සාරිතෝ. ඒ කියන්නේ නිස්සාරණයට පැමිණලා නැහැ. හැබැයි නිස්සාරණය කළොත් නිස්සාරණේ වෙනවා. ඒකච්චෝ දුන්නිස්සාරිතෝ. නොමනා ලෙස ඔව් ඒ කියන්නේ මේ වැරදි ලෙස කරලා තියෙන මේ කර්මය. ඇත්තටම නිස්සාරණය වෙන්නේ නැහැ. ඒක මේ අටකතාවට ආපුවම මම කියලා දෙන්න. කතමෝච භික්කවේ පුග්ගලෝ අපත්තෝ නිස්සාරණං. පෙළේම කියනවා. නිරපීමට නුසුදුසු වන්නේ නිස්සාරණයට නොපැමිණෙන ලද්දේද? තංචේ සංඝෝ නිස්සාරේති දුන්නිස්සාරිතෝ. ඉදපන භික්කවේ භික්කු සුද්ධෝ හෝති අනාපත්තිකෝ. භික්ෂුවක් ඉන්නවා පිරිසිදුයි ඇවැත් නැහැ. තංචේ සංඝෝ නිස්සාරේද. පැහැදිලිද? ඒ භික්ෂුවව නිරපහරිනවා. දුන්නිස්සාරිතු. උන්වහන්සේව නිරපවුවට නිරපන්න බෑ. අයං උච්චති භික්කවේ පුද්ගලෝ අපත්තෝ නිස්සාරණ. නිස්සාරණයට නොපැමිණියේ. තංචේ සංඝෝ නිස්සාරේති දුන්නිස්සාරි. කතමෝච භික්කවේ පුද්ගලෝ අපත්තෝ නිස්සාරණං තංචේ සංඝෝ නිස්සාරේති සුනිස්සාරිතෝ. විදපන භික්කවේ භික්කු බාලෝ හෝති අව්‍යත්තෝ ආපත්ති බහුලෝ අනපදානෝ ගිහි සංසට්ඨෝ විහෙරති අනුනුලෝමිකේ ගිහි සංසග්ගේ තංචේ සංඝෝ නිස්සාරේති සුනිස්සාරිතෝ. භික්ෂුවක් ඉන්නා බාල අව්‍යක්ත හරියට නිසක් සමාදන් වෙලත් නැහැ පැවිදිලා නොබෝක බොහොම කෙටි කාලෙකින් ගුරුවරුන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා අව්‍යක්තයි ඒ වගේම නිතර ආපත්‍ති අනපදානෝ කියන එකත් අටකතා විස්තර කරනවා. අනපදානෝති අපදාන විරහිතෝ අපදානං උච්චති පරිච්ඡේදෝ. ඇවත්වල මේ සීමාවක් නැල්ලු මේ අසංගාදිශේෂවලින් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ඒ දර ඇවත්වලට පත් වෙලා ඒ වගේ අය ඒ වගේම ගිහි සංසට්ටෝ නිතර ඉන්නේ ගිහියෝ එක්ක තමයි වැඩ කරන්නේ. මෙහෙම වාසය කරනවා නම් අනුලෝමිකේ ගිහි සංසග්ගේ අනුලොම් නො ගිහි සංසර්ගයේ දෙනවා නම් තංචේ සංඝෝ නිස්සාරේති සුනිස්සාරිතෝ. එහෙම කෙනෙක්ව නිස්සාරණය කළොත් සුනිස්සාරිතයි කියලා කියනවා. පැහැදිලිනේ සංඝයාගෙන් බැහැර කරන්න පුළුවන්. අයං උච්චති භික්කවේ පුද්ගලෝ අපත්තෝ නිස්සාරණං තංචේ සංඝෝ නිස්සාරේති සුනිස්සාරිතෝ. එහෙමද කියන්නේ කවුද සංස? ඔය කියන්නේ අර ඕක අටකතා වෙනවා. මේ දැන් කුල දූෂණයෙන්ම විතරක් නෙවෙයි සංස, වෙන දෙයකට උනත් නිස්සාරණය කළොත් නිස්සාරණය වෙනවා. හේතුවක් වෙන හේතුවක් පිට පුළුවන්. ඒක චුල්ලවග්ගපාලියිනවා ඉස්සරහට. ඒක වරදවා ගන්න එපා. මේ කුල දූෂණයටම විතරක් නෙවෙයි ඔය පබ්බාජනීය කර්මය කරන්නේ. සමහර ඇතැම් හේතු වලටත් පබ්බාජනීය කරන්න පුළුවන්. ඒක පැහැදිලිවම ඉස්සරහට කියනවා. මෙතන පබ්බා ඒකනේ අටුවාවේ කියන්නේ. මෙතන පබ්බාජනීය කර්මය ගැන මේ කුල දූෂණය කරපු අය ගැන කියන්නේ කියලා. ඒ අය කළොත් වෙනවා. ඒ කියන්නේ කුල දූෂණයක් නෙවෙයි කරලා තියෙන්නේ, වෙන දෙයකට ඉතින් පබ්බාජනය කළොත් කුල දූෂණයට නිස්සාරණ නැහැ. නැති වුණාට අඩ කර්මයට කළොත් නිස්සාරිතයි. නැති නිසා ඒ අර්ථයෙන් කියන කියලා පේන. මටත් ওই ප්‍රශ්නේ ආවා. ඔක බලද්ද අන්න හරි. ඔව්. අන්න හරි. ඔව්. වෙන කාරණයක් අල්ල. අන්න හරි. පුළුවන්. වෙන දෙයකට වෙන දෙයට උනත් ආයෙත්ම පබ්බාජනය කරන්න පුළුවන්. පුළුවන් පුළුවන්. පුළුවන්. ඔව් අපි කෙටි කොටසක් එනම් පෙළ කියලා. ඉතින් එහෙම මේ තේරෙන්නේ නැති තැනක් ආවොත් අටුවාවට යා නේද? එහෙමයි. තජ්ජ නියම නෙමෙයි. ඔව් මෙතන අර ප්‍රධාන වශයෙන් කුල දූෂණයට අදාළව කියන්න සන. ඒක මේ විමති නෝදනී ටීකාචාරයන් වහන්සේ ටිකක් දීර්ඝ විස්තරයක් කරනවා. ඇස්ම ඔව්. ඕක මොකද මේ කම්මකන්දකයේයි පරිවාරේ වෙනම ඉන්නෝනේ. අපි ඕසාරණ කර්මයක් කියලා එතනින් අටුවාවට යමුනේ. ඊළඟට බලන්න දේමා භික්කවේ ඕසාරණ. ඕසාරණ කියලා කියන්නේ සංඝයාට ඇතුළත් වෙන. අත්ති භික්කවේ පුද්ගලෝ අපත්තෝ ඕසාරණ. ඕසාරණයට නොපෙමින ලද්දේ. තංචේ සංඝෝ ඕසාරේති ඒකච්චෝ සෝසාරිතෝ ඒකච්චෝ දෝසාරිතෝ. ඇතැම් පිරිසක් සංඝයාට ඇතුළත් කරගන්න පුළුවන්, ඇතැම් පිරිසක් ඇතුළත් කරන්න බෑ. කතමෝච භික්කවේ පුග්ගලෝ අප්පත්තෝ ඕසාරණං, තංචේ සංඝෝ ඕසාරේති දෝසාරිතෝ. පණ්ඩකෝ භික්කවේ අප්පත්තෝ ඕසාරණං, ඕසාරණයට පැමිණලා නැහැ, සංඝයාට ඕ ඇතුළත් කියලා නැහැ. සංඝයා ඕසාරණේ කළොත් හැබැයි මොකද වෙන්නේ? දෝසාරිතෝ. පැහැදිලිනේ? පණ්ඩක කෙනාව ගන්න බෑ සංඝයාට, ආය ඇතුළත් කරගන්න බෑ. තෙය සංවාසකෝ තංචේ සංඝෝ ඕසාරේති දෝසාරිතෝ. තිත්තිය පක්කන්තෝ භික්කවේ තංචේ සංඝෝ ඕසාරේති දෝසාරිතෝ. ඔය විදිහට තිරච්ඡාන ගතෝ, මාතු ඝාතකෝ, පිතු ඝාතකෝ, අරහන්ත ඝාතකෝ, භික්කුණී දූසක, සංඝ බේදක, ලෝහිත උත්පාදක, උපදෝභ්‍යංජනක, අප්පත්තෝ ඕසාරණං, තංචේ සංඝෝ ඕසාරේති දෝසාරිතෝ. අයං උච්චති භික්කවේ පුබ්බලෝ අප්පත්තෝ ඕසාරණං, තංචේ සංඝෝ ඕසාරේති දෝසාරිතෝ. ඉමේ උච්ඡන්ති භික්කවේ පුග්ගලා අප්පත්තා ඕසාරණං, තංචේ සංඝෝ ඕසාරේති දෝසාරිතෝ. කතමෝච භික්කවේ පුග්ගලෝ අප්පත්තෝ ඕසාරණං, තංචේ සංඝෝ ඕසාරේති සෝසාරිතෝ. පැහැදිලිද? ඕසාරණයට පැමිණිලා නැහැ, සංඝයා සංඝප්‍රාප්ත නැහැ, සංඝයාට අරගෙන නැහැ, හැබැයි ගත්තොත් ඇතුළත් වෙනවා. ඕසාරේති සෝසාරිතෝ. හත්තච්චින්නෝ භික්කවේ අප්පත්තෝ ඕසාරණං, අත සිඳුනු පුද්ගලයා. පැහැදිලිද? උපසම්පදාවක් කරනවා කියලා හිතන්නකෝ, අතක් නැහැ. අපි මේ නිශ්චය තදටම කළා ඈ. කාටද පිහිටන්නේ, කාටද පිහිටන්නේ නැත්තේ? ඒ ඔක්කොම මහා කන්දකේ සම්පූර්ණ විනිශ්චය ඇතුව කළා. එතකොට එතනදිත් මේවා ඉතින් අට කතා ටීකාවල පැහැදිලිවම කිව්වා. උපසම්පන්නෝ චේ සූපසම්පන්නෝ කියලා එහෙම කිව්වා නේද? උපසම්පදා පිහිටනවා කියලා. ඒත් අත කැඩිලා නා, අත සිඳිලා නා, එයා තාම සංඝයාට ඇවිල්ලා නැහැ. හැබැයි බැරි වෙලාවත් උපසම්පදාවක් ආදිය කළොත් උපසම්පදාව පිහිටනවා. ඒකයි ඕසාරණං කියලා කියන්නේ. ඒවා පෙළේම කියන දේවල් නේ. ඊළඟට පාදච්චින්නෝ භික්කවේ, හත් පාදච්චින්නෝ, අත්පා දෙකම මුලින් කකුල නැති. කන්නච්චින්නෝ, නාසච්චින්නෝ, කන්න නාසච්චින්නෝ, අඟුලිච්චින්නෝ. ඊළඟට අලච්චින්නෝ කියන්නේ මාපට ඇඟිල්ලනේ. කණ්ඩරච්චින්නෝ, කණ්ඩරචින්නෝ කියලා කියන්නේ නහර. මේ දැන් මේ අත එහෙම මෙහෙම කරපුවා, මේ පේන්නේ තදට, අන්න ඒවා කණ්ඩරා. සහ මේ කකුලේ පිටිපස්සේම ඔය ලොකු කණ්ඩරාවක් තියෙන අස්ති බැඳුම් නේ කණ්ඩරා කියලා කියන්නේ. අර අනිත් ඒවට නම් සිරා දමණි කියලා සාමාන්‍ය අපි කතා කරන ලේ යන ඒවා එහෙම තියෙන. ඒවා පාලින් සිරා දමණි කියලා පාවිච්චි කරනවා. කණ්ඩරා කියලා කියන්නේ මේ අස්ති බැඳුම් වලට. ඔක ලෙහපුවාම පේනවා, මේ නිකන් සුදු පාට පටි වගේ අස්ති එකිනෙක බැඳින්නේ. අන්න ඒවට තමයි මම දන්න විදිහට කණ්ඩරා කියන්නේ. ඊළඟට පනහත්තකෝ. පනහත්තකෝ කියලා කියන්නේ පෙනගොබසේ ගෙතුණු අත් ඇති. අර බරව එහෙම ඇදිච්චාම සමහරුන්ගේ අර ඇඟිලි එහෙම ඔහොම යන්නේ. අන්න ඒ වගේ වෙන්න පුළුවන් ඈ. කුජ්ජෝ, කුදු. වාමන කියලා කියන්නේ මිටි කුරුමිට්ටෝ කියලා කියන්නේ. ගලගණ්ඩි, වාගිඩි. ලක්කන හතෝ, මෙතන ලක්කන හත කියලා කිව්වේම අර රජයෙන් දඬුවම් දීපු ඒ ලකුණු කොටපු අය. ඕකට තාමත් ඒ විවාදේ නම් ඉවර නැහැ. මේ මිනිස්සු අතර සෑහෙන විවාදයක් වෙන ගිහියෝ සෑහෙන අකමැති පච්ච ගහපු හාමුදුරුවන්ට. මේ අපිට අර පැවිද්ද පිහිටන්නේ නැහැ කියලා කියන්න බෑ. ටැටූ එකක් ගහපු අය. නමුත් මේ අප්‍රසන්න විදිහ දැන් නම් තාක්ෂණික ක්‍රම තියනවලු. මේ මම ડોක්ටර් කෙනෙක්ගෙන් ඇහුවා, ගොඩාක් වේදනාවක් නැතුව ටැටූ එක අයින් කරන්නත් පුළුවන්ලු. ඒ නිසා මේ එහෙම ඉතින් අයින් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නව නැති ඒ අයින් කරවන එක තමයි යුතුය. මිනිස්සු ගොඩක් දැන් කැමති නෑ ඔය මේ ටැටූ ගහගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට. අර පච්චහාමුදුරුව කියලා කියනවනේ, පච්ච කොටහාමුදුරුව. නේද? හැබැයි මේ තියන ඉතින් ඒක හොඳ නැහැ. මේ ඒක નિયમિત ක්‍රමයකට පුළුවන් නම් ඉතින් හොඳයි ඒක. මෙහෙම යෝග සමාජයේ ඉතින් තදර නීතියක් දැම්ම නම් ඉතින් මෙහෙම අය පැවිද්දට එන එක සුදුසු නැහැ. ඒගොල්ලෝ ඒව ඉවත් කරගෙන එන්න කියලා ඕක පැතිරුණා නම් එන අය එනවනේ. නේද? දැන් දෙමව්පියන්ගේ අවසරය අරගෙන එන්න ඕනෙම කියලා කිව්වහම ඉතින් කොහොම හරි අරගෙන එනවනේ. ඒ වගේ ඉතින් එහෙම කළා නම් හරි. ඈ? ඔව්. දැන් නම් ඕවට ඇති තාක්ෂණික ක්‍රම අනිවාර්යයි. ඒ නම් සාන්නස ඔය වැරදියට කරලා පාට පුච්චන්න පුළුවන් නේ. ඔව් පුළුවන්. ඒ අර සාන්ස මේ කලින් ඇසිඩ් හලාගෙන ඉදිමිලා තිබ්බ එකක්. ඇසිඩ් ගහලා ඒක අපි කලින් තිබ්බ විදිහ දැක්කනේ. හැම ඔක්කොම නිය උතුරලා පිම්මිලා තිබ්බ. ඊළඟට කසාහතු කසපහර ලැබු ලිඛිතක ඒ කියන්නේ ලියලා දඬුවම් දීලා වගේ එකක් නේ ඔය ටික මහා කන්දකේ බලා ගන්න ඈ සීපදිකු ඔතන මට මතක බරවා පක්කහතු පක්ෂඝාතය කියලා කියන්නේ නේද පාප රෝග ඕ චින්න ඉරියාපතු සුන් ඉරියව් ඇත්තේ ඉරියව් හරියට නේවලින ජරා දුබ්බලු අන්දෝ මූගෝ බදිරෝ මූග කියන්නේ එතකොට ඉතින් තිසරණයක් එහෙම සමාදම් වෙන්න පුළුවන් ගොළුවට සාමනීර භාවයක් එහෙම පිළිටන්න පුළුවන් ගොළුවට මේ සාමනීර භාවයක් නැතුව වුණත් ඉතින් උපසම්පදාව පිහිටනවා කියන එක පේන්නේ. පැහැදිලිද? පේන්නේ නෙවෙයි ඉතින් පිහිටනවා. එහෙම කියන්න හොඳ නැහැ ඒ තැන්වල බුද්ධ වචනනේ ඉතින්. ඒ පිහිටනසම්. කර්ම වාක්‍යයේ බලයෙන් පිහිටනසම්. ඒ ආත්ම කරන ආචාර්යන් වහන්සේලාට දුකුලා ආත්ම. වැඩේ බැරි වෙලාවත් එහෙම ඔව්. ඔව්. හැවත. කළොත් පිහිටනවා. ඔව්. නෑ මෙතර නම් සාමනීර භාවය නෙවෙයි ආස්ම. සාමනීර භාවය නම් පිහිටන්නේ නෑ. ඒකෝ ඒක නම් පිහිටනවා කියන්නේ නෑ. ඒ ගැන ඇස සඳහනක් අහුන්නේ නැහැ. දිද්දි නිසංසිතව කතා කරන්නේ උන්වහන්සේ ඉගැන්නුවා ටික. නෙමෙයි කියන්නේ ඉතින් කරොත් කරනවා කියලා ඉතින්. ඉතින් නියම බුදුරැන් වහන්සේ කෙරේ හරි ශ්‍රද්ධාව පිහිටලා තියෙන ගුරුවරයෙක් නම් ඉතින් කරන්නේ නැහැ නේ අස්ම. එවතක් නෙමෙයික. නේද? ඒ සමහර තැන් ඉතින් බුදුරැන් වහන්සේට තමයි ඉතින් විශේෂ වෙනව ඇත්තේ නේ. ඇයි මෙහෙම පැනෙව්වේ කියලා ඉතින්. ඒක අපට කියන්න බෑ. අපට නෙවෙයි මට කියන්න බෑ. තව ටිකක් හිතලා බලන්න ඉතින් ඒ තැන්. හරි ටිකක් ඉතින් පුදුම තැන් ඉතින්. අර තැන් මෙහෙම එපා කියනවා. හැබැයි මේක කළොත් මෙහෙම පිළිහිටනවා කියනවා. මහා කරුණාවෙන් සමහර අපි නොදන්න සෑහෙන පැති දකින්න දැන් අපේ අපට පේන්නේ අයිසතුන් මේ අපේ විෂේපතේට අපේ චින්තන බුද්ධියෙන් අපි මේ හිතන කොටස විතරයිනේ. දෝ ඊට වඩා තව පුළුල් විදියට හිතන්න පුළුවන් කෙනෙක් හිටියොත් ඕක අපිට විස්තර කරලා දෙයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩි හිටියා නම් ඉතින් උන්වහන්සේ කියයි ඉතින් මේ 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 අර්ථ දැකලා ඉතින් මේ දේවල් මේ විදිහට පැනෙවි කියලා. මොකද මහා කරුණාව මූලික වෙනවා කියනවනේ. නේද? ඕ ඒකනේ දැක දැකම පැවිදි කරනවා. ඕ මේ ටික උනත් ඉතින් අපට හිතෙන දේවල් ඒවත් 100%ක් හරි නෙවෙයි. මේ එහෙම ඉතින් තියෙන්න පුළුවන් සාසනේ මේ වගේ තැන්. ඔව් අපිට කියන්න බෑස් නැහැ. හරි. ඊළඟට අන්ධ මූඟ. අන්ධ බදිර. මූඟ බදිර. අන්ධ මූඟ බදිර. අන්ධ ගොළු බිහිරි. තුනම තියෙන. ගොඩාක් අය බිහිරි නම් ගොළු වෙනවනේ. මොකද ඇහෙන්නේ නැති හින්දා වචන කතා කරන්න බෑනේ, තේරෙන්නේ නැහැ. තංචේ සංඝෝ ඕසාරේති සෝසාරිතෝ. සංඝයා ඉතින් ඇතුළත් කරගත්තොත් ඇතුළත් වෙනවා. අයං උච්චති බික්කවේ පුග්ගලෝ අපත්තෝ ඕසාරණං තංචේ සංඝෝ ඕසාරේති සෝසාරිතෝ. ඉමේ උච්චන්ති බික්කවේ පුග්ගලා අපත්තා ඕසාරණං තංචේ සංඝෝ ඕසාරේති සෝසාරිතෝ. වාසභගහම භානවරම් පඨමං කියලා කියනවා. ඔය ටිකට අපි අටුවාව කියලා ඉන්නේ. බලන්න කියනවා කම්මප්පත්තෝති කම්මප්පත්තෝ කම්මයුත් කම්මයුත්තෝ කම්මා රහ. කර්ම ප්‍රාප්ත කර්මීට යුතු කර්මා රහ කර්මයට සුදුසු. න කිංචි කාමං කිංචි කම්මං කාතුං නාරහති තී අත්තෝ. ඔකේ මට සිංහල තේරුම කියන්න බලන්න රතනගවිසියස්ම න කිංචි කම්මං කාතුං නා අරහති ඉති අත්තෝ. කවුද අපේ චූලාභය ඇස්ම? චූලාභයනේ. කොහොමද ගන්න ඇස්ස තුන අර්ථේ? ආනන්ද ඇස්ම 850 අපි දෙවෙනි ඡේදේ. පාලි වාක්‍යයක් තියෙනවා මඩ පොඩ තේරුම කියන්න බලන්න. කම්ම පත්තෝති කම්මම් පත්තෝ කම්ම යුත්තෝ කම්මා රහෝ. කර්ම ප්‍රාප්තයි කියලා කියන්නේ කර්මයට සුදුසුයි කියලා කියනවා. ඊට පස්සේ අටුවාවේ තව වාක්‍යයක් කියනවා න කිංචි කම්මං කාතුං නා රහති තී අත්තෝ. පයිවිකස්ම හරියටම හරි. කිංචි කම්මං කාතුං කිසිදු කර්මයක් කරන්නට න අරහති න නුසුදුසු නොවේ. ඒ කියන්නේ සුදුසුයිම කියන අර්ථය තමයි මේ නකාර පටිසංයුක්තයේ දෙපැත්තට කියන්නේ. නොවන්නේ නොවේ කිව්වොත් ඈ නතින් ඉම්පොසිබල් කියනවානේ. නොහැක්කක් නොමැත කමාන්ඩෝස් ලගේ ආදර්ශ පාටේනේ. ඔව් අර සිංගල පරිවර්තනයක තිබ්බේ නේද? ඈ රහත් නොවිච්ච ආසනයක් නැති තරම් කියලා කියන්නේ නේ. සිංහලේ දාලා තියෙන රහතුන්ද නැත ආසනද නැත. නයන දෙක කපන්න නැති. නයන්නට නයන්න කැපුවා. තව හොඳට බැලුවා නම් අයිසම අහුවේ හොඳ හොඳ පරිවර්තන. ඔය අට කතා විවේචකී කරන ඔය බකපන්ඩිතයෝ කරන්නේම ඔය සිංහල පරිවර්තන කියෝලා. මෝඩ මිනිස්සු ඉතින්. ආන්දරුවත් ඒව පිළිගන්න තියයි. ආන්දරුව දන්නේ නැහැ නේ බාලි. ඒකයි වැඩේ ඉතින්. කවුද මේ මේ සොයිස මහත්තයාගෙත් ආයේ ගණ්ඩ දෙයක් නැහැ. එයා දාලම තියෙන්නේ මේ මහතෙරුන් වහන්සේලාගේ අධික්ෂණයට දෙයි කළා කියලා. මම නිකමට කියෙව්වා මේ මහතෙරුන් වහන්සේලාත් අනේ මන්දා. කොයි මහතෙරුන් වහන්සේලාද දන්නේ? ඒ සංසලටත් අගෞරවයක් ඒ කරලා තියෙන විදිය සමහර ඒවා. ඔව් සංසලාගේ නම් කොහොමද දන්නේ සන්නද? මේ ගොඩක් අය හිතනවා ඒක හොඳ එකක් කියලා. ධර්මායතනයටත් ගෙන්නන්න හදලා හොඳ වෙලාවට මං එපා ගෝ නැත්නම් අපරාධ දාස් ගාණක් සල්ලි. අවුල්නේ. ඒක තමයි. ඊට වඩා ওই පුළුවන් තරම් පැරණි සන්න ටික හොයාගන්න. සන්න ටික හොයාගෙන මේ සිංහල පරිවර්තන කියවනවා නම් ඒ සන්න කියවන්න. එතකොට හරි. බලන්න මේපා මේ ඒ දේවල්. මොකද ඒ අනුන්ගේ පරිවර්තන රටාවට අපේ මනස හුරු වෙනවා ඊට පස්සේ. තමන්ගේ ආවේනික ක්‍රමයක් හදාගන්න පරිවර්තනයේදී. තේරුණානේ? දැන් තාම මේ කණ්ඩායමෙන් හිතට සතුටු පරිවර්තකයෙක් බිහි වෙලා නැහැ. ඒක අඩුව. එහෙම හැදෙන්න ඕනේ පොත අවසන් වෙද්දී වත්. නේද? ඒ නිසා මේ එහෙම කවුරුන් ඉතින් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරන මෙත්තානන්දයන්ස්ම ටිකක් හොඳයි. මේ තව පොඩක් වේගය හදා ගන්න ඕනේ. තව වචන ටිකක් හොඳට එකතු කරගන්න. එතකොට යම් මට්ටමකට එන්න පුළුවන්. තව අනිත් අයත් හොඳයි ඉන්නවද දන්නේ නැහැ. මේ හැමෝගෙම පරිවර්තන ඉතින් බලන්න ඕනේ වෙනම එහෙනම්. හැබැයි ඉතින් හොඳ පරිවර්තක භික්ෂුවකුත් ඉතින් හැදුනොත් වටිනවා ශාසනයට. ඒතර උන්වහන්සේ පාලි කොටසක් බණකදී කියද්දි ඒ ලස්සනට ගලපලා උන්වහන්සේට කියන්න පුළුවන් නේ අටපා පාටේ නේ. එතකොට අනාගතයේ පහළ වෙන බුද්ධිමත් ගිහි පැවිදි අයට ඒක ලොකු උපකාරයක් නේ. දැන් එහෙම උගත් වියත් භික්ෂුන් වහන්සේලා හිටපු හින්දානේ අපි අද ශාසනයෙන් ප්‍රයෝජනෙ ගත්තේ නේ. උන්වහන්සේලා ඒ දේවල් කරපු නිසානේ. දැන් උන්වහන්සේලාත් ඕවා අතහැරලා ගියා නම් එහෙම අපි කාගෙන්ද යපෙන්නේ නේ. ඒ නිසා ඉතින් අපි ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න ගමන් දෙයක් ඉතුරු කරොත් ඉතින් ඒක වටිනවා. එහෙම යන්න එපයි ශාසනය නේද? නැතුව පැවැත්මක් නැහැ නේ. ඊළඟට චතුවග්ග කරණංචේ බික්කවේ කම්මං බික්කුණී චතුත්තෝ ඉතියාදී පරිසතෝ කම්ම විපත්ති දස්සනත්තං උත්ත. එතන මේ පිරිස ගැන කිව්වනේ අර භික්ෂුණියක් හතරවෙනි කොට, සික්කමානාවක් හතරවෙනි කොට, සාමණේරියක් සාමණේර කෙනෙක් මාතුගාතක පිතුගාතක ඔයදිර විශාල කොටසක් කිව්වනේ. ඒ හැම එකම කිව්වේ පිරිස වශයෙන් කම්ම විපත්ති දස්සනත්තං උත්ත. කර්ම විපත්තිය දැක්වීමට. පැහැදිලි නේද? එහෙම කර්ම කරොත් ඒ කර්මය අසිද්ධයි. උක්කිට ගහණේන කම්මනානා සංවාසකෝ ගහිතෝ. මෙතන උක්කිට ගහණේ අර ලද්දිනානා සංවාසක නෙවෙයි කම්මනානා සංවාසක ගත්තා. නානා සංවාසක ගහණේන ලද්දිනානා සංවාසකෝ. නානා සීමායිත චතුත්තෝති. සීමන්තරිකායවා බහි සීමායවා හත්පාසේ තිතේනාපි සද්දින් චතුවග්ගෝ උත්වාති අත්තෝ. සීමන්තරිකාවේ හෝ සීමාවෙන් බැහැර හරි තේන්නේ අත්පස හිටියා ඒ කර්මය අසිද්ධයි. මොකද එයා වෙන සීමාවක ඉන්නේ. පැහැදිලි නේද? ඊළඟට පාරිවාසික චතුත්තෝති. ආදී පාරිවාසිකාදී කම්මානං ඒව පරිසතෝ විපත්ති දසනත්තං උත්ත. ඒ කියන්නේ පිරිවෙසක් දෙනවා පිරිවෙස පුරණ කෙනා හතරවෙනියා කොට. එහෙම බෑ. තේසම් විනිච්ඡයම් පරතෝ වන්නයි ස්ථාම. ඒක විනිශ්චය ඉස්සරහට කියනවා කියලා කියනවා. ඒකච්චස්ස භික්කවේ සංගමජ්ජේ පටික්කෝසනා රූහති ඉතියාදී පටිකුට්ට කට කම්මස්ස කුප්පා අකුප්ප භාව දසනත්තං උත්ත. අර ප්‍රතික්‍රෝෂ කරන ලද කර්මේ කිපීම් නොකිපීම් බව දැක්වීමට මෙසේ කිව්වයි කියනවා. ප්‍රකතත්තා සාති අවිප්පන්න සීලස්ස. ඇයි දන්නවද පටික්කෝසනයක් රූහණේ වෙන්නේ ප්‍රකතත්තස්ස කියලා කිව්වනේ? පැහැදිලිද? ප්‍රකෘති භික්ෂුවක් කරන එක තමයි පටික්කෝසනේ රූහණේ වෙන්නේ. අවිප්පන්න සීලස්ස පරාජිකං අනජ්ජා පන්නස්ස. අනන්තරිකස්සාති අත්තනෝ අනන්තරං නිසින්නස්ස. අඩුම ගානේ ළඟ ඉන්න කෙනාට හරි කියලා පටික්කෝසනේ කරන්න පුළුවන් කියවනේ. එතන අනන්තරිකං නිසින්නස්ස අනන්තරිකස්ස කියලා කියන්නේ අත්තනෝ අනන්තරං නිසින්නස්ස තමාට අනතුරු ඉන්න කෙනා. ද්වේමා භික්කවේ නිස්සාරණ ඉතියාදී වත්තුතෝ කම්මානං කුප්පා කුප්ප භාව දස්සනත්තං උත්ත. කුප්පා කුප්ප කියලා වචන දෙකක් තියෙන ඔගේ සංදි මොකද්ද? කුප්ප අකුප්ප. කෝප්‍ය අකෝප්‍ය භාව භාවයේ දැක්වීමට මෙසේ කියන ලද. තත්ත එහිලා අපත්තෝ නිස්සාරණං තංචේ සංගෝ නිස්සාරේති සුනිස්සාරිතෝ ඉති ඉදං. මෙහෙම පෙළේ කිව්වේ පබ්බාජනීය කම්මං සන්දහාය උත්තං. පැහැදිලිද? එතන කිව්වේ මොන කර්මයේ සඳහාද? පබ්බාජනීය කර්මයේ සඳහා. පබ්බාජනීය කර්මය කියලා කියන්නේ අලුත් ආශ්‍රතුන්ලා දැනගන්න මොකද්ද කෙටි? ඔව්. සංඝයාගෙන් නෙරපනවා, සංඝයාගෙන් බැහැර කරනවා. ඔය ටිකත් ඔය ටීකාචාරයන් වහන්සේලාම විස්තර කරනවා. කුල දූෂකස්ස තත්ත්වේව අට කතායන් පබ්බාජනීය කම්මකතස්ස තේරසක ඛණ්ඩ කට්ට කතායන් යස්මින් විහාරේ වසන්තේන යස්මින් ගාමේ කුල දූෂ කම්මං කතං හොති තස්මින් විහාරේවා තස්මින් ගාමේවා න වසිතබ්බා. පැහැදිලිද? යම් විහාරයක ඉඳලා යම් ගමක කුල දූෂණේ කළාද ඒ විහාරෙත් ඒ ගමත් එයාට ඇසුරු කරන්න. හැබැයි කර්මයේ සංසිඳුණාට පස්සේ අර ඒගොල්ලෝ කැමති නම් විතරයි පුළුවන්, ඒත් පස්සෙත් බෑ කියලා කිව්වේනේ. කර්මයේ සංසිඳුවාටත් මේ දායක පක්ෂයෙන් ගන්න බෑ, වෙන ගමකින් එයාට ගන්න වෙන්නේ. හැබැයි ඉතින් මිනිස්සු දෙනවා නම් මේ ඔබ වහන්සේගේ මේ නිසා නෙවෙයි අපි දෙන්නේ මෙහෙමයි කියලා දුන්නොත් ගන්න පුළුවන් කතාව මට මතකයි. ආ පබ්බාජනී කර්මය ඊළඟට විස්තර කරනවා. පබ්බාජනීය කම්මේනහි විහාරතෝ නිස්සාරෙන්ති, විහාරයෙන් නිස්සාරණය කරනවා, බැහැර කරනවා. తස්මා තං නිස්සාරණාති උච්චති, తංචේ යස්මා කුලදූසකෝ නොහෝති, කුලදූසකෙක් නොවේද తස්මා ආවේනිකේන ලක්කේන අප්පත්තු. ආවේනික ලක්ෂණයෙන් පැමිණිලා නැහැ. මේ ආවේනිකේන ලක්කේන අප්පත්තෝ කියන එක ටීකාචාරයන් වහන්සේලා විස්තර කරනවා. සාරත දීපණී ආචාර්යයන් වහන්සේ කියනවා පබ්බාජනීය කම්මස්ස ආවේනික භූතේන කුල දූෂක භාව ලක්ෂණේන. ඇත්තටම බොහෝ දුරට මේ පබ්බාජනීය කර්මයට ආවේනික ලක්ෂණය තමයි කුල දූෂණේ අලලා තමයි පබ්බාජනීය කරන්නේ. හැබැයි ඒ විතරක්ම නෙවෙයි. පැහැදිලිද? ඉතින් ඒකට නොපැමිණීම තමයි මෙතන අපත්තයි කියලා කිව්වේ. නිස්සාරණං අපත්තෝ කියලා. යස්මා පනස්ස ආකංකමානෝ සංඝෝ. හැබැයි කුල දූෂණයෙන් පබ්බාජනේට සුදුසු නොවුනට වෙන දෙයකින් සුදුසුකම් තියෙද්දි යම් මේකින් සංඝයා වහන්සේලා කැමැත්තෙන් ආකංකමානෝ සංඝෝ කැමැති සංඝයා විසින් පබ්බාජනීය කම්මං කරෙය්‍යාති වුත්තං. පබ්බාජනීය කර්මය කරන්නේ යයි කියන తස්මා සුනිස්සාරිතෝ හෝති. අර නිස්සාරණයට අපත්ත කෙනත් කළොත් නිස්සාරණේ වෙනවා කියලා කිව්වනේ. ඒක කියන්න තමයි මේ විස්තරය කළේ. ඒක ටීකාචාරයන් වහන්සේලා පැහැදිලි කරනවා. තංචේ සංඝෝ නිස්සාරේති සුනිස්සාරිතෝ इति එත්ත අදිප්පේතස්ස පබ්බාජනීය කම්මස්ස වශයෙන් අත්තං දස්සෙත්වා. ඉදානි යදි තංචේ සංඝෝ නිස්සාරේති इति තජ්ජනියාදී කම්ම වශයෙන් නිස්සාරණ අදිප්පේත. පැහැදිලිද? තජ්ජනියාදී කර්මයකින් නිස්සාරණේ කළොත් නිස්සාරණේ වෙනවා. සංසය අර කිවි ඉස්සෙල්ලා ඒක සාරත් දීපණී ආචාර්යයන් වහන්සේ පැහැදිලිව විස්තර කරනවා ඈ. සංසය නෑ නෑ කුල දූෂණයක් නොවියුණත් පුළුවන්. තජ්ජනීය වගේ කර්ම, තජ්ජනීය කර්මයක් කරන්න ලක්ෂණ තියෙන අසන්න මේ ලක්ෂණ නිසා මට මතක එහෙම පුළුවන්. ඔව් ඔව් අර බයක් ඇති කරනවා කියන කෙනේ තජ්ජනීය කියලා කියන්නේ. ඕක මේ කම්මකන්දකේ විස්තර කරනවා. මේ කවුද චබ්බග්ගියට ඕක කරන්නේ? ඊළඟට කංචේ සංඝෝ නිස්සාරේති इति සචේ සංඝෝ තජ්ජනීය කම්මාදී වශයෙන් නිස්සාරේති සෝ යස්මා තත් තින්නම් භික්කවේ භික්කුණං ආකංකමානෝ සංඝෝ තජ්ජනීය කම්මං කරෙය්‍ය. ඒකෝ බණ්ඩනකාරකෝ හෝති කලහකාරකෝ විවාදකාරකෝ භස්සකාරකෝ සංගේ අධිකරණකාරකෝ. නිතර කලහ කරනවා නම් වාද විවාද කරනවා නම් ඒ වගේම කලහක මේ රණ්ඩු සරුවල් කරනවා නම් ඒකෝ බාලෝ හෝති අව්‍යක්තෝ ආපත්‍ති බහුලෝ අනපදානෝ. බාලයි අව්‍යක්තයි ආපත්‍ති බහුලයි, ආපත්‍ති පිරිසිඳීමක් නැහැ. ඔය අනපදානෝ කියලා කියන්නේ ඒ අර්ථයෙන් ඈ. ඒකෝ ගිහි සංසට්ඨෝ විහෙරති අනුල්ලෝමිකේ ගිහි සංසග්ගේ ඉති ඒවා ඒකේකේනපි අංගේන නිස්සාරණ අනුඤ්ඤාතා తස්මා සුනිස්සාරිතෝ. ඒ අංගයගේ නිස්සාරණය කරන්න පුළුවන්. බාල අව්‍යත්ත අයට උනත් මේක කරන්න පුළුවන් සංස. ඊළඟට ඕසාරණා इति පවේසන සංගයාට පිවිසුවා ගැනීම, ඇතුළත් කර ගැනීම. සචේ තත්ත සචේ සංඝෝ ඕසාරීති इति උපසම්පද කම්ම වශයෙන් පවේසීති. උපසම්පදා කර්ම වශයෙන් පිවිසුවා ගන්න එක පැහැදිලි නේද? නැත්තම් දැන් සංඝයා ළඟට ඇතුළත් කරනවා කියවහම වෙන වෙන ඇතුළත් කිරීම කියන්නත් පුළුවන් නේ. මෙතන කියන්නේ කෙලින්ම උපසම්පදා කර්ම. ඒකයි අර කිව්වේ අන්ධ මූග බදිරාදියත් ඕසාරණේ කරොත් ඕසාරණේ වෙනවා කියවනේ. ඒ කියන්නේ මොකද්ද? උපසම්පදා කර්මයේ පිහිටනවා කියන එක. නෑ, එතන අර ඕසාරණ ලක්ෂණේ මේ කිව්වනේ අස්ම පණ්ඩකෝ තේය සංවාසකේ අය ඕසාරණේ වෙන්නේ. පුළුවන් පුළුවන් කියෝ. ඒ අය නිවැරදිව ඒගොල්ලෝ ඒකනම් මේ කර්මයේ පටිප්පස්සම්බණේ කියලා කියන්නේ. කරපු කර්මය සංසිඳුණාද? එයා ඒතකොට සංවරයේ පිහිටලා. ඊළඟට දෝසාරිතෝ ඉති දු ඕසාරිතෝ සහස්සක්කත්තුම්පි උපසම්පදාදීතෝ උපසම්පදා උපසම්පාදිතෝ අනුපසම්පන්නෝව හෝති. පණ්ඩක කෙනෙක්, තිරිසන්ගත කෙනෙක්, තෙය සංවාසකෙක්, පිතුගාතක, අරහන්ත ගාතක කෙනෙක් දහස් වාරයක් කර්ම වාක්‍ය කියලා උපසම්පදා කළත් මොකද වෙන්නේ? ඕ පිටින් නැහැ කියලාමයි කියන්නේ. අනුපසම්පන්නෝව හෝති. ඈ මොකද්ද? ආචරි උපජ්ජායාච සාතිසාරා. ඇදුරු උපාධ්‍යවරු සාතිසාරා කියලා කියන. මොකද්ද සාතිසාරයි කියන්නේ? පාචිත්‍ය යෝජනාවේ කියන සදෝසා කියලා. දොස් සහිතයි කියන එක. සාතිසාරා කියලා කියන්නේ මෙතන දොස් සහිතයි. ඒ කියන්නේ උන්වහන්සේලා මේ දෝෂයකට පැමිණුණා. තේරුණා? වැරදි වැඩක් කරලා තියෙන්නේ. තථා සේසා කාරක සංඝෝ. කාරක සංඝයාත් මොකද වෙන්නේ? දොස් සහිතයි, සාතිසාර වෙනවා. නැ කෝචි ආපත්තිතෝ මුච්චති. කවුරුත් ඇවතින් මිදෙන්නේ නැ, ඇවත් වෙනවා කියලා කියන්නේ. ඉති මේසු ඒකාදස අබබ්බ පුංගලා දෝසාරිතා. අර කලින් කිව්ව පණ්ඩක තේය සංවාසක ඒ අය නම් අබබ්බි පුද්ගලයෝ. හත්තච්චින්නාදයෝ පන දත්තින්ස සු ඕසාරිතා. අර හත්තච්චින්න, පාදච්චින්න, හත්ත පාදච්චින්න ඒ අය මොකද වෙන්නේ? සු ඕසාරිතෝ කියලා කිය. සු ඕසාරිතා කියලා කියන. උපසම්පාදිතා උපසම්පන්නාව හොන්ති. උපසම්පදාව කළොත් උපසම්පදාව පිහිටන. නතේ ලබ්බා කිංචි වත්තුම්. ඒ ඇයට ඉතින් මොකුත් කියන්න බෑ. මොකුත් කියන්න බෑ කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? උපසම්පදාව පිහිටලා නැහැ කියන එක. ඇදුරු උපාධ්‍යාන්තලාට එහෙම ඉතින් ඇවත් නැහැ කියන්න බෑ. ඒක කලින්ම කිව්වා සාතිසාරයි කියලා. ආචරි උපජ්ජායාපන කාර්ග සංගෝච සාතිසාර. ඒක එහෙම කියන අපව මතක් කරලා නෑ. නෑ කෝචි ආපත්ති ආපත්තිතෝ මුච්චති. කවුරුත් ඇවතින් මිදෙන්නේ නෑ කියලා කියන. ඒ කියන්නේ ඇවතට පත් වෙනවා කියලා කියන. තව විනාඩි 20ක් තියෙනවානේ. පෙලත් අපි ඉතුරු ටිකක් කියමු. අපරාධින කාලේ නේද? ස්වාමීන් වහන්සේ අපි එනකන් කුටි ඉන්නවා කිව්ව. වාහනේ එතෙන්ටම යන්න. බලමු අපි ඊළඟට කියන්න තියෙන්නේ විශේෂ කොටසක්ද කොහොමද කියලා. උක්ෂේපණිය ගැන කියන්නේ. ඒකත් අපි කියමු බලාගන්නකෝ. ඉදපන භික්කවේ භික්කුස්ස නහෝති ආපත්ති දට්ටබ්බා. තමේනං චෝදේති සංඝෝවා සම්බහුලාවා ඒක පුග්ගලෝවා ආපත්තින් තං ආවුසෝ ආපන්නෝ. පස්සේතං ඔව් පස්සසේතං ආපත්තින්ති සෝ ඒවං වදේදි නත්ති මේ ආවුසෝ ආපත්ති යමහං පස්සෙයන් තං සංඝෝ ආපත්‍ය අදස්සනේ උක්කිපති අධම්ම කම්මං. මොකද්ද මේ වෙන්නේ? මෙහිලා මහණෙනි භික්ෂුවකට නහෝති ආපත්‍ති දට්ටබ්බා. දැකිය යුතු ඇවතක් නැහැ. ඇත්තටම ඇවතක් නැහැ උන්වහන්සේට. තමේනම් චෝදේති. හැබැයි උන්වහන්සේට චෝදනා කරනවා සංඝයා හෝ දෙතුන් දෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ ආපත්‍ති තුන් ආවසෝ ආපන්න. ඔබ වහන්සේ ඇවතකට පත් වෙලා ඉන්නේ. පස්ස සේතං ආපත්‍තිං. ඒ ඇවත දකින්න. හැබැයි උන්වහන්සේ කියනවා සෝ ඒවං වදේති. නත්ති මේ ආවසෝ ආපත්‍ති. මට ඇවතක් නෑ යමහම් පස්සේ යා. මම දකින ඇවතක් එහෙම නෑ. දැන් ඇවත් දකින්නේ කිව්වනේ. දැන් මොකද කරන්නේ? තං සංගෝ ආපත්‍ය අදස්සනේ උක්කිපති අදම්ම කම්. ඇවැත් නොදැකීමේ උක්ෂේපණය කරනවා. කළාට අධාර්මික කරණය. ඈ? ඔව් ඒ වගේ එකක්. ඉදපන බික්කවේ බික්කුස නොහෝති ආපත්‍ති පටිකාතබ්බා. පිළියම් කළ යුතු ඇවතක් නැහැ. සංඝයා චෝදනා කරනවා ඔබ වහන්සේ ඇවැත් කියලා. මේකට පිළියම් කරන්න. උන්වහන්සේ කියනවා නත්ති මේ ආවසෝ ආපත්‍ති යමහම් පටිකරෙයියා. යම් මේ මම පිළියම් කළ යුතු ඇවතක් මට නැහැ. තං සංගෝ ආපත්‍ය අපටිකම් මේ උක්කිපති අදම්ම කම්. පැහැදිලි. ඒ වගේම ඊළඟට පාපිකා දිට්ටි පටි නිස්සජ්ජත. නහෝති පාපිකා දිට්ටි පටි නිස්සජ්ජේත. ඔන්නෝය ජේතා කියනක තා ප්‍රත්‍ය උතන ගන්නේ තබ්බ ප්‍රත්‍යයේ අර්ථයෙන් ඈ. අට කතාවේ එතන කියනවා පටි නිස්සජ්ජි තබ්බා කියලා අර්ථය ගන්න කියලා. තමේනං චෝදේති ති සංඝයා චෝදනා කරනවා කරලා පාපිකාය දිට්ඨිය අපටි නිස්සග්ගේ උක්ෂේපණය කරනවා. ඒකත් අධාර්මිකයි. ඊළඟට භික්ෂුවකට දැකිය යුතු ඇවැත් නැහැ. පිළියම් කළ නැහෝති ආපත්‍ති පටිකා තබ්බා. තමේනං චෝදේති සංඝෝ සම්භවලෝ ඒකපුග්ගල ආපත්‍යං තං ආවසෝ ආපන්නෝ පස්සේ තං ආපත්‍ති පටිකරෝ තං ආපත්‍ති සෝ ඒවං අදි නත්ති මේ ආවසෝ ආපත්‍ති යමහං පස්සේ ය නත්ති මේ ආපත්‍ති යමහං පටිකරයන්ති තං සංඝෝ අදස්සනේවා අපටි කම්මේවා උක්කිපති අදම්ම කම්ම. දෙකම අල්ලලා කරනවා. ඊළඟට අදස්සනේවා අපරි නිස්සග්ගේවා උක්කිපති. ඊළඟට අපටි කම්මේවා අපරි නිස්සග්ගේවා උක්කිපති. වචන මේ දෙපැත්ත මාරු කරනවා. කලින් විදිහම තමයි. ඊළඟට අදස්සනේවා අපටි කම්මේවා අපටි නිස්සග්ගේවා උක්කිපති. තුනම අල්ලලා උක්ෂේපණය කරනවා. ඊළඟට ණය ක්‍රමයේ කියනවා ඉදපන බික්කවේ බික්කුසෝති ආපත්‍ති දට්ටබ්බා. භික්ෂුවකට තියෙනවා දැකිය යුතු ඇවතක්. තමේනං චෝදේති සංඝෝවා සම්බහුලාවා ඒකපුග්ගලෝ ආපත්‍තින් තං ආවසෝ ආපන්නෝ. පස්සේ තං ආපත්‍තින්ති සෝ ඒවං අදිති. ආම ආවසෝ බස්සාමි. දැකීතු ඇවතකුත් තියෙන උන්වහන්සේ කියනවා ඉතින් මට ඇවතක් තියෙනවයි කියලා. තං සංඝෝ ආපත්‍ය අදස්සනේ උක්කිපති. ඔව්. අධාර්මික කර්මය. හරිනේ? ඈ? දකින්නවා නම් ඉතින් ආයේ අදස්සනේ උක්ෂේපණයක් කරන්න දෙයක් නැහැ නේ? ඈ? ඒ පිළියම් කරනවා කියලා අහලා ඉන්න එපා. ඒ මොක්ෂේපණය කරන්න දෙන්න බෑ නේද? ඉදපන බික්කේ බික්කුසෝති ආපත්‍ති පටිකාතබ්බා. පිළියම් කළ යුතු ඇවතක් තියෙනවා. උන්වහන්සේ පිළිගන්නවා. හොඳයි ඉතින් මම මේක ඉතින් පිළියම් කරන්නම් කියලා. තං සංඝෝ ආපත්‍ය අපටි කම්මේ උක්කිපති අදම්ම කම්ම. ඊළඟට පාපික දෘෂ්ටියක්. ඒක ඉතින් පිළිගත්තොත් පිළිගත්ත කෙනාට කර්ම කරන්න ගියොත් ඉතින් ඒක අධාර්මිකයි. ඉදපන බික්කේ බික්කුසෝති ආපත්‍ති දට්ටබ්බා හෝති ආපත්‍ති පටිකාතබ්බා ආපත්‍ති දට්ට ඔය විදිහට අර කරුණ ටික ඔක්කොම මාරු කරොත් ඒ දෙක දෙක ඊළඟට ඒවා මුල් කර කර කරනවා. එකක් මුල් කරගෙන අනිත් එක වෙනස් කරනවා. මේ විදිහට කරොත් ඒවත් අධාර්මික කරමු. ඊළඟට ඉදපන බික්කේ බික්කුසෝති ආපත්‍ති දට්ටබ්බා තමේනම් චෝදේති සංඝෝ සම්භවලා ඒකපුංගල ආපත්‍තින් තුවන් ආවසෝ ආපන්නෝ. පස්සේ තං ආපත්‍තින්ති සෝයවං අදී නත්ති මේ ආවසෝ ආපත්‍ති යමහං පස්සේ තං සංඝෝ ආපත්‍ය අදස්සනේ උක්කිපති ධම්ම කම්මං කියලා කියන. ඇයි ඒ? ඇවතක් තියෙනවා. උන්වහන්සේ කියනවා ඕ ම එහෙම එහෙම කොහමද ඇවත් වෙන්නේ නේද? එහෙම ඇවත් වෙන්න බෑනේ. එහෙම කියනවා. හැබැයි ඉතින් ඇත්තටම ධර්ම විනය අනුකූලව ඒක ඇවතක්. ඉතින් ඒ තැන්වල ඇවත ඇවත හැටියට නොදැකීමේ කරුණ අරගෙන උන්වහන්සේට උක්ෂේපණී කර්මය කරන්න පුළුවන්. අයියර මහ විහාරයේ අභිගිරිය බෙදෙන්න උක්ෂේපණී කර්මයක් නේද? පබ්බාජනයන්නේ මහදලියා තිස්සහාමුදුරුවන්ට කරානේ මහ විහාරේ. මොකද වළගම්බ රජුරෝ හැංගිලා ඉන්න කාලේ මට මත හැටියට මේ කියන්නේ ඔක නිකාය සංග්‍රහයේම තියෙනවා. හැංගිලා ඉන්න කාලේ උදව් කරනවා. ඒ උදව් කළාට පස්සේ ආපහු වලගම්බ රජුරු රජු වුණාට පස්සේ මේ හාමුදුරන්ට පුද්ගලිකව විහාර දෙනවා. සාංගික කරන්නේ නැතුව උන්වහන්සේ එක එක විහාර පාවිච්චි කරනවා. ඉතින් මහවිහාරයෙන් මොකද චෝදනා කළා? කුල දූෂණය කරනවා කියලා. ඊට පස්සේ ඒ දුකුලා වලලා තමයි පබ්බාජනේ කළේ. ඒකෙන් තමයි වෛර බැඳගෙන 500ක් දුකුලු කඩාගෙන යනවා අබේගිරි හදන්න. ගිරි කියන නිගණ්ඨය හිටපු තැන කියලා නේ කියන්නේ. ඊට පස්සේ තමයි ඔය වෛතුල්ල වාදය එහෙම ලංකාවට ඇවිල්ලා ලොකු ශාසනහානියක් වෙන්නේ. සංගමිත්‍ර කියලා හාමුදුරු නමක් එනවනේ. එයා තමයි මහසෙන් රජුරෝන්ගේ පොඩි කාලේ මහසෙන් රජුරවන්ට උගන්වන්නේ. එතකොට අයියා තමයි රජගම් කරන. අයියා හැබැයි මහවිහාරයේ පාක්ෂිකයි. ඉතින් මෙයා කල්පනා කරනවා මල්ලි රජ වෙනකන් ඉඳලා ඉන්න. ඒ රජ වෙනකන් ඉන්දියාවට යනවා. ගිහලා අයියා මැරිලා මහසෙන් රජුර රජ වෙච්ච ගමන් ආපහු එනවා ලංකාවට. ඇවිල්ලා කියනවා මේ මම ඔබතුමාගේ ගුරුවරයානේ. මහවිහාරයේ පිළිගන්නේ වෙන වෙන ධර්මයක්. වෛතුල්ලවාදී කරුණාංගල ඒගොල්ලන්ට පිළිගන්න කියන්නේ ඒක තමයි සැබෑ දහම. මොකද ඒකේ තියෙනවා අර ඒකුණ අදුප්පායෝ මේ තුන ධම්මං කප්පති කියලා. ඒ කියන්නේ ස්ත්‍රියක් කැමති නම් තමනුත් භික්ෂුවක් කැමති නම් මේ උන් ධම් සේවනය කළාට පරාජිකා වෙන්නේ නැහැ. ওই වගේ මහත් දැඩි දෘෂ්ටි තිබ්බේ වෛතුල්ලවාදී. ඉතින් මහවිහාරයේ භික්ෂුන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් උනන් තේව පිළිගන්න කැමති නැහැ. තේරවාදී උන්වහන්සේලා රැකගෙන ආවනේ පස්සේ දඩ ගැහුවා මිනිසුන්ට දන් දෙන. රජුරු සෑහෙන්ට ඒ ওই කාලේනේ අර උඳු වැපරුවා එහෙම කියලා කියන්නේ. පස්සේ රාජ දේවියද කොහෙද යටින් කුමන්ත්‍රණයක් ගෙනියලා අර මේ මා කවුද සංගමිත්‍ර හාමුදුරුවෝ මරණ අන්තිමට. ඊට පස්සේ තමයි ශාසනය බේරගන්නේ. මොකද මහවිහාරයේ තිබ්බ සියලුම වස්තු එදා පවා අදිනවා අභේගිරියට. ඒ කතාව හොඳට කියවලා බලන්නකෝ. ඒක කියවලා අභේගිරියට යන්නකෝ. චෛත්‍ය නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා. හැබැයි ඉතින් පුදුම සංවේගයක් එන්නේ, දුකක් එන්නේ. මේ මෙතනින් තමයි ශාසනේ සෑහෙන විනාශයක් කරේ. ඔය කලා ශිල්ප යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අරම ඔක්කොම ආවේ ඔය ගොඩක් අභේගිරි පරම්පරාව හරහා ආපු මේ ඒ කොටස් කියලා කියනවනේ. සහ ඔය මේ චූල වංශේ හරි කොහේ හරි කියන මේ පරිවාරය ප්‍රතික්ෂේප කරපු එක, අභිධර්ම පිටකේ ප්‍රතික්ෂේප කරපු එක, පටිසම්භිදාව ප්‍රතික්ෂේප කරපු එක, ඒ මේ ආපු පරම්පරාවෙන් ආපු මත තමයි අදටත් ඔය යන්නේ කැඩි කැඩි. බහුතරයක් උද්දකනිකයි පිළිගන්නේ නැහනේ. පේඨකෝපදේශය පිළිගන්නේ, මහා නිද්දේශ චුල්ල නිද්දේශ පිළිගන්නේ, පටිසම්භිදාව පිළිගන්නේ. ඒ ටික එහෙම්මම ඒ කාලෙත් තිබිලා තියෙනවා. අතුරු පළ වෙන්නේ නැති. අභිධර්ම පිටකේ පිළිගන්නේ. කවුරුත් නෙමෙයි ඔය ඊයේ පෙරේද අපිට ආරංචි වුණා මේ අපිත් ඉස්සර ඇත්තටම ගරු කරා, සෑහෙන ගරු කළා. උන්වහන්සේ මේ විදේශිකය එහෙම හිතාගෙන ඉන්නේ කැලේ ඉන්න සන්නංශේ නමක්, ලග්ගල ප්‍රසිද්ධම සන්නංශේ නමක්, මේ රහතන් වහන්සේ නමක් කියලා ගොඩක් අය හැඳින්වුවේ. දැන් හැබැයි මේ මානසික ලෙඩකට බෙහෙත් ගන්නවා. මොකද අභිධර්මයට එහෙම ගැහුවා. විපාක ඉතින් හම්බෙනවා මෙලොව. එන්කයි වැඩි. එනිසා ලේසි නෑ ඉතින් ධර්මයට කවුරු හරි ඉතින් යමක් කළොත් විදේශික සංසනම. හරි, ඊළඟට අර විදිහට කොටස් මාරු කරලා වැරදියට උක්ෂේපණය කළොත් අධාර්මික කර්මයක් වෙනවා. හරියට උක්ෂේපණය කළොත් ඒක ධාර්මික කර්මයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ආපත්‍ය පටිකම්මේ අපටිකම්මේ ඒකෙදි තරයට උක්ෂේපණය කරොත් ධාර්මික කර්මයක් විදිහට උක්ෂේපණය වෙනවා. ඊළඟට ආපත්‍ය අපටි නිස්සග්ගේ උක්ෂේපණය ධාර්මිකව කරොත් ධාර්මිකව පිහිටනවා. ඊට පස්සේ මේ දෙකම තියෙන අයට මාරු කරලා ඒ කර්ම ඒ විදිහට කළොත් කරුණු දෙකක් තුනක් එකතු කරලා හරි තන් සංගෝ අදස්සනේවා අපටිකම්මේවා අපටි නිස්සග්ගේවා උක්කිපති ධම්ම කම්මං කියලා කියනවා. අතකෝ ආයස්මා උපාලි යේන භගවා තේන උපසංකම කියලා උපාලි ස්වාමීන් වහන්සේගේ වස්තුවක් එනවා. ඒක අපි ඊළඟ දවසේ සිකුරාදා කතා කරමු. එතනින් අපි අදට අවසන් කරමු. අටුවාවෙ නම් තව බොහොම සුළු කොටසක් තියෙන්නේ. පෙළා අපිට ටිකක් විග්‍රහ කරන්න වෙනවා. ඊළඟ දවසේ බොහෝ දුරට චම්පෙය කන්දකයක් අවසන් වෙනවා. ඊට පස්සේ අපිට කෝසම්බක් කන්දකේ තියෙනවා. ඊළඟ භාවනා වැඩසටහනට කලින් මේ ටික අවසන් කරන්න පුළුවන්. ඊළඟ දවසේ පන්ති එනකොට අඟුල්ගමේ සන්නාසිකෙන් කවුරු හරි චුට්ටක් අහලා අපි පන්ති කොහොමද කරන්න හොඳ මෙහෙද එහෙද කියලා අහලා පන්ති කරුනේ. ඇස්ම සමින්නාන්ති කිව්වොත් තව ටික දවසක් මෙහෙ කරන්න කියලා අපි ගැටලුවක් නැහැ, මෙහෙ පන්ති කරමු. සමහර දේවල් අපි තීරණය කරගන්නේවා ඉතින් මේ වෙන හේතුන් මත පොඩි වෙනසක් වෙන්න පුළුවන් ඈ. දැන් අපි එදා තීරණය කරගත්තේ එහෙ කරමු කියලානේ. ආපහු දැන් අර ධර්මායතනයට අල්ලපු ගම ලොක්ඩවුන් කරානේ මේ නාවික හමුදාවේ මහන්තයෙක් අහුවෙලා. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක තමයි අපි ආයෙ තීරණය කළේ පන්ති මෙහෙ කරමු කියලා. ඒ නිසා එහෙම වෙනස්කමක් වෙන්න පුළුවන්. ඒ තැන්වලදී ඉතින් වෙනස්කම ඒ විදිහට දරා ගන්නාසේකා නේද? ටිකක් හොයලා බලන්න වෙනවා ආසන්න දවස් දෙක තුන පන්ති කොහොමද කෙරෙන්නේ කියන එක. දැන් මේ යන ගැටලුත් එක අපිට මොකක් වෙයිද කියන්න බෑනේ. ඡන්දයක් එහෙම එනවද ළඟදී? ඡන්ද තියෙන දිනයක් එහෙම තව නැහැ නේ. ඒක තමයි. අපි එහෙමනම් ආපහු සිකුරාදාට බලමු පොත කොහොමද කෙරෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේගෙන් අහලා අපිටත් පණිවිඩයක් දුන්නොත් හොඳයි. දීරණන් දාස් මහරි පණිවිඩය හොඳයි. හොඳයි, එහෙනම් අද දවසේදීත් අපි සෑම සිල්ලු දෙනා වහන්සේලා මෙක්කාස් වෙලා උතුම් බුද්ධ වචනේ අධ්‍යයනය කිරීමෙන්, විනය පිටකේ අධ්‍යයනය කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තියේ බලයෙන් අපි සෑම සිල්ලු දෙනා වහන්සේලාට සුපිරිසිදු සීලයක් ආරක්ෂා කරගනිමින් සීල පාරමිතාව පූර්ණේ කරගෙන ඉතිරි පාරමිතාවන් සම්පූර්ණ කරගෙන සුවසීම මගපල නිවණින් සැනසෙන්නට ඒකාන්තයෙන්ම උපනිශ්‍රයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවමු. අපි සෑම සිළු දෙනාගේම කුසල ශක්තිය බලයෙන්ුත්, මෛත්‍රී සිටි ආශිර්වාද බලයෙන්ුත් වහවහම මේ රෝගී තත්ත්වයත් දුරු වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවක් කවුරුත් පිහිටුවා ගන්න.